හොඳයි පින්තුනි. තුන් ලෝකාගරු අමාමෑණි ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්ම රත්නයේ අවසරයි. තුන්කල් වැඩවාසය කරන ආරි මහා සංඝ රත්නයේ අවසරයි. මේ ස්ථානට වැඩමව අදාළ අතිපූජනීය මහා සංඝ රත්නයේ අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වේගතු. හැම කෙනාම සතුටින් ඉන්නවද? හැමෝ දානි අරන් දින්. හරි. දැන් බින්දුනි ඔබ දැහෙන්නේ නැති අපි මේ දේශනාව ආරම්භ කරන්න කලින් අසත්පුරුෂ පිරිසක් ගැන කතා කළා නේද? අසත්පුරුෂ දෘෂ්ටි දරාගෙන අසත්පුරුෂ මතිමතාන්තර දරාගෙන කියලා අපි කතා කළා නේද? දැන් හැමෝම අඳුරනවද කවුද අසත්පුරුෂ කියන්නේ? කවුද අසත්පුරුෂ කියන්නේ? කවුද අසත්පුරුෂ කියන්නේ? මොද මිත්‍යා දෘෂ්ටි දරාගෙන ඉන්නවා කියලා කියන්නේ. සත්බස බැහැර කළා තියෙනවා නම් සත්බස යෙදෙන්නේ නැත්තම් ආන් ඒතන අසත්පුරුෂයා බිහි වෙනවා. අසත්පුරුෂයා කියලා කියන්නේ නිච්ච කෙනෙක්. ඈ නෑ. අසත්පුරුෂ කියලා කියන්නේ එක්තරා මානසික තත්වයක්. කියන්නේ එක්තරා ස්වභාවයක් අසත්පුරුෂ කියලා කියන්නේ. සත්බස බැහැර කළා ලෝකේ සාරය කියලා යම් අදහසක් පහළ වෙනවා නම් ඊට අනුකූලව සිතුවිලි නගනවා නම් ඊට අනුකූලව වචන නගනවා නම් ඊට අනුකූලව ක්‍රියා නගනවා නම් ආන්ගේ අවස්ථාවේදී තමයි බිහි වෙන්නේ කවුද? අසත්පුරුෂයා. එතකොට දැන් අසත්පුරුෂයා වෙලා තියෙන ඔබද? කවුද අසත්පුරුෂය? ඔබ කියන්නේ උනා මහා සත්පුරුෂය කියලා. කවුද අසත්පුරුෂය එතකොට? ඉෆෙක්ට් එකක් ගැන නේද අපි කතා කරන්නේ ඔය. ඒතර අසත්පුරුෂය කියලා කියන්නේ කවුද? ඔබ තුල අසත්පුරුෂය බිහි වෙන්න බැරිද? ඈ? පුළුවා. සත්බස බැහැර වෙන වෙලාවක් තියෙනවනම් ඒ වෙලාවට නැගෙන්නේ මොකක්ද? බහැර වෙන වෙලාවට නැගින්නේ අසත්පුරුෂ බස. අසත්පුරුෂ මතිපතාන්තර තමයි එන්නේ. දැන් ඔබත් ඕන තරම් අසත්පුරුෂ වෙලා නැද්ද? ඈ තියෙනවා. ඒ නිසා තමයි නිතර කමා කරගන්නේ. දැන් හිතන්නේ මේපා දැන් අපි බණ අහනවා ඉතින් නිතර සීල් සමාදන් වෙනවා. එහෙම කරන නිසා දැන් අපි අසත්පුරුෂෙම නෙමෙයි කියලා. අසත්පුරුෂයෝ කියලා කියන්නේ මේ රටේ තොටේ ඉන්න අර කාලගන්නේ. මේ වෙනවනේ ඔලුවට අදහසක්. අසත්පුරුෂ කිව්වම එනවා ඔලුවට එක්තරා අදහසක්. ඒ කියන්නේ මිනිස්සුන්ට ගහන බයින හොරකම් කරන අර එහෙම අය තමයි අසත්පුරුෂ කියලා එන්නේ. එහෙම ගත්තර කමක් නෑ බෙන්ගුතින්. නමුත් අසත්පුරුෂ කියලා කියන්නේ ඒකම නෙමෙයි. ඔබගේ යතින් යම් වෙලාවක තව මිනිස්සෙගේ හිතක් රාගයට, ద్వේෂයට, මෝහයට පැමිණවීම උදෙසා යමක් කතා කරනවා නම්, ඒ උදෙසා යමක් හසුරුවනවා නම්, ඒ උදෙසා සිතුවිලි නගනවා නම් ඔය හැම තිස්සෙම ඔබ තුල බිහි වෙන අසත්පුරුෂයා. මොකද අසත්පුරුෂ මතිමතාන්තරයක් තව කෙනෙකුගේ හිතට ගියාට පස්සේ තමයි ලෝකෙට බැඳෙන්නේ. සත්පුරුෂ අදහසක් තව කෙනෙකුගේ හිතට ගියාගෙන ලෝකෙට බැඳෙන්නේ නැහැ. සත්පුරුෂ කියලා කියන්නේ penggුතුනි මේ ලෝකේ සත් කියලා නෙමෙයි කතා කරන්නේ. ලෝකේ සත් නෙමෙයි කියලායි කතා කරන්නේ. ලෝකේ අසත් කියලායි කතා කරන්නේ. දැන් කල්පනා කරලා බලන්න ඕනේ ඔබගේ ජීවිතෙත් ඔබ වැඩිපුරම මිනිස්සුන්ට කතා කළේ ලෝකේ සත් කියලාද නැත්නම් ලෝකේ අසත් කියලාද? ඈ සත් කියලාද අසත් කියලාද? අසත් කියලාද? සත් කියලා. මොකද වෙන්නේ? ඔබ හරි කැමති මිනිසෙක් රාගයෙන් ඉන්නවනම්, සමහරවිට ඔබ කැමති මිනිසෙක් ද්වේෂ සාගතව ඉන්නවනම්, සමහරවිට ඔබ කැමති මිනිසෙක් මෝහ සාගතව ඉන්නවනම්, මොකද ඔබ දන්නේ ඒ තුන ගැන විතරයි. දැන් තමයි ඔබ ඒකට පරිබාහිරයක් ගැන දන්නේ. රාග ద్వේෂ මෝහ වලට පරිබාහිර දෙයක් ගැන දන්නේ කවදින්දන්ද ඔබ? මේ මෑතකදින්ද නේද? නැත්තං ඔය තුන් ලෝකෙන් එපිටක් දන්නේ නැහනේ. එක්ක රාග ලෝකේ ගැන දන්නවා, එක්ක ද්වේෂ ලෝකේ ගැන දන්නවා, එක්ක මෝහ ලෝකේ ගැන දන්නවා. ඔය ලෝක තුනෙන් එහාට කිසිම ලෝකයක් ගැන දන්නේ නැහැ. ඔය තුන් ලෝකෙන් එළියට තියෙන ලෝකයක් ගැන දැනගත කවද්ද? බුදුබණක් අහපු දවසේ. එදා තමයි දැනගත්තේ ඔබ වීතරාගී, වීතදෝෂී, වීතමෝහී කියලා ස්වභාවයකුත් මේ ලෝකේ තියෙනවා කියලා. ඊට කලින් දැනගෙන හිටියේ නැහැ එහෙම ස්වභාවයක් මේ ලෝකේ තියෙනවා කියලා. ඊට කලින් ඔබ දැනගෙන හිටියා රාග ද්වේෂ මොහ කියලා ලෝක තුනක් තියෙනවා. ඒකෙන් ඔබ එකක් හැමදෙසෙම සිලෙක්ට් කරගෙන හිටියා. මොකද්ද ඒ? රාග කියන ලෝකේ. ඒ ලෝකේ තමයි හැමදෙසෙම ඉන්න උත්සාහ කරන්නේ සාමාන්‍ය මිනිස්සේ. ඒ ලෝකේ ජීවත් වෙන එකට තමයි සතුටින් ඉන්නවා කියලා එහෙම කියන්නේ. ඒ ලෝකේ තියෙන ප්‍රශ්නයක් තමයි ඔබට ගුරු ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන් දේශනාවල මතක් කරන හැරමිටි කතාව නේද? ඒ ලෝකේ ඉන්න නම් අනිවාර්යෙන් හැරමිටියක් තියෙන්න ඕනි. හැරමිටියක් නැතුව කිසිම කෙනෙකුට ඔය ලෝකේ ඉන්න බෑ. හැබැයි තථාගතයන් වහන්සේ මේ පෙන්න ලෝකේ කියන වීතරාගී, වීතදෝෂී, වීතමෝහී කියන ලෝකේ වැඩවාසය කරන්න හැරමිටියක් ඕනේද? එහෙම එකක් ඕනේ නෑ. ඒ ලෝකේ කියලා කියන්නේ පින්තුනි තනිකර ලෝකෙන් වෙන් වෙලා තියෙන්නේ. ලෝක දෙකකින් වෙන් වෙලායි තියෙන්නේ. එකක් තමයි බොරු ලෝකේ, අනිත් එක තමයි ඇත්ත ලෝකේ. දෙකෙම වෙන් වෙලා තියෙන්නේ. ඔය දෙකෙම වෙන් වෙච්ච මානසික තත්වයක් තමයි ඔය ඇත්ත ලෝකේ කියලා කියන්නේ. දැන් එහෙනම් ඔබ හොඳට කල්පනා කරලා බලන්න පින්වත්නි, ඔබ හැමදාම ඔය අසත්පුරුෂ මතිපතාන්තර දරාගෙන ආදිවාසීන් කියලා මේ ලෝක සත්වයාට මගේ හිතකය වචනේ කියන තුන්දොරියම් අවඩක් අසාධාරණයක් සිද්ධ වුණා නම්, හිඟි හිංසාවක් වුණා නම්, ඒ සියල්ලට මාහට දසදහස්වර කෝටි ලක්ෂ වර කමා වෙත්වා කියලා හිතන එක කවද කරත් හැමතිස්සෙම කළත් කමක් නෑ වින්දුනි. මොකද ඔබ කියලා කියන්නේ අරියතුන් වහන්සේ නෙමෙයි නම් අසත්පුරුෂ අදහසක් ඔබගේ හිතේ ඒකාන්තයෙන් පහළ වෙන්න පුළුවන්. ඕන වෙලාවක පහළ වෙන්න පුළුවන්. ඒකට අනුකූලව කතා කරන්න වෙන්නත් පුළුවන්. සමහරවිට ඔබ දන්නේ නැහැ. ඔබ ඔය සමහරලාට කියන්නේ මේ මනුස්සයාට කීප එක හොඳ නැහැ. මේ මනුස්සයා ලෝකෙට ඇදිලා කියන්නේ මං ඒ කීප එකේ. නේද? එහෙම ඉතිලද තියෙනවනේ ඔබට. එහෙනම් පෙඟුතුනේ හැම වෙලාවෙම ඔබ ඔය සම්බන්ධව සිහිපත් කරලා අපවාද උපවාද කමා කරගත්තට කමක් නැහැ. මොකද එහෙම කරගන්නවා කියලා කියන්නේ පෙඟුතුනේ ඔබ හරියට නිකන් ඇවැද්දසනවා වගේ. නැවත සැරයක් සිල් සමාදන් වෙනවා වගේ. එකෙන ඔබගේ මේ හිත නැවත සරයක් හරි ට්‍රැක් එකට දාගත්තා. ආයසරයක් පිරිසිදු වෙනවා. ආයසරයක් අලුතෙන් පටන් ගන්නවා. මොකද මේ නිවන් මඟ කියන්නේ මේ ගමන. එහෙම තමයි බින්දුනේ අපි හැමෝටම යන්න වෙන්නේ. මොකද එක දිගට එක එල්ලේට යන්න බෑ. අර හත් දොහක් එක දිගට අනිච්ච වැඩුවොත් එහෙම හරියත් වෙන්නේ. ඔය හත් දොහ කියන එක බින්දුනේ එහෙම ලේසි ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ දවස් හතක් කියලා කියන්නේ මේ දහම ඉතල එහෙම නෙමෙයි. ඒ කියන්නේ නොකැඩී නොබැඳී කෙලින්ම යථාර්ථයේ හිත පිහිටලා ওই විදිහට එකතු වී යනවා නම් අනිවාර්යයෙන් කොහොමවත් වෙන එක දෙයක පාට කරන්න පුළුවන් එකක් නෙමෙයි. ටික ටික තමයි එකතු වෙන්නේ. ඒ ටික ටික එකතු වෙන දවස වෙනකම් පේගතුනේ හැමතිස්සෙම ඔය වගේ දේවල් ඔබගේ ජීවිතේ වුණාට පස්සේ ඔබ පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ වෙලාවම කමා කරගන්න. ඒ වෙලාවම කමා කරන්න එච්චරයි. කමා කරන ආයසරයක් අලුතෙන් පිහිටන්න. ආයසරයක් සම්මා වාචාවෙහි පිහිටන්න. සමාජයේ පිහිටන්. ඒ කියන්නේ මේ නිවන් මඟද නැව සීපත් කරලා නැවසරයක් මම ඒක කරන්නේ නැහැ කියලා අදහසින් ආයසරයක් අලුතෙන් පටන් ගන්න. ඒ පටන් ගන්න එකේ ලොකු වැදගත්කමක් තියෙනවා වින්දු. මොකද එහෙම නැත්තම් වෙන්නේ ඕක අර කහටක් කිලුටක් විදිහට ඕක හිතේ තියාගෙන ඉන්නවා ඊට පස්සේ. ඒක සුදුසුමදි. ඒක හරි කරදරයි. ඉතින් ස්වාමින් වහන්සේලා නම් එහෙම ක්‍රමවේදයක් හදලා දීලා තියෙනවා බුදු පියාණන් වහන්සේ. ඔබටත් පුළුවන් ඉතින් එහෙම ක්‍රමවේදයක් ඔබ විසින් හදාගන්න. ඉතින් කමා කරගෙන වෙලා අලුතෙන් ආයි පටන් ගන්න. අර පරණ ටික ආයි තියාගෙන ඉන්න එපා. මොකද පරණ ටික තියාගෙන හිටියොත් එහෙම පිටුනේ තියාගෙන ඉන්න හැමතිස්සෙම ඔබේ නිවන් මාර්ගට හානි වෙනවා. මොකද පරණ ටික තියාගෙන ඉන්නේ ඔබ නිසා. ඔබ හිතරෙන් පරණ දේවල් තියාගෙන ඉන්න උමනාවක් නැහැ. ඔය පරණ දේවල් තියාගෙන ඉන්නේ ඔබ. නේද? පරණ දේවල් තියාගෙන හරි අලුත් දේවල් තියාගෙන ඔබ ජීවත් වෙනවා නම් කොහොමද මේ මග ඇහිරි ඇහිරි තමයි යන්නේ නේද? එහෙනම් මේ කතා කරද්දි මතක් වුණා ඊ අපේ අනගාරිකා මහත්මීලට කරපු අනුශාසනාවකදී අපි වැඩිපුරම හිතලා බලන ධම්මපදයේ එක්තරා සූත්‍රයක්. අර ධම්මපදයේ කියන එක මේ බෞද්ධයාගේ අත්පොත කියලානේ කියන්නේ නේද? එහෙමනේ කියන්නේ. ඉතින් ඒ නිසා අපිටත් පින්වතුනි අපි කැමති ගාතාවක් තියෙනවා. අපිටත් එහෙම එකක් තියෙනවද? නැද්ද? ඈ? තියෙනවද? මොකද්ද ස්වාමීනි ධම්මපදයේ කියන්නේ? ඔක්කොම බලන්න එක කියන්න බලන්න. ඉතින් අපි කැමති ගාතාවක් තියෙන පිංගුතු. ඒක තමයි අපේ ෆේවරිට්ම ගාතාව. ඒක තමයි අපි පාවිච්චි කරන්නේ. අපි ඉතින් ගොඩක් ස්වාමීන් වහන්සේලා ගාව එහෙම උන්වහන්සේලා නිතර යොදන භාවිතා කරන ගාතාවක් තියෙනවා. ඒ ශ්‍රීමුක දේශනාවක් තියෙනවා. ඒ ශ්‍රීමුක දේශනාවට අනුව මේ කතා කරන හැම දේවලම ඒකට ගලප ගන්නවා ඊට පස්සේ. තේරෙනවා? يعني උන්වහන්සේලා මූලිකව දුවන එක්තරා තියෙනවා මොකක් හරි විදිහක්. දැන් ඔබට සමහරට තේරෙනවා ඉතින් න්‍යාය සාකච්ඡාවල්දී එහෙම එක එක ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කතා කරනකොට උන්වහන්සේලා එක පැත්තක් කරා තමයි කතා කරන්නේ හැමතිස්සෙම ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මොකක් හරි එක විදිහකට තමයි යන්නේ. මොකද එකිනෙක කෙනා මේ නිවන් මාර්ගයට ඇතුළු වෙන එක එක තැන්වල ඉපින්ගත. තැන් 74ක් විතර තියෙනවනේ ඇතුළු වෙන්න. එතකොට එක එක තැන්වලින් ඇතුළු වෙනවා. ඉතින් අපිත් කැමති තැනක් තියෙනවා. ඉතින් අපි කැමති ඔබටත් ඒක පැහැදිලි කරලා දෙන්න. ඔබට ඒක ගැළපෙනවා නම් තේරෙනවා නම් ඔබ ඒක ගන්න. මොකද අපි මේ කතා ඊට පස්සේ කතා කරන හැම දේශනාවක්ම හැම සාකච්ඡාවක්ම ඒකට අමුණ ගන්නවා ඊට පස්සේ. අමුණගෙන ඒක ඔස්සේ තමයි යන්නේ. සමහර කෙනෙක් ඉන්නවා ආරි මෛත්‍රී කියන එක. ඒක තුලින් තමයි යන්නේ ඉස්සරහට. ඒකට තමයි හැමදේම කතා කරන දහම ඔක්කොම අමුණ ගන්නෙ. නැත්තම් මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. පෙඟතුනි සැරින් සැරේට දේශනා කරනකොට ඔබට මෙන්න මෙහෙම ගැටලුවක් එනවා. දැන් ඒකද කරන්නේ? ගිය සතිය කීපෙද කරන්නේ? ඊට ඉස්සෙල් සතිය කීපෙද කරන්නේ? ඊට ඉස්සෙල් සතිය කීපෙද කරන්නේ? කොයිකද මං කරන්නේ කියලා. මම මොකක් හරි එකක් අහලා ඊට පස්සේ ඒක ගැන කරන්න යනකොට මොකද වෙන්නේ? ත්‍යාගය ගැන හිතාගෙන යනකොට වෙන අලුත්යක් එනවා. ඊට පස්සේ මොකද යන්නේ? ඒ පිටු වහලා ඒ අලුත් එක තමයි ඊට පස්සේ කරගෙන යන්නේ. ඊට පස්සේ මේ තව එකක් එනවා. ඉතින් ඒ පිටු වහනවා. ඒ පිටු බහලුවල ඊට පස්සේ තව එකක් තමයි කරගෙන යන්නේ. ඊට පස්සේ ආය අලුත්යක් එනවා. ඊට පස්සේ ඒ පිටු වහනවා. ආය අලුත්යක් කරගෙන යන්නේ. දැන් ඔබ කවුරු හරි කෙනෙක් එහෙම කරගෙන යනවනම් දැන් කල්පනා කරලා බලන්න ඕනේ ඔතන පුංචි අඩුපාඩුවක් තියෙනවා. දැන් මේ අලුතෙන් ඔබට මේ නිවන් මඟ කියන එක තව එක එක විදිහට කතා කර කර සුසර කර පහසු කර කර දෙනවා. ඒ දෙනකොට දවසින් දවස එක එක ආකාර වලින් කතා බහ වෙනවා. ඒතරයි කතා බහ වෙනකොට පින්වතුනි කලින් එක්ක ඔක්කොම අමතක කරලා දාලා මේක කරනවා කියලා එහෙම එකක් නෙමෙයි තියෙන්නේ. ඔබ යක් කරගෙන යන ක්‍රමවේදෙට දැන් කතා කරන එක අමුණ ගන්න එකක් තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ එකක් නෑර අන්තර් සම්බන්ධතාවයක් තියෙනවා. හැම එකක් අතරම පුංචි සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මට අපේ ස්වාමීන් වහන්සේලා මේක දුනහම නම් ওই ප්‍රශ්නේ අහනවා. ඔබගෙන් අහන්න බෑ ඒ ප්‍රශ්නේ. මොකද ඔබෙන් ඇහුවොත් එහෙම ඔබ ඊට පස්සේ ඔක්කොම දමා ගහලා ඒක ගැන කල්පනා කරගෙන ඉඳී කියලා මට බයයි. මොකද අපි කලින් කතා කරන දහම ඊපස්සේ දැන් කතා කරන දහම මැද කතා කරපු දහම අතර තීන පුංචි මොකද්ද ඒ දෙකේ සම්බන්ධය කියලා අහනවා සමහරලාට. දැන් ඔබගෙන් ඒක අහන්න බෑ. ඇහුවොත් එහෙම ඊට පස්සේ අනිවාර්යෙන් ඔළුව පටලගනී කියලා අපිට පොඩි බයක් තියෙනවා. සහ ඒක ප්‍රශ්නේ තියෙන මේකයි. ඔබට ඊට පස්සේ ඒක ඇවිල්ලා ක්ලියර් කරගන්න විදිහක් නැහැනේ. ඔබට එහෙම ඍජු සම්බන්ධතාවයක් නැහැනේ. ඒ නිසා ඒක ප්‍රශ්නේ ඔබගේ ඔළුවට ගියොත් එහෙම ඔබ ඊට පස්සේ ඒක කල්පනා කර ඉඳලා ඔබට තේරෙන උත්තරයක් ගන්නවා ඒක. ඒ නිසා ඒක අපි ගහන්න නැතු වෙන්න. කවන්නේ? හරි ලස්සන ගාතාවක් තියෙනවා පෙඟුතුනි ධම්මපදේ. මම අහලා ඇති. සබ්බසෝ නාම රූපස්මි යස්සනත්ති මම ආයතං. අසතාචන සෝචති සවේ භික්ඛුති උච්චති. අහලා තියෙනවා. හරිම ගම්බීර ගාතාවක් මේ ස්වාමීන් වහන්සේ සාපේක්ෂව. හරිම ගම්බීර ගාතාවක්. ඒ ගාතාවේ පිටුතුනි නිවන් දකින්න ඕන ඔක්කොම ටික තියෙනවා. ආයෙ මොකද අලුතෙන් දාන්න දෙයක් නැහැ. ඔක්කොම ටික ඒකේ තියෙනවා. 100%ක් සියල්ල එහි අන්තර්ගතයි. ඔබට පැහැදිලි කරලා දෙන්නම් මේ බොහොම කෙටි ක්‍රමයක්. බොහොම පහසුයි. මම හරියට තේරුම් ගන්න. හරිම ලේසියි, හරිම පහසුයි. හරියට අල්ලගත්තා. දැන් හොඳට උත්සාහ කරලා බලන්න, හොඳට අහගෙන ඉන්න. ඒකට තේරෙයි මොකද්ද මේ කියන්නේ කියලා. දැන් මේ නිතර ඔබට එන ප්‍රශ්න ඔක්කොට වගේ උත්තර තියෙනවා අතරම. සබ්බසෝ නාම රූපස්මි. මොකද්ද ඒ කියන්නේ? සබ්බසෝ නාම රූපස්මි. දැන් මේ ලෝකය කියන එක බුදු පියන් වහන්සේ පිංගුතුනේ ඔතන කැලේ දෙකකට වෙන් කරලා තියෙනවා. මොකද්ද ඒ? නාමයි රූපයි. දැන් පිංගුතුනේ මෙහෙමයි. දැන් අපි මේ නිවන් මඟ කරගෙන යනකොට ඔබ හැමතිස්සෙම අධ්‍යයනය කරන්න උත්සාහ කරන්න ඕනේ ඔබට හොඳට ගෝචර වෙන දේවල්. ඒකට මනසට, ඇහැට, කනට, නාසයට හොඳට ගෝචර වෙන දේවල් තියෙනවනම් අන්න ඒවා ගැන හොඳ අධ්‍යයනයක නිරත වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ බඹයක් පමණු කය සහ චිත්ත පද්ධතිය කියන ක්‍රමවේදය පිළිබඳ හොඳ අධ්‍යයනයක් කරන්න ඕනේ හැමතිස්සෙම. අවුරු මේ නිවන කරගන්න ඕනිනා. දැන් මෙතන වින්දුතුනි හරි පැහැදිලිව කතා කරනවා සබ්බසෝ නාම රූපස්මින් කියලා. යස්ස නත්ති මම ආයත. මේ කතා කරන්නේ වින්දුතුනි මේ නාම රූපස්කන්ධයේ සම්බන්ධව ඒක මම කරණයට ලක් කරන්න එපා කියලායි මේ කතා කරන්නේ. මම කරණයට ලක් කරගෙන ඉකින් අයින් වුණාට පස්සේ අසතා ච නසෝචති. මේ ශෝකයෙන් අයින් වෙන්න පුළුවන් කියලා තථාගතයන් දේශනා කරනවා. මේ ශෝකේ පහහණය කරලා දාන්න පුළුවන් කියලා. සෝකය කියලා කිව්වෙ මොකද්ද මේ? 11 මහා ගින්න. මේ සියලු 11 මහා ගින්නෙන් අයින් වෙන්න පුළුවන් ඔන්න ඔය මම කරණයට ලක් කරන එක නැවතුණා නම්. මොකද්ද? සබ්බසෝ නාම රූපස්මින්. මේ කියන නාම රූප පිළිබඳ මම කරණයට ලක් වෙන එක නැවතුණා නම්. දැන් අපි ඔය ඔබ ගොඩක් වෙලාට රූප ගැන හිම සෑහෙන්න අහලා ඇති. දේශනා තුළදී ඔබ දිගින් දිගටම අහනවා. නවත් වෙනුදින රූප විතරක් නෙමෙයි ලෝකය කියලා කියන්නේ. නේ? රූප විතරක් නෙමෙයි ලෝකය කියලා කියන්නේ. ලෝකය කියලා කියන්නේ එතන නාමයක් තියෙනවා. මොනවද නාම කියලා කියන්නේ? ශ්‍රියාවති. නේ? මොනවද නාම කියලා කියන්නේ? නාම කියලා කියන්නේ මොනවද? නාම මොන වගේද? නාමයක් අඳින්න පුළුවන් නේද? ඈ? ඇයි බැරි? නාමයක් අඳින්න බැරිද? නාමයක් අඳින්න බැරිද? නාමයක් අඳින්න බෑ. ඇයි අඳින්න බැරි? නාමයක් අඳින්න නම් දැකලා තියෙන්න ඕනේ. දකින්නේ මොකෙන්ද? ඈ? දකින්නේ ඇහෙන්. ඇහැට කවදාවත් පින්දුනේ නාම ධර්මයක් ගෝචර වෙලා නැහැ. නාම ධර්ම කියන්නේ අපි ඉගෙනුනේ සම්පූර්ණයෙන් ගෝචර වෙන්නේ කොහෙටද? හිතට. හැබැයි මේකේ හොඳට තේරුම් ගන්න නාම ධර්ම කියලා කියන්නේ මේකද මේ අද්භූත දෙයක් එහෙම නෙමෙයි ඈ. ඒ කියන්නේ කොහෙද දන්නේ නැති ඉන්නේ මේ බුදු වියන්වස් දේශනා කරලා තියෙන නිසා අපිත් අහනවා. එහෙම නෙමෙයි. නාම ධර්ම කියලා කියන්නේ බුදු වියන්වස්සේ ලෝක සත්වයාට දේශනා කරපු අර අතේ තීච්ච ඇටේරියා කොළවල නාම ධර්ම තියෙනවා. නේ? මද උන්නාස ලෝකසතර දේශනා කරේ මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන් කොටස විතරයි. එහෙනම් උන්නාසේ නාම ධර්ම ගැන දේශනා කරා නම් අනිවාර්යයෙන් මේක ලෝකසත්වයාට සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් ගන්න පුළුවන්. තේරුම් ගන්න බැරි ටික දේශනා කළා නෑ මේක. නිසා බය වෙන්න කාරියක් නෑ. දැන් ඉතින් ඇහැරිලා ඉන්න ඕනේ ඒක වැඩි. නාම ධර්ම නෙමෙයි හීන ධර්ම තමයි මේ නිදාගෙන හිටියා. ඇහැරෙන්නේ නැතු කොහොමද කරන්නේ? ඇහැරලා ඉන්න නැත්නම් උල තියෙනවා. උල තියෙන වෙන්නත් පුළුවන්. කරුණාවට. ඒක වෙනවද? හරි. එතකොට දැන් මේකට මෙන්න මේක හොඳට තේරුම් ගන්න. මීට කලින් දවසකත් මේක යම් ප්‍රමාණයකට කතා කළා. නමුත් අදත් කතා කරන්න හිතුණා. මොකද මේක ඔබ තේරුම් ගන්නේ නැති නිසා මා පුදුම දුක් ගින්දරක් විඳිනවා හිත අපරාදේ. මේ කීරේ වැටෙනවද? ඈ? මේ කීරේ වැටෙනවද? මොකද වැටුනේ? වැටෙනවද කියන එක? කියන එක වැටෙනවද? ඈ? කාර්ද වැටෙන්නේ? විතර වැටෙන්නේ? කොහොමද කියන්නේ? දැන් හැමතිස්සෙම වෙනදින ඔප්පු කර ගන්න ඕන ඕවා. ඒ කියලා වැඩක් නැහැ. එතකොට අර ගිරව් කන්සෙප්ට් එකට එනවනේ. හොඳට මේක ඇට ඇට මිදුළු වලට කාව දෙන්න ඕනේ. දැන් හිතනට කියලා කියනවා ඉතින්. දැන් මේ කියන එක වැටහෙනවනේ. කල්පනා කරලා බලන්න බෙන්ගුතුනේ කොහොමද ඔය වැටහෙන්නේ කියලා. දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේ කියাদি දැන් ඔබගේ ඇස් නිකන් ඇරලා තිබුණාට ඔබට දැන් මේක අත්දකින්න බෑ ඇස්වලින්. හරි? දැන් ඇස් අරගෙන හිටියට තනිකරම සිහිය තියන්න ඕනේ මේ කියන කාරණාව ගැන. මොකද මේ කියන එක අඳින්නත් බෑ. බෝඩ් එක තිබ්බට වැඩකුත් නෑ. මේ කියන එක තනිකරම මනෝ ගෝචරයි. මනසට විතරයි මේක තේරෙන්නේ. වැටහෙනවා. කොතෙන්ද වැටහෙන්නේ? දැන් තම තමන් හිතන්න. මගේ දිහා බලන් ඉඳලා ගවන්නේ. හිතන්න ඕන. කොහෙද වැටෙන්නේ? මේ කීයක වැටෙනවා? වැටුණා නේ. කොහෙද වැටුනේ? හිතර ගියා. කොතෙන්දලුද වැටෙන්නේ? දබඩ වැටෙනව නේද දේවල්? වැටෙනවද? කොහෙද වැටෙන්නේ? හිතට. ෂුවර්ද? දැන් හොඳට කල්පනා කරලා බලන්න කොහෙද වැටෙන්නේ කියලා. මම පුචි දෙයක් කියන්න කරන්න බලන්න එහෙනම්. වැටෙන එක නවත්ත. වැටෙන එක නවත්ත. බැරිද? හා. එහෙනම් තව බලන්න. දැන් ඔබ හෙට ඉන්නවනේ ජීවත් වෙනවනේ. හෙට ජීවත් වෙනවා. හෙට වැටෙන දේක දැන් වටහන්. ඇයි? දැන් හෙට වැටෙනවනේ. හොඳටම දන්නවනේ. ඊයේත් වැටුණා නේද? ඒ හෙට වැටෙන ටික දැන් වටහන්. හෙට වැටෙන ටික දැන් වටහන්. ඇයි වටහන්න බැරි? දැන් අපි කියනවා මේ මොහොතේ තමයි වටහා ගන්න පුළුවන් වෙන්නේ කියලා. කාටද පුළුවන් වෙන්නේ? දැන් මේකට ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවා හෙට වැටහෙන ටික දැන් වටහන්න පුළුවන්ද කියලා. ඔබ මොකද කියන්නේ? බෑ. දැන් මෙහෙම කියමු. දැන් හෙට උදේ 8 කියමුකෝ. හෙට උදේ 8ට වැටහෙන ටික මොකද්ද? ආ? ඔබ දන්නවද? ඇයි ඔය දන්නේ නැත්තේ? දැන් හෙට උදේ 8ට වැටෙන්නේ මොකද්ද කියලා ඔබ දැන් දන්නේ නැහනේ. ඇයි එහෙම කියන්නේ? දැන් අපි හිතන මේ මොඳර බනහා නැහැ කියන ඈ. ඇයි ඒ? ආ. දැන් බුදුපියාණන් වහන්සේ මෙහෙම දේශනාවක් කරලා තියෙනව නේද පින්වතුනි? හිත කියන එක උන්වහන්සේ නිර්වචනය කරලා තියෙනනේ මොකද්ද හිත කියන්නේ? ආරම්මණ විජාන ලක්කණං චිත්තං. ආමේ අරමුණක් විජානනීය කිරීම තමයි හිත කියලා කියන්නේ. අරමුණ විජානනීය කිරීම. දැන් ඔබ සමහරලාට කට අරගෙන ඉන්නෝනේ සමහර දේවල් කියද්දී. ආ, තේරුණා කියලා කියන්නේ නේද? මොකද්ද හිතෙන් කරන්නේ? අරමුණක් විජානනය කරන එක තමයි හිතින් කරන්නේ. කවුද කරනවා කියන්නේ බුදුහාඳුරු? ඒක හිතේ නිර්වචනය මොකද්ද? අරමුණක් විජානනය කරන එක. කවුද ඒක කරන්නේ? ඔය හිතේ නිර්වචනය වින්නතුනේ. ඔය කතා කරන්නේ එක්තරා ප්‍රොසෙස් එකක් ගැන. මේක අරමුණු විජානනය කිරීමේ ක්‍රමවේදයට කියනවා හිත කියලා. හරිද? මෙහෙම මෙහෙම කරලාට ගවන්නේ. බොහොම හිමීන් සැරේ කතා කරන්නේ. බොහොම හිමීට අල්ලගන්න. අරමුණක් විජානනය කිරීමේ ක්‍රමවේදයට කියනවා හිත කියලා. ඒතර විජානනය වීමට නේද ඔබ කියන්නේ වැටුණා කියලා. මේ මොකද්ද? පෑනක්. පෑනක් කියලා වැටුණා නේද? ඔය පෑන කියන වැටහීම උතන ඉපදුනේ මේක ආවට පස්සේ නේද? මේක එන්න කලින් ওই වැටහීම ආවේ නැහනේ. ඒ කියන්නේ ওই වැටහීම කියන එක මේක ආවට පස්සේ නම් උනේ. ওই වැටහීම කියන එක කවුද ඉපැද්දුවේ? දැන් මේ ස්වාමීන් වහන්සේ පෑන පෙන්වුවේ නැහනේ. පෑන පෙන්වුවට පස්සේනේ වැටහුනේ. හරිද? තර පෑන පෙන්වන්න කලින් ඇයි ඒක වැටහුනේ නැත්තේ? මොන රූපේද? මෙන්න මේ රූපේ ආවට පස්සේ තමයි ඒ වැටහීම ඉපදුනේ. ඒ රූපේ එන්න කලින් එහෙම වැටහීමක් ඉපදුන්නේ නැහැ. ඒ කියන්නේ වැටහුනේ නැද්ද? වැටහුණා. මොනවාද? එන රූප වැටහෙනවා. කොහෙන්ද? ඇහින්. අපි ඒක විතරක් දැන්න ගත්තොත් එන එන රූප වැටහෙනවා. දැන් මේ රූපේ මේ මෙතෙන්ට ආපු ගමන් මොකද වෙන්නේ? ඒක ගැන වැටහෙනවා. එන්න කලින් ඒ වැටහෙන්නේ නැහැ. එහෙනම් මට කියන්න මේ වැටහීම කියන එක කවුද උප්පත්තන්නේ? වැටහීම කියන්නේ කවුද උප්පත්තන්නේ? ඈ හේතුන්ගේ. දැන් බුදුපියාණන් මොකක්ද දේශනා කළේ? ආරම්මණං විජානන ලක්කණං චිත්තං. දැන් වැටහීම වැටුණා කියලා කියන්නේ පිඟුතුනි විජානනේ වුණා කියන එක. ඒ කියන්නේ මේ අරමුණ විස්තර විග්‍රහ වුණා. ඒකට තමයි වැටුණා කියලා කියන්නේ. දැන් මේකයි වෙලා තින් දැන් මේක පෙන්වන්න බෑ පිඟුතුනි. මේක තන්නි කරම මේ මනසින් තේරුම් ගන්න ඕන කොටස. ඔබ මේක ගැන හොඳ තේරුමක් බේරුමක් නැතුනොත් පිඟුතුනි ඔබ රූපය දිහා බලාගෙන ඉවරලා මේ රූපය කියන එක මෙහෙමයි කියලා හිතනවා. ඔක හිතන්නේ ඔබ ඒකයි වැඩේ. ඔබ රූපයක් දිහා දැකලා ඉවරලා ඒක ගැන හිතනකොට එතකොට රූපය ගැන නේද වැටහෙන්නේ ඔය? දැන් ඔය රූපය ගැන වැටහෙනකොට පිඟුතුනි ඔබට හරි අවබෝධයක් නැත්නම් මේ වැටහෙන්නේ මට කියලා ගන්නවා කෙලින්ම. වැටහෙන්නේ මට, වැටහීම මම, වැටහීම මගේ කියලා අරගෙන ඉවරලා මට රූපය ගැන වැටුණා කියලා එනවා අදහසකට. තනිකර අවිද්‍යාව පිඟුතුනි. මොකද එක පැත්තක් අවිද්‍යාව එක පැත්තක් විද්‍යාවක් ඔය කතා කරන්නේ එතකොට. එහෙම බෑ. එතකොට පිඟුතුනි වෙන්නේ ආයිසරයක් මොකද වෙන්නේ? මම රූපවලට තියෙන තණ්හාව අයින් කරනවා. මට රූපවලට තණ්හාව තියෙන නිසා මට හරි පීඩාකාරී. ඒ නිසා ඒ පීඩාවෙන් මිදෙන්න මං රූපවලට තියෙන තණ්හාව අයින් කරනවා. ඔන්න ඔහම අදහසකට එනවා බොහොම ශීඝ්‍රයෙන්. දැන් මතක තියාගන්න ඕනේ මේ ලෝකේ යථාර්ථයේ තේරුම් ගන්න රූප උදාහරණ වලට ගන්න පිඟුතුනි ලේසි නිසා. මිසක් රූප ගැන නෙමෙයි හිතේ තින්න ඕනේ. රූපයක් උදාහරණයට ගත්තට කමන්නේ. නමුත් ඔබට නැත්තම් අදහසක් යන්න පුළුවන් මේ රූප ගැන තමයි මේ හිතේ තින්න තියෙන්නේ කියලා. මෙහෙම ගන්නෑ. ලෝක ගැන හිතන්න ඕනේ. ලෝක එක එක සෙක්ෂන් එකක් තමයි රූප කියලා කියන්නේ. තව එහෙම් පිටින් සෙක්ෂන් එකක් තියෙන මොනවාද? නාම කියලා. නාම කියන්නේ අපේ ඉඟුදුනේ ඔබ හොඳට තේරුම් ගන්න මොනවද මේ නාම කියන්නේ කියලා. දැන් ඒක අපි කල්පනා කරලා බැලුවේ දැන් මේ පෑන කියන අරමුණ එන්නේ නැතුව කාට හරි කෙනෙකුට පුළුවන්ද මේක විචාරණය කරන්න? දැන් මේ කියන ඒවා මෙහෙම ඔළුව වෙනකොට කමක් නෑ බෙදෙන හොඳ අවබෝධයෙන් කියන්න ඕනේ. ඒක කියන්නේ මේක හොඳට චිත්ත මූලයට කාවදින්න ඕන. කාවදිනකොට රිලීස් වෙනවා. උඩින් කියලා හරියන්නේ නෑ. බලන්න හොඳට කල්පනා කරලා මේ රූප අරමුණ නැතුව ඔබට පුළුවන් ද මේක විජානනය කරන්න? ඒ කියන්නේ වැටහෙනවද මේක ගැන? අදහස් පහළනවද මේක සම්බන්ධයෙන්? තේරෙනවද? මම හැමතිස්සෙම අපි මොකක් හරි අහන්නේ කියලා නේද තේරෙනවද කියලා. මම අහන තේරෙනවද? තේරෙනවද? අහන ප්‍රශ්නය. ඔබට තේරෙනවද? මොකක් ගැනද? මොකද්ද තේරෙනවද කියලා අහන්නේ ඔබ වහන්සේ. වැටෙනවද? මොකක් ගැනද වැටෙනවද කියලා අහන්නේ ඔය? ඒ කියන්නේ සෑම වැටහීමක ඉදිරියෙම ඉන්නව මොකද්ද? අරමුණක් තියෙන්න ඕනි. අරමුණක් නැතුව කිසිම වෙලාවක වැටහීමක් කියන එකක් උදා වෙන්නේ නැහැ. එහෙනම් වැටහීම කියන එකේ අයිතිකාරය කවුද? වැටහීම කියන එකේ අයිතිකාරය කවුද? කාගේද වැටහීම? ඔය ප්‍රශ්නේ වැරදි පිංගුද? ඔය ප්‍රශ්නේ වගේ ප්‍රශ්න බුදුහාමුදුරෙන් අහනවා. ස්වාමීනි, ජාතිය කාගේද කියලා අහනවා. කාගේද ජාතිය? ඔය ප්‍රශ්නේ වැරදි. අහන්න ඕක වෙන විදියකට. ජාතිය කුමක් ප්‍රත්‍යයෙන් හට ගන්නවද කියලා අහනවා. අන්න ඒතර බුදුහාමුදුර දේශනා කරන මොකද්ද? ජාතිය භවපත්‍රයෙන් භව ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියලා. භවයේ ප්‍රත්‍ය කරගෙන ජාතිය හට ගන්නවා. ඒ කියන්නේ භවය හේතු කරගෙන ජාතිය හට ගන්නවා. එතන භවේ කාගේද? ආයි අහනවා. භවේ කාගේද නෙමෙයි. භවේ මොකක් හේතු කරගෙනද හැදෙන්නේ කියලා අහන්න. මොකක් හේතු කරගෙන භවේ හැදෙන්නේ? ඈ? උපාදාන හේතු කරගෙනයි භවේ හැදෙන්නේ. ඒක උපාදානේ කාගේද? ඔහොම ඔහොම පස්සට අහයන්න පුළුවන් නේද? ඔය කිසිම තැනක පිංගුදරි කාගේද කියන ප්‍රශ්නේ අහන්න බෑ. දැන් ඕක හොඳට ඔප්පු වෙන්න ඕනේ පිංගුදරි. කාගේද කියන ප්‍රශ්නේ අහන්න බැරි නම් මොකක් නිසාද උපදින? ඒ කියන්නේ උපදින මොකුත් නැද්ද? නවා ජාතිය කියන ස්වභාවය උපදිනවා. ජාතිය කාගේද? එහෙම කියන්න බෑ. ජාතිය උදා වෙන්නේ මොකක් ප්‍රත්‍ය කරගෙනද? භව ප්‍රත්‍ය කරගෙන ජාති උදාන අන්නේ වගේ හිතන්න ඕනේ. දැන් අපි කියනවා වැටහීම කාගේද කියලා. නැ කියන්න බල. ස්වාමීනි එහෙම කියන්න බෑ. වැටහීම කාගේද කියන්න බෑ. හැබැයි වැටහීම කියන එක ගැන අත්දැකීමක් නැද්ද? තියෙනවා. එහෙනම් මේ වැටහෙනවා කියන එක කාගේද නෙමෙයි. වැටහෙනවා කියන එක කුමක් ප්‍රත්‍ය කරගෙනද උදා වෙන්නේ? අන්න හරි. අන්න පිංගුතුනි ලෝක යථාර්ථය. වැටහීම කියන එක කුමක් ප්‍රත්‍ය කරගෙනද උදා වෙන්නේ? කුමක් ප්‍රත්‍ය කරගෙනද උදා වෙන්නේ? වැටහීම කුමක් ප්‍රත්‍ය කරගෙනද උදා වෙන්නේ? දැන් මේ ස්වාමීන් වහන්සේ කියද්දී හැමෝම වැටහීම ගැන හිතන්න ඕනේ. දැන් මේ එකයි කියන්නේ බණ කියනකොට මොකද කරන්න ඕනේ? යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ. ඔහේ අහගෙන ඉන්නවා බණ ටික මොකද ඊළඟට කියන්නේ කියන එක නෙමෙයි. දැන් මේ වැටහීම ගැන කතා කරන්නේ. දැන් වැටහීම ගැන කතා කරනකොට වැටහීම කියන ධර්මතාවයේ පිළිබඳ දැන් අත්දකින්න ඕනේ හිතින්. එතකොට තමයි වැටහීම කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් එන්නේ. නැත්තම් බණ කතාවක් තේරෙන එක තමයි වෙන්නේ. මොකද මේකද එහෙම වුණොත් වෙන්නේ ඔබට ඊළඟට කියන දහම් දැන් කියන ඒවත් එක ගලපන්න බැරි වෙනවා. ඔබ ආය අහන්න දෙයක් නැහැ. කලින් කතා කරපු දේශනාවයි දැන් කතා කරන දේශනාව අතර තියෙන වෙනස මොකද්ද කියලා හෙවොත් ඔබට කියා ගන්න බෑ. ඔබ අන්තිමට කතා කරපු එක තමයි කියන්නේ ඊට පස්සේ. කලින් කතා කරපු වැරදිද කියලා හෙවොත් එහෙම දන්නේ නැහැ කියලා කියනවා. හරිද කියලා හෙවොත් ඔප්පු කරන්නත් බෑ. ඒකට හේතුව තමයි මේකත් මේ උඩින් යනවා හැම තිස්සෙම. එහෙම කරන්න එපා කවුරක්. හොඳ ගැඹුරින් ගන්න. එතකොට වැටහෙනෝ කියන එක කාගේද කියන්න බෑ. වැටහෙනෝ කියන එක කුමක් ප්‍රත්‍යයෙන් හට ගන්නවද කියලා බලන්න. දැන් මේ පාළි වගේ වචන තිබුණාට මේකද මේක හරි ලේසි. ඔබ අත්දැකීමට ගන්න ඕනි. දැන් ඔබගේ සියලු වැටහීම් යම් දවසක ওই ශරීරස්කන්ධය ඇස්සේ වැටහීම කියන ස්වභාවයක් උදා වුණා නම් ඒක උදා වෙච්ච හැම තිස්සෙම මේකට ඒකට කලින් තිබුණ අරමුණක්. අරමුණක් නැති කිසිම වෙලාවක වැටහීමක් උදා වුන්නේ නැහැ. කවදාද තියෙනවද එහෙම එකක්? වැටහුණා මොකද්ද? ඒකයි ඔබ කියන්නේ වැටහුණා කියන එක ඇස්සේ ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද කියලා. ඒ කියන්නේ ඔය අහන්නේ අරමුණ ගැන. අරමුණක් ආව නම් එංගතුනේ වැටහීමක් උදා වෙනවා. වැටහීම කියන එක උදා වෙන අරමුණ විතරක්ම නෙමෙයි බලපාන්නේ. තව බලපාන ඒවා ගොඩාක් තියෙනවා. ඒ නිසා තමයි එංගතුනේ මේ මොකක් හරි කිව්වට පස්සේ එක එක්කෙනාට එක එක විදිහට ඒක වැටහෙන්නේ. දැන් දෙන්නෙකුට සමානව වැටෙන්න බැරිද? දෙන්නෙකුට සමානව වැටෙන්න බැරිද? පුළුවන්ද? බැරිද? වැටහීම කියන එක දෙන්නෙකුට සමානව වැටෙන්න බැරිද? පුළුවන්. එහෙම නොවෙන්න බැරි නෑ. වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට සාමාන්‍ය වෙන්නේ කොහොමද? එක එක තැන්වලට එක එක විදිහට තමයි වැටෙන්නේ. ඔන්න බලන්න නැද්ද කියලා. දැන් බින්දු රුවන්වැලිසෑය හාමුදුරු ඉස්සරහට. ඇතෙක් ඇවිල්ලා නෙළුම් මල් ටිකක් අරගෙන දන ගහලා රුවන්වැලිසෑය හාමුදුරුවන්ට වන්දනා කරනවා. රයිට්. දැන් මේක කිව්වහම එක එක කෙනාට ওই කියන එක ගැන එක එක විදිහෙන් නේද වැටහෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? එක එක විදිහට වැටෙන්නේ? ඇයි ඔය එක එක විදිහට වැටෙන්නේ? දැන් මේවෙන් අපිට තේරුම් ගන්න පුළුවන් බුදුබණන් වහන්සේ කියපු දේවල් ඇත්තමයි කියලා. මේ අත්දැකීම් වලින් කියන්න ඕනේ. පොතේ තියෙන නිසා නෙමෙයි. එක එක කෙනාට එක එක විදිහට වැටෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? වැටහීමක් උදා වෙන්න පින්තුනේ ගොඩාක් කාරණා බලපානවා. එකක් තමයි වැටහීම කියන එක උදා වෙන්න ආපු අරමුණ. ඒකක් විතරයි. ඊට පස්සේ වැටහීමක් උදා වෙන්න මතක කියන එක බලපානවා. දැන් කෙනෙක් කෙනාගේ මනසට ගෝචර වෙන මතක වෙනස්. මතක කියන එක බලපානවා. ඒ වගේම දෘෂ්ටි දරාගෙන ඉන්න දෘෂ්ටි තියෙනවා නะ. ආන්ගේ දරාගෙන ඉන්න දෘෂ්ටි බලපානවා මොකටද? වැටහිම අනිච්ච නිසා තමයි මේක කළේ. හොඳම උදාහරණයක් වුණා දැක්කද? ඔබට ඕනේව නෙමෙයි වැටෙන්නේ ඔය. ඔබට ඕනේව නෙමෙයි ඔය වැටෙන්නේ. වැටහීමට හේතු වෙන්නේ අරමුණ. මිසක් ඔබ වටහනව නෙමෙයි ඔය. අරමුණ මොකද්ද? ඒකට අනුවයි වැටෙන්නේ. දැන් පුංචි පුතෙක් ආවේ ඇතුළට. හොඳම උදාහරණයක් ආවා පින් සිද්ධ වෙන පුතා. හොඳම උදාහරණයක් ආව ඇතුළට. එක එක්කෙනා ඔය එක එක ශරීරස්සේ එක එක විදිහට වැටුණා දැන්. මේකයි කරන්න ඕනි, මේකයි වෙන්න ඕනි, මෙහෙමයි 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 මෙහෙමයි, නානත්ත කායා නානත්ත සංඥා. එක එක තැන් වලට එක එක විදිහට වැටුණා. මොකද මම මේ බණ කියන් ගියා කියලා වැඩක් නැහැ පෙඟුදිරි. එහෙම කරන්න බෑ. දැන් මේ ඔබ මේ මෙහෙම හිටන් අහංගිටර එහෙම නෙමෙයි ඔය වෙන්නේ. එන එන අරමුණට අනුව වැටහෙනව ඇතුලේ. විජානනෙ වෙවි තියෙන හැමතිස්සෙම. ඒකයි කියන්නේ විජානනය කියන එක කවුද උප්පත්දන්නේ? අරමුණ හේතු වෙනවා. අරමුණ හේතුවෙන් වැටහීම් උදා වෙනවා. අරමුණ නිරෝධ වීමෙන් ඒ වැටහීම නිරෝධ වෙනවා. ඊට පස්සේ වෙන අරමුණක් නම් එන්නේ. ඒ එනකොට එතන ආයි වැටහීමක් උදා වෙනවා. කවුද උදා කරන්නේ? කවුරුත් උදා කරනවා නෙමෙයි. ඒ කොහොමද අපි එහෙම කියන්නේ? ඔබට පුළුවන් නම් ඔබ වැටහීම කියන එක නවත්තන්න. දැන් මේ හරිම සරලයි පිටුදුනේ මේ කතා කරන එක. වැටහීම කියන එක නවත්තන්න. නවත්තන්න බෑ. තව විනාඩියකින් වැටහෙන තියෙනක දැන් වටහා ගන්න. ඒත් බෑ. කලින් වැටහිච්ච එක දැන් වැටහෙන එක දැන් මොකක් හරි දැන් වැටහෙනවා කියන්නේකෝ. ඒක තියාගෙන ඉන්න. දැන් ඒකනේ ඔබ කියන්නේ පුතේ ඔය සින්දුව නවත්තහන්කො මේ බණ ටික අහන්න කියලා. ඇයි එහෙම කියන්නේ? මොකද පිඟුතුරි මෙහෙන් සින්දුවක් එනවනම් දැන් මොකෝ වෙන්නේ? දැන් මේ කියන එක නෙමෙයි වැටහෙන්නේ. මේ කියන එකයි වැටහෙන්නේ. ඒ නිසා තමයි කියනකො නවත්තන්න කියලා. එන හොඳට තේරුම් ගන්න ඕනේ පිඟුතුරි වැටහීම් කියන නාම ධර්මයේ ඔය හිත ඔය ශරීර කූඩු ASCII උපදිනවා. කවුද උප්පත්දන්නේ? එහෙම කියන්න බෑ. අරමුණු හේතුවෙන් ඒක හරියට නිකන් හේතු කන්දරාවක සම්මුදයක් ඔය සිද්ධ වෙන්නේ වෙනතනෙ. මොනවාද හේතු? අරමුණ, දෘෂ්ටි, මතක, කර්ම ශක්තිය, සසර ගනුදෙනු, ඊට පස්සේ අවිද්‍යා තෘෂ්ණා, විශේෂයෙන් ඔන්න ඔය කියන ඔක්කොගෙම ෆෘට් සැලඩ් එක. ඔය කියන ඔක්කොගෙම එකතුවක් විදිහට තමයි පිටුදුනි වැටහීමක් කියන එක උදා වෙන්නේ. ඒ නිසා තමයි සමහර මිනිස්සුන්ට කොච්චර කිව්වත් කියන එක වැටහෙන්නේ නැත්තේ. දැන් මෙහෙන් කියනවා, දැන් කෙනෙක් කියනවා යාට ගෙදර යන්න ඕනේ කියලා. නෑ, ස්වාමින් වහන්සේට ඒක සම්බන්ධයෙන් වැටහෙන්නේ වෙන විදිහකට. දැන් මේ මනුස්සයාට වැටහෙන්නේ කොහොමද? එයාට වැටහෙන්නේ වෙන විදිහකට. එයාට වැටහෙනවා නෙමෙයි ඔය. එතන තියෙන හේතු වලට අනුකූලව තමයි මේ වැටහීම උදා වෙන්නේ. දැන් ස්වාමින් වහන්සේට වැටහෙනවා කියන එක එතකොට එතන තියෙන හේතු වල තමයි මේ වැටහෙන්නේ. ඒකයි පිංගුතුරේ විවිධත්වයක් තියෙන මිනිස්සු අතර. ඔහු කියන්නේ එයාට තේරෙන්නේ නැහැ කියලා. පිවිතුරි එයාට තේරෙන්නේ නැහැ නෙමෙයි, තේරෙන්නේ නැහැ. මොකක් තේරෙන්නේ නැත්තේ? ඔබට තේරෙන එක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකුත් තේරෙන්නේ නැද්ද? තේරෙනවා. ඔබට තේරෙන එක තේරෙන්නේ නැහැ. පැහැදිලිද? වැටහෙනවා. මොකද්ද වෙන්නේ? ඔය මෙතෙන්ට වැටහෙන එක වැටහෙන්නේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? පිංගුතුනි එතන තියෙනවා අර කියන හේතු සමුදාය සෑහෙන්න වෙනස්. ඒවට අනුකූලව තමයි එතන වටහන්නේ මිසක් ඒ මිනිස්සයට ගහලා බැනලා දොස් කියලා මුකුත් වැඩක් නැහැ. මොකද මිනිස්සෙක් වටහනව නෙමෙයි ඔය. මිනිස්සෙට එහෙම වැටහීමක් හදන්න බෑ. දැන් සිමින්දි ඩිහිකුයි වැලිටි හිකුයි අරගෙන හිල්ලා මොනව හරි බදාම හදනවා කියලා වගේ ඔබට බෑ ඒක හදන්න. එනවා වැටහීමක් හදන අමුද්‍රවි ටික අරන් එන්න. මොනවද අරන් එන්න දින අරන් එනවා කියලා මතකකෝ. බෑගේ දිනවා. දෘෂ්ටි කොහෙද තියෙන්නේ? දෘෂ්ටි දින දන ගන්න බෑද? බෑග් එක අරන් එන්නත් බෑ, මතක අරන් එන්නත් බෑ, අවිද්‍යාව දුස්නා අරන් එන්නත් බෑ නේද? කර්ම ශක්තිය ඒක අරන් එන්නත් බෑ බෑග් එක දාගෙන. ඒ කොහෙදෝ තියෙන්නේ. ඒක කියන්නේ මොකද? නාම ලෝකය කියලා. ඒක මේ අපේ මේ ඇහැට, කනට, නාසයට මේවට ගෝචර වෙන දෙයට වඩා බොහොම සංකීර්ණයි. ඕකට ගෝචර නොවන ලෝකේ. මොකද ඔය ලෝකයේ තමයි කතාව සම්පූර්ණයෙන් දුවන්නේ පිටතනේ. ඔය ලෝකේ තේරුම් ගන්න තමයි රූපය කියන එකක් මේ උදාහරණ වලට ගන්න. මිසක් මේ රූප නෙමෙයි ලෝකේ කියන්නේ. වැටහෙනවද? මොකද හැමතිස්සෙම සියලු ගනුදෙනු සිද්ධ වෙන්නේ මොන ලෝකෙද ඇත්තටම? මේ නාම ලෝකේ පිංගුතුනේ. මේ රූපේ කියලා කියන්නේ හරියට මේ වතුර ගොඩාක් පුරවල තියෙච්ච බැලුම් බෝලයක් වගේ. බැලුම් බෝල කියලා කියන්නේ මේ නිකන් වටේ තියෙන සිවියක්. මැද තනිකර මොනවද තියෙන්නේ? වතුර. තනිකර වතුර මැද තියෙන වටේ පොඩි සිවියක් තියෙනවා. ඒකට කියන බැලුම් බෝල කියලා. ඔය ශරීරෙත් එහෙම එකක්. ඔය ශරීරය කියලා කියන්නේ මේකට වටේ තියෙන බැලුම් පටලේ වගේ එකක්. ඕක ඇසුරු කරගෙන ඇතුලේ තමයි කතාව දුවන්නේ. ඇත්තටම දැන් හිතන්නකෝ. දැන් ඔය කය හැදිලා තියෙන මොකටද? මොකද්ද ඔකේ අරමුණ? ඔය කය හැදිලා තියෙනකේ. ඔය කය හැදිලා තියෙනකේ ප්‍රධාන අරමුණ පින්වදිනේ ඕක ඔය කය ඇසුරු කරගෙන ඇතුලේ තියෙන කතාවක්. ඒකට ඕන නිසායි ඔය කය හැදිලා තියෙන්නේ. නැත්තම් ඔය කය හැදෙන්නේ නැහැ. දැන් ටික කතා කරගෙන ඉස්සරහට තේරේ. කය කියන එක පින්වතුනි ඔය කය ඇත්තටම හැදිලා තින්නේ. දැන් අපි කියන්නේ දැන් අපි කියන්නේ ගතියට අනුවයි උප්පත්ති හැදෙන්න කියලා. නේද? ගතිය කොහෙද තියෙන්නේ? ගතියේ නාමද රූපද? තනිකරම නාම ගතියක් කියලා කියන්නේ. නේ? ඒ ගතියට ගැළපෙන විදිහට තමයි ඔය රූපේ හැදෙන්නේ. ඒ කියන්නේ මූලික අරමුණ වෙලා තින්නේ මොකද්ද? මේ නාම ධර්ම. ඒතකොට මේ මේක අස්සේ පිංගුතුනේ මේ නාම තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. දැන් ඒව ගැන හොඳට අධ්‍යයනය කරලා බලන්න. නැත්නම් වෙලා තියෙන ඔක්කොම ටික අමතක කරලා රූපයක් ගැන හිතනවා. හිතුවට කමන්නේ නැහැ. වැව අවබෝධයෙන් හිතනවා. ලෝකයේ පිළිමත වටහා ගන්නයි රූප උදාහරණ වලට ගන්නෙ. හරිද වැටහෙනවද දැන්? වැටහෙනවද? පිංගුතුනේ ඔබ ඔය වටහනවා කියන එක කරොත් එහෙම පිංගුතුනේ ඔබට පිස්සු හැදෙනවා. ඔක් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මොකද අදි වේගෙන් ස්වභාවිකව සිද්ධ වෙන සංසිද්ධිය. දැන් මේ දැන් ඕක විතරක් නෙමෙයි මේක තනිය. මේ වෙලාවේ කෑම දිරවනෝ නේද? ඈ? කවුද දිරවන්නේ? ස්වාමීනි අහන ප්‍රශ්නේ වැරදි. ඔහොම අහන්න එපා. මොකක් හේතු කරගෙනද දිරවනවා කියනක උදා වෙන්නේ කියලා අහන්න. දැන් ඔබට එහෙම නේද කියන්න වෙන්නේ. දැන් මං ඇහුවොත් එහෙම කවුද දිරවන්නේ කෑම ටික කියලා උදේ කාපු. ඔබ දිරවනවා දැන් මේ ඉන්න ගම. ඔව් ස්වාමීනි මම මේ හැන්දක් ඇතුළේ දාලා කලවම් කර කර ඉන්නේ. ඈ? කවුරු හරි එහෙම කරන කෙනෙක් ඉන්නවද? එහෙම කරන්නේ නැහැ. දැන් මේ ලේටි ගෙහෙට වෙන කවුද array යන්නේ? ආ එහෙම ආයෙම එකකුත් තියෙනවා. දැන් මේ මතක් වුණේ. කවුද මේ සිස්ටම් එක රන් කරන්නේ ඇතුලේ? දැන් හොඳට හිතන්න ඕනේ මේ කීර දේවල් ගැන පිංගුදුනේ. එතකොට මේ තුල් ලෝකේ අතහැරලා යනවා. දැන් මේ ලේ ධාතු දැන් මොලේට array යනවා. ආයි අරන් එනවා. ආයි අරන් එනවා. මේ එක පැත්තෙන් පිරිසිදු කරනවා. පිරිසිදු කරන එක තව පැත්තකට array යනවා. මුත්‍රා මාර්ග ටිකක් array යනවා. නේද? කවුද කරන්නේ ඔය ටික? ආ කරන්න බලන්න. ආ මුත්‍රා බර හදව ගන්න. කමොන්. කෝ? මේ හදව ගන්න ඉතින්. හදන්නේ ඉතින්. ඒ හදන්න බැරි අය ඔය. හේතුප්‍රත්‍යයෙන් වෙන්නේ ඕවා. ඔබ මොකක්වත් කරන එක නෑ පිංගත. දැන් කේස් වැයනෝනේ දැනු. ඈ? නවත්තන්න. කේස් හැලෙනෝනේ සමහරවගේ දැන්. නවත්තන්න. මුකුත් කරන්න බෑ පිඟුතුනි. දැන් ඔය රූපෙනේ. හිතත් කොහමද? මේ ඇතුලේ සිස්ටම් එකත් ඔහොමම තමයි. නවත් පිඟුතුනි ඇතුලේ සිස්ටම් එකට ඇතුලේ සිස්ටම් එක පුදුම විදිහට අල්ල බදාගෙන ඉන්නේ. දැන් මේ ඔබට මේ පැහැදිලි කරලා දෙන්න යන පිඟුතුනි උපේක්ෂා ලක් කරන හැටි ලෝකේ. ලෝකේ අත්හරින හැටි. මේ නාම ධර්ම කියන ඒවා අත්හැරලා මිදිලා යන හැටි. මොකද බින්දුතුනි ඔය සියලුම දේවල් හොඳට අල්ලවදාගෙන ඒක අස්සේ රිංගගෙන ඉන්නේ කවුද? මං. වැටහීම කියන එක අස්සේ මං රිංගගෙන ඒක බදාගෙන ඉන්නේ. බින්දුතුනි ඕක බදාගෙන ඉන්න තාක්කල් මේ ලෝකේ ඇත්ත මොකද්ද කියලා මාත්‍රයක්වත් තේරෙන්නේ නැහැ. මොකද බින්දුතුනි දැන් ඔන්න ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. මෙතන මේ රූපය කියන එක අස්සේ තියෙනවා වැටහීම් උදා කර කර දෙන සිස්ටම් එකක්. අපි හිතමු මේක මැෂින් එකක් කියලා. හරිද? වැටහීම් කියන ඒවා උදා කර කර දෙන මැෂින් එකක් මේක ඇතුලේ රන් වෙනවා. කවුද ඒකේ පාලනය කරන්නේ? දැන් ඔබට තේරෙනවද ඒක මේ ඔටෝමැටිකලි ඇතුලේ දුවන මැෂින් එකක් කියලා වැටහීම් කියන එක. කවුද ඒක පාලනය කරන්නේ? කවුද අහිතිකාරයා ඔගේ? කවුද අහිතිකාරයා? එහෙම කියන්න බෑ නේද බින්දුතුනි? කවුරුත් අහිතිකාරයෙක් නෙමෙයි. නමුත් මේක ඇතුලේ හැම තප්පරයක් නෑරම බින්දුතුනි. වැටහි එනවා. දැන් උපන්දාපන මෙච්චර කලු මොකද උනේ? මොකද විපන්දාසේ වෙන්නේ හැමදෙසෙම? දැන් මේ දැනුම් මොකද්ද වෙන්නේ? ශරීරයක් තියෙනවා වැටෙනවා. ශරීරයක් තියෙනවා, වැටහෙනවා 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 වැටහෙනවා, වෙන මොකුත් වෙන්නේ නැහැ උතන. ඔච්චරයි ඇත්ත. ශරීරයක් තියෙනවා, වැටහෙනවා. ශරීරය ඇස්සේ, ඒකට තමයි කියන්නේ කය ඇසුරු කරගෙන කියලා. කය ඇසුරු කරගෙන විජානන වෙවි විජානන වෙවි විජානන වෙවි තියෙනවා. මොනවා ප්‍රත්‍ය කරගෙනද? අරමුණු ප්‍රත්‍ය කරගෙන. අරමුණක් එනකොට විජානන වෙනවා, අරමුණක් එනකොට විජානන වෙනවා, අරමුණක් එනකොට විජානන වෙනවා. ඕක තමයි මේක ඇතුලේ දුණ යාන්ත්‍රණය පිටින්. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. දැන් එහෙනම් මට කියන්නේ හිතට අදහසක් පහළ වෙනවා. මොකද අදහසක් පහළ වෙනු කියලා කියන්නේ? කොහොමද අදහසක් පහළ වෙන්නේ? කොහොමද අදහසක් පහළ වෙන්නේ? දැන් මේ පින්වතුනි මේ කියන්නේ ඔය මුළු මුළු ජීවිත කාලෙම කියලා ඇසුරු කරන නාම ධර්ම වල එක එක වර්ග. ඒවට අපි සමහරලාට කියනවා සිතවිල්ලක් කියලා. එහෙම කියන සමහරලාට. අපි සමහරලාට කියන මොකද්ද? අපි සමහරලාට කියන අදහසක් කියන. මේ මට අදහසක් ආවා කියලා එහෙම කියන්නේ නැද්ද? සමහරලාට කියන මට මේ සිතවිල්ලක් පහළ වුණා කියලා. ඊට පස්සේ කියනවා මට අදහසක් පහළ වුණා. ඊට පස්සේ කියනවා මට වැටහුණා කියලා කියනවා. මට තේරුණා කියලා කියනවා. ඊට පස්සේ කියනවා මට තේරුනේ නෑ කියලා තේරිලා කියනවා. දැන් තේරුනේ නෑ කියලාත් කියන්නේ මොකක් වෙලාද? ඈ තේරුනේ නැති බව තේරිලා තමයි තේරුන්නේ නෑ කියලාත් කියන්නේ. ඒ කියන්නේ ආයෙත් වෙලා තින්නේ මොකද? ආයෙත් තේරිලායි තියෙන්නේ. ඔබ වහන්සේ කියන එක තේරෙන්නේ නෑ කියලා කිව්වේ කොහොමද? තේරෙන්නේ නැති බව තේරිලා. තේරිලා හැමතිස්සෙම බින්දුතුනේ ඔන්න ඔය කියන වර්ග කීපකින් ඕක ඇතුලේ දුවනවා. ඒකට ඔබ එක එක නම් දාගෙන ඉන්නවා. ඔබ සමහරට කියන සිතුවිල්ලක් පහළ වුණා කියලා. සිතුවිල්ලක් කියලා කියන්නේ මොකද්ද? ආයි විජානනය තමයි ඔය වෙන්නේ. ඒත් කමක් නැහැ. දැන් මේක මෙහෙමයි. දැන් මේ කියනේවා පින්වතුනි, මේ කියනේවා ඔබ කොයිතරම් දුරටද අත්දකින්නේ? ඒ තරම් දුරට ඔබට මේ ලෝකය ගැන තේරලා ලෝකේ කලකිරෙනවා. දැන් ලෝකේ කලකිරනවා කියලා කියන්නේ මෙන්න මේකට පිටු. දැන් මේ ඔය කිව්වේ මේ මෙතන වෙන සිද්ධිය මොකද්ද කියලා. වැටහීම හැමදෙස්සෙම උදා කරන්නේ, අදහස හැමදෙස්සෙම උදා කරන්නේ අරමුණක්. අරමුණ ගෙනහැලා දෙන්නේ ඇහැ. ඇහැ තියෙන නිසායි අරමුණ එන්නේ. ඇහැ නැත්තම් අරමුණ එන්නේ නැහැ. හවුද නැද්ද? ඇහැ නවත්තන්න පුළුවන්ද? ඇයි ඇහැ ඇහැ පියාගත්තු? ඇහැ පියාගත්තා අරමුණ එක නවතිනවද? නැහැ. මොන පාට එනවද? කළු පාට හරි මොකක් හරි පාටක් එනවා. ඊට පස්සේ ඒක මොනව වෙනවද? ආයි විජානනය වෙනවා. කන වහන්න පුළුවන්ද? බෑ. ඇයි? අරමුණු වෙනවා. එන එක විජානනය කරනවා. කය වහන්න පුළුවන්ද? බෑ. මුකුත් වහන්න බෑ. මනස වහන්න පුළුවන් කොහොමද? බෑ. නේ? ඔබ සමාලයට කියන්නේ මේකද? මේ මම මේ කිසිම අදාළ නැති අරමුණක් ආව හිතර කියලා කියනෝනේ. එහෙමත් වෙන්න බැරිද? පුළුවන් පෙකුතුනි. මොකද මනේ ඉන්ද්‍රිය කියලා එකක් තියෙනවා. ඒකත් පින්වතුනි මේ අරමුණු ඇතුළට ගන්න පුළුවන් මැෂින් එකක් ඔය. ඕක ඔන්න එකේ තියෙන හැම තිස්සෙම. ඔන්න එකේ තියෙනකොට පින්වතුනි කෙලින්ම නාමගොත්ත වගේ අරමුණු ඇදලා එනවා ඇතුළට. ආපු ගාම මොකද මේක විජානනය වෙනවා. ඔන්න ඒ විජානනය වෙනවා කියන එකට කියනවා පින්වතුනි හිත් කියලා. මේ තේනවන වැටහෙනේ මොකද? ඔන්න ඒ ස්වභාවයක් පින්වතුනි මේ කය ඇසුරු කරගෙන හැම තිස්සෙම සිද්ධියක් මෙහෙම සිද්ධ වෙවි සිද්ධ වෙවි සිද්ධ වෙවි තියෙනවා. දැන් ඕක ගැන ඔබට හොඳට අරමුණු වෙනවා නම් පින්වතුනි මේ අදහසක් කොහොමද උපදින්නේ කියලා තේරෙනවා නම් පින්වතුනි ඔබට ප්‍රශ්නයක් එනවා දැන් ඔතන. අරමුණු කියන ඒව ස්වභාවිකව මෙහෙම උපදීපදී තියෙනවා නම් එතකොට මේකේ මං කවුද කියලා. දැන් ඔබ මොකද්ද කරන්නේ ඔතන? දැන් ඔබ කිව්වා මේ වෙලාවේ ආහාර ටික දිරවනවා කියලා. ඔබ නෙමෙලු දිරවන්නේ. එහෙම කිව්ව නේද? හાર્ට් එක මෙහෙම මෙහෙම වෙවි තියෙනවා. ඒ නිසා ලේ හෙට යනවා මෙහෙට යනවා. ඒක කරන්නේත් ඔබ නෙමෙලු. ඊට පස්සේ ඔබ කියනවා මොකද්ද? කොණ්ඩේ වැවෙනවා ඒක කරන්නේත් ඔබ නෙමෙයිලු. ඊට පස්සේ ඔබ කියනවා කොණ්ඩේ හැලෙනවා ඒක කරන්නේත් ඔබ නෙමෙයිලු. ඔබ කියනවා ඉතින් කවුද කරන්නේ එතකොට? කවුද මේව කරන්නේ? ඊට පස්සේ අපි බැස්සා හිතට. මේකේ නොපෙනෙන පැත්තට බැස්සා. ඊට පස්සේ එතන මොකද වෙන්නේ? අදහස් හැමතිස්සෙම පහළ වෙනවා. ඒ කියන්නේ හැමතිස්සෙම වැටහෙනවා. කවුද වටහන්නේ? එහෙම කියන්න බෑනේ. කවුද වටහන්නේ කියන්න බෑ. එන අරමුණු වැටහෙනවා. අරමුණක් එනකොට වැටහෙන එක නවත්තන්නත් බෑ. වැටුණාට පස්සේ වෙන එකක් වැටෙන එක නවත්තන්නත් බෑ. හෙට එන එක දැන් වටහන්නත් බෑ. මුකුත් කරන්න බෑ මේක ඇස්සේ. එතකොට ඔබට තේරෙන්න ඕන පිංගුතුනි ඔබ කවුද එතකොට කියලා මේක ASCII. දැන් වැටහෙන එක නම් සබහා වැටහෙනවා කියන කාර්යය සබහා දහමින් නම් सिद्ध කරන්නේ ඔබ කවුද උතන? Who are you? ඔබ මොකද්ද ඔක ASCII කරන්නේ එතකොට? දැන් දේවල් දැන් එන අරමුණු වලින් නම් වටහා වටහා දෙන්නේ කාටද වටහාලා දෙන්නේ? කාටවත් වටහාලා දෙනව නෙමෙයි. දැන් ඔබට නම් වටහාලා දෙන්නේ හිත පිංගුතුනි දේවල් ඔබ කැමති දේවල් විතරයි නේද වටහන්නේ? ඈ දැන් ඔබට නම් හිත දේවල් වටහලා දෙන්නේ හැමතිස්සෙම මොනවා වෙන්න ඕනද? ඔබ කැමති ඒවා විතරයි නේද වටහා වටහා දෙන්න ඕනේ. දැන් ඔබ කොච්චර අකමැතුනත් පිංගුතුනි මේ කුඩින් අසුචි බාලදයක් තිබ්බොත් ඒක ගැන හිතනවනේ නේද? ඔබ හරි අකමැති ඒකට. නම් මෙතන තිබ්බොත් මොකද වෙන්නේ? තිබ්බොත් හෝල්සේල් එක පේනකම වැටෙනවා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ගැටි ගැටි කෑ ගහනවා. ඕක අරන් ඵලයල්ලා මට පෙන්නන්න බෑ. ඕක අයින් කරහල්ලා නේ. දැන් බණක් අහනකොට අර පුතා දානෝ රේඩියෝ එක. දැන් මට මොකද වෙන්නේ? දැන් ඒ සින්දුව ගැන වැටෙනවා. දැන් මොකද ආච්චි අම්ම කියන්නේ? ඕක අයින් කරහල්ලා. ඉතින් ආච්චි කැමති නැත්නම් සින්දු අහන්න ඇයි සින්දුව ගැන වැටෙන්නේ ඔය? ඒක කියන්නේ මේක දින ඔබට ඕක ASCII ඉඳගෙන ඕක රිජෙක්ට් කරන්න බෑ. ගෙන්න ගන්නත් බෑ, රිජෙක්ට් කරන්නත් බෑ, වැය කරන්නත් බෑ, උදා කරන්නත් බෑ. එහෙනම් ඔබ මොකද්ද ඕක ඇතුලේ කරන්නේ ඔය? Who are you? දැන් මේ කියනේවා හිතන්න. මොකද්ද ඔබ ඕක ASCII කරන්නේ දැන් ඔය? කවුද ඔබ දැන්? කොහෙද ඕක පිංගුදිරි කොයි කෑල්ලද ඔබ මොකක් හරි කරන්නේ? කොයි ඔබ සංඥාවක් උප්පද්දනවද? සංඥා ඔබට උප්පද්දන්න බෑ. ස්පර්ශ ප්‍රත්‍යිනී සංඥා උපදින්නේ. මතකද බුදු වෙනා දේශනා කරනවා? ස්පර්ශ ප්‍රත්‍යිනී සංඥා උපදින්නේ. වේදනාව උපදින්නේ ස්පර්ශ ප්‍රත්‍යයෙන්. අරමුණු වෙන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍ය කරගෙන. ඇහැ රූපය ගැනම අරමුණු වෙනවා. ආවට පස්සේ විඥානණය වෙනවා. ඔය ප්‍රොසෙස් එකේ කිසිම තැනකට ඔබට ඇඟිල්ලක් ගහලා මුකුත් කරන්න බෑ. ඔබ උත්සාහ කරා කියලා ඇති වැඩක් නෑ. මේකදී ලෝකාසෙ මුකුත් එහෙම වෙන්නේ නෑ. එහෙනම් ඔබ කියන්නේ කවුද? මොකක්ද ඔබ ඔක ඇතුලේ කරන්නේ? දැන් පිටින් ඔබට තේරෙනවා. දැන් ඔබ ඔන්නෝම හිතුවට පස්සේ ඔබට ප්‍රශ්නයක් එනව නේද? එතකොට මං කියන්නේ මොකද්ද කියලා? ඔන්නෝකට තමයි පිටු කියන්නේ යද නිච්ඡන් තන් දුක්ඛන් කියලා. මේ ලෝකේ දුවන විදිය, මේ ලෝකේ රන් වෙන විදියක් තියෙනවා. මේක කියන්නේ ඒ ධම්මා හේතුප්පබවා කියලා. නාම කියන ධර්මතාවය හේතුන්ගෙන් තමයි ප්‍රභවය වෙන්නේ. මිසක් නාම කියන එකට ඔබට අයිතිවාසිකමක්වත් ඔබ උප්පද්දනවක්වත් එහෙම එකක් නෙමෙයි. ඒ ධම්මා හේතුප්පබවා. රූප කියන ධර්මතාවය හේතුන්ගෙනුයි ප්‍රභවය වෙන්නේ. නාම කියන ධර්මතා හේතුන්ගෙනුයි ප්‍රභවය වෙන්නේ. සාරිපුත්තයන් වහන්සේ කියමු මතකද කියපු කතාව? ඈ අන්නේ වාදයේ කියලා බුදුබණන් වහන්සේ දේශනා කරන්නේ මොන වාදයේද? හේතුඵල වාදයේ. හේතුඵල වාදයයි බුදුබණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද්ද මේ හේතුඵල ධර්ම කියන්නේ? මොකද මේකදී හේතුඵල ධර්ම හිතන හැම වෙලාවෙම ප්‍රශ්නයක් එන ඔබ කවුද කියලා එතකොට. ඔබ මොකද්ද මේක ඇතුළේ කරන ජොබ් එක කියලා. මේකදී හේතුඵල ධර්මෙන් හිතනකොටම ඔබ රිජෙක්ට් වෙනවා එළියට. බලන්නේ නැද්ද කියලා. දැන් මේ සිතුවිල්ලයි දැන් ඔබ දැන් අපි කරන දේවල් මේ. දැන් මේ සිතුවිල්ලක් ඔබ දිනනකොට කල්පනා කරලා බලන්න මේ සිතුවිල්ල කොහොමද දැන් ඉපදුනේ කියලා. මේ මීට කලින් එහෙම අදහසක් තිබුණේ නැහැ. මේ දැන් කොහොමද මේක ආවේ? එතකොට කල්පනා කරලා බලවට පස්සේ පේනවා පිංගුතුනි ඒ සිතුවිල්ල උපදින්න ගැළපෙන අරමුණක් මේ ආව කොහෙන් හරි. ඒක නිසයි මේක ඉපදුනේ. අන්න එතකොට මොකද වෙන්නේ? මේ සිතුවිලි කියනවා, මේ නාම ධර්ම කියනේවා හේතු ප්‍රත්‍ය කරගෙන උපදින බව වටහෙනෝ මේ හිතට. ඒ ධම්මා හේතුප්පබව. මේ ධර්මතායෝ හේතුන් ප්‍රභවය කරගෙන උපදින බව මේ හිතට වැටහෙන්න ගන්නවා. ඕන්නම වැටහෙන්න මොකද වෙන්නේ? මේකේ තියෙන මුලාව පිංගුතුනේ එළියට විසිනවා. මේ මුලාවක් ඕකස්සේ තියෙන මේක එළියට විසිනවා. ඒක ගැන ප්‍රශ්නයක් වෙන හැමතිස්සෙම. එතකොට මම කවුද කියලා? ඔන්නේ ප්‍රශ්නේ ආවා කියලා කියන්නේ පිංගුතුනි ඔබ මේ සිස්ටම් එකට අදාළ නැති දේ තේරුම් ගත්තා. ඔබද හිතද? හිත පිංගුතුනි මේ සිස්ටම් එකට අදාළ නැති දෙයක් මේකස්සේ දුවනවා කියලා වැටහෙන්න ගන්නවා. එතකොට ඔබ කවුද කියලා ප්‍රශ්නයක් එනවා. මොකද මේ සිස්ටම් එකේ හැම එකක්ම හේතුප්‍රත්‍ය කරගෙනයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඔබ කවුද කියන ප්‍රශ්නයක් එනවා. එතකොට මොකද වෙන්නේ? ඔබ ගැන කලකිරෙන්න ගන්නවා. ඔන්නෝකට කියනවා පිංගුතුනි ලෝකෙ ගැන කලකිරෙනවා කියලා. ඔන්නෝක තේරුම් ගන්න එකට කියනවා දුක දැක්කා කියලා. මේ අදාළ නැති දෙයක් තියෙනවා කියලා ලෝකෙ ගැන දැකලා අන්නේ ලෝකෙ ගැන කලකිරෙන්න ගන්න. ඕක ගැන කලකිරලා තමයි පැවිදි වෙන්න ඉන්නේ. ඒ මොකද්ද ඒ කියලා එතකොට? මොකද අදහස උප්පත්තන්නේ අරමුණෙන් නම් අනාගතය ගැන මොකද්ද? දැන් ප්‍රශ්න කරන්න ඔබ. දැන් මේ වෙලාවේ හේතුප්‍රත්‍ය කරගෙන නම් කය 100%ක් වැඩ කරන්නේ. හේතුප්‍රත්‍ය කරගෙන නම් අදහස උප්පත්තන්නේ අනාගතය ගැන මොකද්ද එතකොට? කොහොට කාට දිනකද අනාගතය කියලා කියන්නේ? අදහසක් උපදිනවා. ඊළඟ අරමුණ වෙනකොට තව අදහසක් උපදිනවා. ඒතර අනාගතය කියන්නේ කොහේද අනාගතය කියලා එකක් තියෙන්නේ? කොහේද අතීතය කියන්නේ මොකද්ද එතකොට? දැන් ඔබ හොඳට තේරුම් ගන්න ඕන පිංගුතුනි, මේ චිත්ත උපදින සිස්ටම් එක මේ මොකද? මේක ඇතුලේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරනවා කියන්නේ ඒ යාන්ත්‍රණයට ජොබ් එකක් තියෙනවා. ඒ සිස්ටම් එක හැදිලා තියෙන්නේ වැටහිම් උප්පදින සිස්ටම් එකක්. මේක කර්ම ශක්තියකින් තමයි මේ වාහනේ දුවන්නේ. දැන් පිංගුතුනි වාහනයක් ඉස්සරහට නිකම්ම යන්නේ නැහනේ. අපි කියන්නේ වාහනයක් ක්‍රියාකාරීව තියෙනවා නම් ඒකට ශක්තිය ඕනේ නැද්ද? ශක්තිය ඕනේ. දැන් චාලක ශක්තියෙන් තමයි ඉස්සරහට යන්නේ. චාලක ශක්තිය නිකන් හදන්න බෑ. තව ශක්තියක් ඒකට හේතු වෙනවා. ඒකට තමයි අපි ඉන්ධන දාන්නේ. දැන් ඉන්ධන දැම්මට පස්සේ මොකද වෙන්නේ? ඒක හේතු කරගෙන තවත් ගොඩාක් දේවල් හේතු කරගෙන චාලක ශක්තිය උපද්දවල මේ අපි කියන වාහනේ දැන් ක්‍රියාකාරී කියලා. ක්‍රියාකාරී හැම වෙලාවෙදි මේ ශක්ති හානිය සිද්ධ වෙනවා. පින්වතුනි මේක වාහනයක්ම තමයි කෙලින්ම. මේකෙ පින්වතුනි සිස්ටම් දෙකක් දුවනවා. එකක් තමයි මේකෙ මේ වැටහීම් උප්පදින යාන්ත්‍රණයක් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා, right? ඒ වගේම තමයි මේ කය පවත්වගෙන යන යාන්ත්‍රණයක් තව පැත්තකින් ක්‍රියාත්මක වෙනවා. යාන්ත්‍රණ දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ දෙකට කියනවා නාම රූප කියලා. මේ දැන් මේක මේ අත්දැකීමටම ගන්න ඕනේ හැබැයි. එතකොට පින්වතුනි මේකෙ මේ වැටහීම් උප්පදින යාන්ත්‍රණයට තියෙන ශක්ති මොන ශක්තියෙන්ද ඔදවන්නේ ඔය? මොකද මේ යාන්ත්‍රණයෙත් පින්වතුනි නවතින සමහරලාට. නැවතිලා වෙන යුනිට් එකක් ඇතුළට ගිහිල්ලා ඒකේයි උපදින්න ගන්නවා. හැමදාම මේක අස්සේම හැදි තියෙන්නේ නැහැ. එහෙනම් මේක අස්සේ පින්වතුනි මෙන් උපදින දා ඉඳලා අද දක්වා නොනැවතීම වැටහිම් කියන උප්පද්ද දෙන්නේ නිකම්ම නෙමෙයි පින්වතුනි. ඔකට ශක්තියක් වැය වෙනවා. මොන ශක්තියද වැය වෙන්නේ? කර්ම ශක්තිය. කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි इति. ඔතී මෙන්න මේ කියන භවය කියන මේ මුළු සම්පූර්ණ යුනිට් එක දුවන්නේ පින්වුදුනි කර්මය දායාද කරගෙන කර්මය එනර්ජීක කරගෙන දුවන්නේ. කර්ම ශක්තියෙන් තමයි පින්වුදුනි මේ වැටහීම් උප්පදින යාන්ත්‍රණය මේ පව එක තියෙන්නේ. මේක පව එක ඉවර වෙනව කවදදද? කර්ම ශක්තිය ඉවර වෙනවා මේ පව එක ඉවර වෙනවා. ඒ වගේම ශරීරෙත් ඒකත් එහෙමයි. ඒ නිසා තමයි පින්වුදුනි ඔය කියන්නේ කම්ම විපාකජා ආබාධා කියලා. නේ අහලා දිනව නේද? ඒ කියන්නේ මේ 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 ශරීරය කියන සිස්ටම් එකත් පින්වුදුනි ඒකටත් ශක්තියක් දෙනවා හැමදෙස්සම. කවුද ওই ශක්තිය දෙන්නේ? කර්ම ශක්තිය. කර්ම ශක්තිය හැමේ ශරීරයේ මේ විදිහට තියෙන හැම මොහොතෙම මොකද වෙන්නේ? ගෙවි ගෙවි යනවා. ඒ වගේම ශක්තිය වල සම්බන්ධයක් තියෙන නිසා පින්වුදුනි සමහරවල්ලාට මොකද වෙන්නේ? සසරේ කරගත් නැත්තම් මේ කොයි වෙලාවක හරි කරගත්ත පාප ශක්තියකුත් මේක අස්සර වෙනවා. ආවට පස්සේ මොකද වෙන්නේ? මේක ලෙඩ වෙනවා. විකෘති වෙනවා. එක එක දේවල් වෙනවා පින්වුදුනි. ඇයි එහෙම වෙන්නේ? මොකද මේ යුනිට් එක සම්පූර්ණයෙන් රන් කරවන්නේ ඔබ නෙමෙයි. මේ යුනිට් එක රන් කරවන්නේ කර්ම ශක්තිය. ශක්ති වලින් තමයි මේ මැෂින් එක දුවන්නේ. ඊට පස්සේ මේක ඇතුලේ තව බොහොම සියුම් මැෂින් එකක් තියෙනවා. ඒකේ මොකද කරන්නේ? විජානනීය වීම හද දෙනවා. වැටහීම් උදාකර කර දෙනවා. සිතවිලි උදාකර කර දෙනවා. අදහස් උදාකර කර දෙනවා. කවුද ඒකේ අයිතිකාරයා? කවුද ඒකට එනර්ජි එක සපයන්නේ? ඒකට එනර්ජි එක සපයන්නේ පින්වතුනි මොකද්ද? කර්ම ශක්තිය. කර්ම ශක්තියෙන් තමයි චිත්ත ශක්තිය හදන්න ඕන කරන යාන්ත්‍රණ නිර්මාණය කළ දෙන්නේ. කර්ම ශක්තිය නැත්තම් පින්වතුනි එතනින් යට හිත ඇදෙනක නවතිනවා. කවදාත් ඉවර වෙන එකක් නෙමෙයි. නමුත් මේක ඉවරනකොට ඊළඟට ආයෙ පටන් ගන්නවා. දැන් මේ මිතන්න දැන් බල්ලෙක්. බල්ලෝ ඇයි හිට බල්ලෝ ඇයි හිටගෙන ඇවිදින්නේ නැත්? ඈ ඇයි ඇයි දැන් ඇයි ඇයි බල්ලට ඉස්කෝලේ යන්නේ දෙන්නේ නැත්? ඈ ඇයි බල්ල මේ පුටු වල ඇවිල්ලා? ඇයි මේ පුටු වල නැත්තේ දැන් ඇවිල්ලා? ඈ දැන් ඔන්න හොඳට තේරුම් ගන්න. මේ සබහාදාමෙන් තේරුම් ගන්න. ඇයි දැන් බල්ලෙක් එන්නේ නැත්තේ මේ බනහන්න? ඇයි බල්ලා මැරි කරන්නේ නැත්තේ? අපිට වඩා මොළ ඇත්තේ නිසාද? ඇයි බල්ලා කසාද බඳින්නේ නැත්තේ? ඇයි බල්ලා බිමට දාගෙන කන්නේ? පිඟාන දින කන්න පුළුවන් නේ. ඇයි බල්ලා හුයාගෙන කන්නේ නැත්තේ? දැන් කල්පනා කරලා බලන්න. ඒ කියන්නේ පින්වුතුනි
බල්ලා කියන ශරීරයක් වෙනම තියෙනවා. එතනක් තියෙනව නේද මේ මේ විඥාණය කරන අදහස් පහළ කරන යාන්ත්‍රණය? ඒ යාන්ත්‍රණයේ පින්වුතුනි සම්පූර්ණ අයිතිය දෙන කාටද? කර්ම ශක්තියට. ඒ නිසා ඒකට අනුකූලව තමයි එතන අදහස් පහළ කරවන්නේ. ඒ නිසා කවදාවත් ඒකට හිතෙන්නේ නැහැ උයාගෙන කන්න. එහෙම අදහස් පහළ වෙන්නේ නැහැ. බණහන්න ඕන කියලා එහෙම අදහස් පහළ වෙන්නේ නැහැ පින්වුතුනි. ඒ හැටි. දැන් බලන්න ඔබ හොඳට කල්පනා කරලා පින්වුතුනි. දැන් බලන්න සත්තුන්ගේ ලෝකෙට පොඩ්ඩක් ගියොත් එහෙම සත්තුන්ගේ ලෝකේ සමහර සත්තු පින්වුතුනි නිකන් දුක් විඳින්නේ. ඒ දුක් විඳින උන්ට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා දුක් විඳිනවා. දැන් නැත්තම් ඇයි හරක තනකොළම ගන්නේ? ඈ? ඇයි තනකොළම ගන්නේ? ඒකට පින්වුතුනි තනකොළ වලට එහා දෙයක් කන්න හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ කියන එකම තේරෙනව නේද? ඒ හිතෙනවා කියන එක හදලා දෙන්නේ ඌ නෙමෙයි කියලා. ඒක ඇස්සේ හිතෙනවා කියන එක හදලා දෙන්නේ ඌ නෙමෙයි. කවුද හදලා දෙන්නේ ඔය? කර්ම ශක්තිය හේතු වෙන එක හදන්න. ඒ වගේම අරමුණුකුත් හේතු වෙනවා. ඒ නිසා තමයි ඒකට කවදාවත් එහෙම සිතුවිලි එන්නේ නැත්තේ පිටතින්. ඒක තමයි මේ ඒක තමයි මේ ලෝක මේ සබඳතාව ගැන කතා කරන්නේ අපි. දැන් සිංහයෙකුට කවදාකවත් තනකොළ ගන්න හිතෙන්නේ නැහැ බඩගින්නේ මැරුණා. ඒ පිටතින් මොකක් නිසාද එහෙම වෙන්නේ? මේ ඉතින් මස්ම කන්න ඕනේ නේද? ඉතින් මස් නැත්තම් අද මොකද කරන් තියෙන්නේ? අර හරක තනකොළන් මාස් කිලි තනකොළ පොඩ්ඩක් කෑවන ඉවරනේ. දැන් ඒ එතන පිංගුතුනි කවදාවත් ඒ જાතියේ සිතුවිල්ලක් උපදින්නේ නැහැ. ඇයි ඒ? පාප කර්ම ශක්තියේ පිංගුතුනි එහෙම සිතුවිල්ලක් උපදින්නේ නැහැ. දැන් ඒ නිසා තමයි සමහර අයට අපි කියන්නේ එයා ටිකක් මෝඩයි කියලා කියන්නේ. සමහර අයට කියනවා අපි කියනවා එයා නිකන් මන්ද බුද්ධිකයි කියලා. අපි කියනෝ නේද? අර ටිකක් අර එහෙම ස්වභාවයකට පත් වෙන ළමයි ඉන්නේ. මනුස්ස තමයි. නමුත් පිංගුතුනි ඒගොල්ලන්ට මේ කියනේවත් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අරමුණ විඥාණය වෙන්නේ නැද්ද? විඥාණය වෙනවා. නමුත් පින්වතුනි විඥාණය වෙන එකට ශක්තිය සපයන්නේ කර්මයෙන්. ඒ අන්නේ එතනින් පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? හැමෝගෙටම පින්වතුනි හැමදේම තේරෙන විදිය වෙනස්. දැන් ඔබ අහලා තියෙනව නේද පින් කරන්නේ නැතුව මේ ධර්මාවබෝධය ලබන්න බෑ කියලා? යමෙක් සෝතාපන්න ඵලයේ පිහිටන්න නම් අනිවාර්යෙන් පින්වතුනි ඒ කෙනාට පුණ්‍ය ශක්තියක් තියෙන්න ඕනේ. ඒ පුණ්‍ය අන්නේ ඒ අවශ්‍ය පුණ්‍ය ශක්තිය තිබුණ නැත්තම් කවදාවක් අපේ මුතුනි ඒ මේ බුදුබණ කියන එක වැටහෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් ඒ වැටහීම හදන්නත් උදව් වෙලා තියෙන මොකද යටි? පුණ්‍ය ශක්තිය නේද? එහෙනම් සෝතාපන්න ඵලය කියන වැටහීම උදා නොවෙන්නත් හේතු වෙන මොනවද? පුණ්‍ය ශක්තිය. පේනවද මේ මුතුනි මේ ශක්ති වලින් තමයි මේක හදහද දෙන්නේ කියලා. එතකොට ඔබට හොඳට මේක තේරෙන්න ඕනේ. දැන් මේ ශක්ති වලින් නම් පෙඟුතුනි මේක නිරන්තරයෙන්ම ඇතුලේ උප්පද්ද දෙන්නේ. ශක්ති වලින් නම් මේ කය කියන යුනිට් එක සම්පූර්ණයෙන්ම රන් කරන්නේ. කවුද ඔබ ඕකasse ඉන්න? ඔබ මොකද්ද කරන්නේ ඕක ඇතුලේ? ඔන්න ඔය ප්‍රශ්නේ එන්නවනේ පෙඟුතුනි මේ කියන්නේ හොඳට ඔබට තේරෙනවා නම්. ඔය ප්‍රශ්නේ ආපු ගමන් පෙඟුතුනි මහ විශාල ලෝකයක් ගැන කලකිරෙන ගන්නවා. මොන ලෝකයක් ගැනද? ඔය ඕකට අදාළ නැති ලෝකෙ ගැන. ඔය ලෝකෙ මෙහෙමයි නිර්මාණය වුණේ පිංගුතුනි. මේ සිස්ටම් එක ගැන නොදන්න කම නිසා සිස්ටම් එකේම හැදුන පලිබෝධයක්. ඒකට තමයි ලෝකෙ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඔය ලෝකෙ තමයි උන්වහන්සේ දේශනා කරේ අට්ටි යති හරායති දිගුච්ඡති කියලා. හිස්සුවක් බොල්ලුවක් අසාරුවක් හර නැත්තක් කියලා දේශනා කරේ ඔන්න ඔය ලෝකෙට. මොන ලෝකෙටද? මේ සිස්ටම් එක ගැන නොදන්නකම නිසා සිස්ටම් එකම ඇතුළෙම හැදිලා තියෙනවා වෙනම ලෝකයක් දිලීරයක් පුස්සක් හැදිලා තියෙනවා. අන්න ඒක තමයි මේ අපි අයින් කරන්න හදන්නේ. අන්න ඒක ගැනයි කලකිරෙන්නේ පිංගුතුනි. ඒක ගැන කලකිරෙන්න නම් ඇත්ත ලෝකෙ මොකද්ද කියලා හැමතිස්සෙම තේරෙනවා. ඒක කියන්නේ අනිච්ච දකින්න නැතුව කවදාවත් දුක්ඛ දකින්න බෑ කියලා. අනිච්ච වැටහුනොත් දුක පේනවා. දුක දැක්කොත් දුකේ කලකිරෙනවා. දුක කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. දුක හැදෙන්නේ කොහොමද කියලා තේරෙනවා. දුක නිරෝධ වෙන්නේ කොහොමද කියලා තේරෙනවා. ඒකයි දැන් කරන්න ඕනේ කියන එක තේරෙනවා. අන්න පින්ගතුනි කෙලින්ම එක අරමුණකට මුළු ජීවිතේම පිහිටනවා. සෝතාපන්න ඵලයේ පිහිටනවා. එතනින් එහාට සම්පූර්ණයෙන්ම කරන්නේ එක ජොබ් එකක්. ඒක නවත්තන්න බෑ කාටවත්. ඒ කියන්නේ මේ මැෂින් එක නේ මේක වෙලා තියෙන්නේ මේකයි. මෙතන හිත හදන මැෂින් එකට පින්ගතුනි ඒ මැෂින් එක ගැන මේ සසරේ කිසි දවසක තේරෙන්නේ නැහැ. තේරිලා නැහැ කවදාවත්. මොකද චිත්තය කියන එක පච්චේක ජාතයි. ඇහැ රූපේ පුරේ ජාතයි. ඒ නිසා කවදාවත් චිත්තයකට හිතෙන්නේ නැහැ ඊට කලින් මොකක්ද උනේ කියලා. නේද? කවුරු හරි කිව්වොත් විතරේ දැනගන්න වෙන්නේ. ඒ නිසා තමයි පින්වතුනි මේ මේක අස්සේ මේ හැදෙන කිසිම හිතකට කවදාවත් වැටහුනේ නැත්තේ මේක ස්වභාවික ක්‍රියාවලියක් කියලා. හැමදාම වැටහුනේ මම තමයි මේ ඉන්නේ, මම තමයි දේවල් කරන්න කියලා. මම තමයි හිතන්නේ, මම තමයි කරන්නේ, මම තමයි මේ කතා කරන්නේ. ඔන්න ඔය මහා මූල අදහසට එන්නේ පින්වතුනි මේ මැෂින් එක ගැන නොදන්න කම නිසා. මැෂින් එක ඇතුළේම හැදෙනවා දිලීරයක්. මැෂින් එක ඇතුළේම පින්වතුනි අමු පුස්සක් හැදෙනවා. ආන් ඒක තමයි ඔය ඔබ කියලා කියන්නේ. ආන්ගේ පුස්ස, ඒ පුස්ස කියන ලෝකෙට පින්වතුනි ආන්ගේ කියන දිලීරය කියන එකට හරි ලස්සන කතා තියෙනවා ඒක ඇතුලේ. මොනවද ඒක ඇතුලේ තියෙන කතා? ඈ, ඒක ඇතුලේ තියෙන ලස්සනම කතාවක් තමයි අතීත කියලා කියන්නේ. නේ, හිතකට අතීතයක් තියෙනවා. එහෙම එකක් නැහැ. ඒක ඇතුළේ බින්දුනේ මේ ඇත්ත ගැන නොදන්න කම නිසා මේ බොරුව මේක ASCII හැදි හැදි තියෙනවා. ඒක නවතින්නෙත් නැහැ. බොරුව හැදෙන්නත් හේතුවක් නැද්ද? තියෙනවා. අවිද්‍යා, තෘෂ්ණා. මොකක්ද අවිද්‍යා? මේ දුක ගැන නොදන්න කම නිසා. තව විදිහට කිව්වොත් එහෙම, අපි කිව්වේ බින්දුනේ දුක තේරෙන්නේ ඇත්ත තේරෙන. මොකක්ද දුක කියලා කිව්වේ? මේකට අදාළ නැති එක. මොකට අදාළ නැති එකද මේකට කිව්වේ? නාම රූප ක්‍රියාවලියට අදාළ නැති එකට කියන මොකක් කියලාද? දුක කියලා. නැත්තම් නාම රූප ක්‍රියාවලියට අදාළ නැති එකට කියන ඔය ඔබ ඉන්න ලෝකෙ කියලා. නැත්තම් ඔබ කියලා කියන්නේ ඒකටම තමයි. ඇත්ත තමයි නාම රූප ක්‍රියාවලිය. ඒකට අදාළ නැති එක තමයි ඔබ කියලා කියන්නේ. අන්න ඒකට කියනවා දුක කියලා. නේ? හරිද? දැන් අවිද්‍යාව කියන්නේ මොකක්ද එතකොට? මේ නාම රූප ක්‍රියාවලිය ගැන දන්නෙත් නැහැ. දුක ගැන දන්නේත් නැහැ. මොකද නාම රූප ක්‍රියාවලිය ගැන දැනගත්තොත් තමයි දුක කියන එක වෙන් වෙලා එන්නේ. ඒ කියන්නේ අදාළ ඒක අදාළ නැහැ කියලා එතකොට තමයි තේරෙන්නේ. එහෙම එකක් තියෙන්න විදිහක් නැහැ. තියෙනවා නම් ඒක පල් බොරුවක්. ඒක මේකට අදාළ නැති එකක් කියලා තේරෙන්නේ නාම රූප කාරණාව පැහැදිලුණාට පස්සේ තමයි. ඒ නිසා කියන්නේ දුක්ඛේ අඥානං කියලා. ඒක දුක්ඛේ අඥානං කියලා කියන්නේ මේ දුක කියන එක දන්නේ නැහැ. අපි මෙන්න මේක ගැන කතා කළා. අපි මේක ගැන කතා කළා. මේ සිස්ටම් දෙක පින්වතුනි සම්පූර්ණයෙන්ම යාන්ත්‍රණ දෙකක් ඔය. මේක යාන්ත්‍රණ දෙකක් කියන එක පින්වතුනි කියපු මේ කියන වචන වලින් ඇති වැඩක් නැහැ පින්වතුනි. මේ දෙක යාන්ත්‍රණ දෙකක් කියලා ඔබ දැන් අත්දකින්න ඕනි. මේක මේ සිස්ටම් එකක් මේ දුවන්නේ කියලා. මේක සිස්ටම් එකක්. මේ සිස්ටම් දෙකේම එකතුවට අපි කියනවා පුද්ගලයෙක් කියලා. මේ සිස්ටම් දෙකේ එක සිස්ටම් එකක් නැත්තම් මේ රූප සිස්ටම් එක විතරයි නම් කියන්නේ අපි කියනවා භෞතික සම්පත් කියලා. දැන් මේකේ මොකද තියෙන්නේ? මේ සිස්ටම් දෙකේ මොකද මේක දුවන්නේ? මේක විතරයි දුවන්නේ මේක තුනේ. මේක නෑ මේක ASCII. කොයිලා කරේ මේක ASCII දුවන්න ගත්තොත් එහෙම. අපි කියන එකට පුද්ගලයෙක් කියලා. නමුත් පුද්ගලයෙක් කියලා කියන්නේ මේකුනේ මේ දෙකේ එකතුව. ඒකයි බුදුබණන් වහන්සේ පාරාජික පාළි දේශනා කරලා තියෙන්නේ මරණය කියන එක විග්‍රහ කරද්දී. මොකද්ද මරණය කියන එක උන්වහන්සේ විස්තර කරනවා? නාමයෙන් රූපේ වෙන් වෙනවන යම් අවස්ථාවකදී අන්න එකට මරණයක් කියලා. බලන්න උන්වහන්සේ හරියටම පොයින්ට් එකට කතා කරලා තියෙන මිනිහෙක් මරණයක් ගැන කතා කරලා නැහැ. මේක ඇතුළේ බින්දුතුනි ඔය අදහස් නැත්තම් වැටහිම් උප්පදන ක්‍රියාවලියක් තියෙනවා. මේ වැටහිම් උප්පදන ක්‍රියාවලියක් තියෙනවා. මේ රූපේ රන් වෙන ක්‍රියාවලියක් තියෙනවා. මේ දෙකටම කර්ම ශක්තිය බලපානවා. මේ දෙක මේක ASCII දුවදුව තියෙනවා. හරිද? එතකොට මේ චිත්ත උපදින ක්‍රියාවලිය චිත්ත උපදින ක්‍රියාවලිය රූප උපදින ක්‍රියාවලියෙන් වෙන් වුණොත් යම් වෙලාවකදී ඒ දෙක අයින් වුණොත් ඒ සම්බන්ධය අයින් වුණොත් ඒකට කියනවා මරණයක් කියලා. නාමයෙන් රූපේ වෙන් වෙන එකටයි මරණය කියලා කියන්නේ. මිසක් මිනිහෙක් මැරෙනව නෙමෙයි. දැන් බිකුදුනේ මෙන්න මේ කොටස් හොඳට අත්දැකීමට ගන්න පුළුවන් නම් බිකුදුනේ අත්දකින්න වාරයක් පාසා අපි දැන් මේක හිතට අදහසක් පහළ වෙනකොටම ඒ ධම්මා හේතුප්පබෝවා කියලා ඔය හිතට හිතෙනවා නම් හිතන සැනින් පිඟුතුනි මෙන්න මේක ලිටිවිසි වෙනවා. මොකද්ද මේක කිව්වේ? ඈ මොකගේ මොකද්ද මේ? ඈ
ආවනමක් ගත්තොත් ආත්ම මම
මෙන්න මේක මෙන්න මේ ධර්මතාවය. ඒ ධම්මා හේතු පබවා කියලා ගත්ත ගමන් මේක ලිටිස් වෙනවා. මේක කිය මොකද්ද? මේකට අදාළ නැති එක. ඒ ධම්මා හේතු පබවා කියලා මේකට දාපු ගමන්ම මේක ලිටිස් වෙනවා. මේක කිව්වේ මේකට අදාළ නැති එක. මේ දෙකම ඒ ධම්මේ හේතුන්ගෙන් ප්‍රබහ වෙනවා කියලා කිව්වම ඒ දෙකටම අදාළ නැති එක ආයෙ ලිටිස් වෙනවා. ඒකයි කියන්නේ මේකද? මේ අනිච්ච දකින්නකොට තමයි දුක පේන්න ගන්නෙ. නැත්තම් මේ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. මොකද හැමතිස්සෙම බින්දුදී මේ හේතුඵල නිසා වැටහෙනවා. මේක මේක අසරිංගනවා. හේතුඵල නිසායි වැටහෙන්නේ. මේක මොකෝ කරන්නේ? මේක ගැන නොදන්නකම නිසා මේක අසරිංගනවා. රිංගුවට පස්සේ මොකද්ද හිතෙන්නේ? මට තමයි වැටහුනේ කියලා තේරෙනවා. මට වැටහුණා නෙමෙයි වැටහුණා. මේ වැටහුණා කියන අදහස බින්දුදී හරියටම හිතට යන්න නම් වැටහෙන්නේ කොහොමද කියන එක නැවත සැරයක් භාවිතා බහුලව බහුලව භාවිතා කළ යුතුයි. නාම ධර්ම උපදින්නේ කොහොමද කියලා බහුලව බහුලව භාවිතා කරනකොට බින්දුතුනි නාම ධර්ම වලට අදාළ නැති එක එළියට විසිනවා. මේක හිතන්න හිතන්න මේක එළියට විසිනවා. ඒකයි කියන්නේ අනිච්ච වඩනකොට දුක්ඛ වැඩෙනවා කියලා. මොකද අනිච්ච වඩනකොටම බින්දුතුනි මේක අදාළ නැහැ කියලා තේරෙනවා. ඒ කියන්නේ මේක තමයි ප්‍රශ්නේ කියලා තේරෙනවා. මේක දුක කියලා තේරෙනවා. මේක තේරෙන්න තේරෙන්න පිඟුතුනි මෙන්න මේක ගැන කලකිරෙන්න ගන්නවා. ඇයි කලකිරෙන්නේ? ඇයි මේක ගැන කලකිරෙන්නේ? අනිච්ච නිසාද කලකිරෙන්නේ? ඇයි මේක ගැන කලකිරෙන්නේ? මම මේ කියන එක තේරෙනවද? ඇයි අරක ගැන කලකිරෙන්නේ? දැන් ඔබ කියනව නේද පිඟුතුනි දුකෙන් නිදහස් වෙන්න මොනවද වෙන්න ඕනද? මොකක් නිසා දුක ඉන්නේ? අවිද්‍යා තෘෂ්ණා නිසා තමයි දුක ඉන්නේ. දුක කියලා කියන්නේ මොකද්ද? හරි හැන් තියෙන්නේ මොකද්ද? 11 මහක ඉන්න. ඔය 11 මහක ඉන්නේ මොකන් නිසාද? අවිද්‍යා තෘෂ්ණා නිසා. මෙන්න මේක පිළිබඳ අවිද්‍යාවක් තියෙනවා පිටුතු. අරක පිළිබඳවත් අවිද්‍යාවක් තියෙනවා. ඔය දෙකම පිළිබඳ අවිද්‍යාව නිසා පින්දුරි මෙන්න මේකට තෘෂ්ණා කරනවා. මේදී මොකට තෘෂ්ණා කරන්නේ? මේ ලෝකය ගැන නොදන්නකම නිසා, මේක ගැනත් නොදන්නකම නිසා. මොකක් නොදන්නකම නිසා තේරෙන්නේ කියන එක. නොදන්නකම කියන්නේ අවිද්‍යාවට. මේක ගැන නොදන්නකම නිසා, මේක ගැනත් නොදන්නකම නිසා තණ්හාවට ගන්නව මොකටද? මෙන්න මේ ලෝකෙට. මෙන්න මේකට තණ්හාවට ගන්නවා. මොකද්ද මේ ලෝකෙ? මොකද්ද මේක තියෙන්නේ? මොකද්ද මේ ලෝකෙ කියලා කියන්නේ? මම කියලා ඔය හැංගෙන්නේ නේද? ඕක ASCII තියෙනවා බින්දු හරීල රස අයිස්ක්‍රීම් එකක්. මොකද්ද ඒ? ඈ?
මේක ASCII තියෙනවා හරීල රස අයිස්ක්‍රීම් එකක්.
සැප. සැප. සැප කියන අයිස්ක්‍රීම් එක තියෙනවා බින්දු මේක මෙන්න මේ ලෝකේ. මෙන්න මේකට පුදුම කැමති හිත. මේක බින්දු මේක විතරක් නෙමෙයි තියෙන්නේ. මේක මේකත් එක්ක සම්බන්ධල හැමතිස්සම තියෙනවා. මගේ සැප මගේ සැප මගේ සැප මගේ සැප මේ ඔබේ සැප මගේ සතුටයි ඈ ඔබේ සැප මගේ සතුටයි මෙන්න මේකට හරිම ආදරේ මේකට ආදරේ වින්තුරි මේක පල් බොරුවක් කියලා දන්නේ නැති නිසා ඔය පුදුම ආදරයක් මේකට තියෙන්නේ ඒ නිසා මේ හැදෙන හැම හිතම මොකද කරන්නේ මෙන්න මේ ආදරේ මේකට ආදරේ නිසා මේක පස්සේ යනවා යන නිසා මේක හැදෙනවා හැදෙන නිසා මේක එන්නේ. ඒක කියන්නේ හැම එකටම හේතු තියෙනවා. මේක ගැන නොදන්න නිසාත් මේක ගැන නොදන්න නිසාත් මේකට හරි ආදරේ. ඒකයි කියන්නේ දුක්ඛේ අඥානං කියලා. ඒ කියන්නේ මේක ඇස්සේ අදාළ නැති සත්වයක් දුවනවා කියලා නොදන්න තාක්කල්. ඒ කියන්නේ දුක්ඛේ අඥානං තියෙන තාක්කල් ඒ සත්වයාගේ සැප කියන එකට හරි ආදරේ. ඒකට කියනවා රාගය කියලා. දැන් ඔබ දැනුත් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔය හිත දැනුත් මොකද බලාපොරොත්තු වෙන්නේ? ඈ? මේක බලාපොරොත්තු වෙන මේ දැනුත්. දැනුත් මේක බලාපොරොත්තු වෙන නිසා තමයි ඔය දැනුත් හිතෙන්නේ මමයි දේශනාව අහන් ඉන්නේ කියලා. දැන් ඔක කිව්වට නවත්තන්න බෑ පිංගතුනි. ඒක නැවතෙයි. මේක ඔබ තේරුම් ගන්න ඕනේ. දැනුත් ඔය සත්වයා දැනුත් හිතනවා නේද මම තමයි අහන් ඉන්නේ. දැන් ඔබට නැත්තම් හිතෙනවා මේ මම මෙච්චර බනහන තාමත් ඉන්නවනේ මේ මීයරක කියලා ඇතුලේ. හරිද? ඕක නවතින්නේ නැත්තේ ඒකයි වින්නතුනි. හැමතිස්සෙම පුදුම ආදරයක් තියෙන මෙන්න මේකට. දැන් ඔබම කල්පනා කරලා බලන්නකො, ඔබගේ සතුට කියන ෆීලින් එක ගැන හිතන්න කැම කොච්චර ආදරෙද කියලා බලන්න ඕකට. මොකද ඕක තමයි හැමතිස්සෙම හොයන්නේ. රූපයක් බලද්දි මොකද්ද හොයන්නේ? ඒක. සද්දයක් අහද්දි ඒක. ගන්ධයක් දැනෙද්දි ඒක. නහය දික් කර කර මේවල ඉඹේ යන්නේ ඌරෝ වගේ. මොකටද හොයනවා? මෙන්න මේක. මොකද මේකට හරි ආදරේ. ඇස් ගෙඩි දෙක කරකෝ කරව මොකද්ද හොයන්නේ? මේක. ඇයි මේකට හරි ආදරේ? අතපතකගා මොකද්ද හොයන්නේ? මේක. රස විඳ විඳ මොකද්ද හොයන්නේ? මේක. මෙන්න මේ ෆීලින් එකට පුදුම ආසාවක් තියෙන්නේ. ඇයි ඔච්චර ඔය ආස? මේක විපල්යාසයක්, මේක විකෘතියක්, මේක මුලාවක්, මේක බොරුවක්. ඔය ටික දන්නේ නැති නිසා ඔය. ඕක පස්සේ ඔය යන්නේ. මේකදී මේක පල් බොරුවක් කියන එක තේරෙන්නේ මෙන්න මේ කොටස හොඳට වැටහෙනකොට. මේක සිස්ටම් එකක්, මේක සිස්ටම් එකක්. මේ සිස්ටම් දෙකෙන් වෙන් කරලා ගන්න පුළුවන් මුකුත් මෙතන නැති බව වැටහෙන්න ඕනේ. එතකොට තමයි මේක ගැන කලකිරෙන්නේ. මේක ගැන කලකිරෙන්න බින්දුතුනි මෙන්න මේ ෆීලින් එක පස්සේ යන එක නවත්තනවා හිත. මොන ෆීලින් එක පස්සේද? ඔය ආත්මයට සැප කියන ෆීලින් එක. මොකද ඕක බින්දුතුනි තනිකරම මේ යාන්ත්‍රණය ගැන නොදන්න කම නිසා යාන්ත්‍රණයේ මතම හැදිච්ච විකෘතියක්, විපල්යාසයක්, පිස්සුවක්. මෙන්න මේ ලෝක ගැන තමයි බුදුබණන්ස දේශනා කරේ අට්ටියති හරායති jigujjati කියලා. මෙලෝ වැඩකට එදී ගන්න නෙමෙයි කියලා මේ. කිසිම හරයක් තියෙන ගන්න නෙමෙයි. මෙන්න හරය මේ තියෙන හරය. හරය නොහොත් මේ තියෙන ඇත්ත. මේක හරයක් තියෙන ගන්න නෙමෙයි. හරය ශුන්‍යයි. නේද? මේක සැප කියලා ගන්න එපා. මේ ආස්වාදයක් නෙමෙයි. මේක නිසා දුක්ඛන්දක් හටගන්නේ. ආස්වාදෙන් තොරයි කියලා ගන්නවා. මේක jigujjati කියලා ගන්න කියලා කියනවා. මේක ජීගූ වගේ අයින් කරලා දාන්න කියලා කියනවා. කිසි වැඩකට ඇති කර නෙමෙයි මේ. ඒ වගේ මේකට කියනවා හිස්සුවා. බොල්ලුවක් අසාරුවක් කියලා. දැන් ඒක කියන්නේ මේකට ඔහේ නිකන් හිස්සුවා බොල්ලුවක් අසාරුවක් කියලා හිතින් දෙන වැඩක් නැහැ. මොකද්ද හිස්සුවා බොල්ලුවක් අසාරුවක් කියලා කියන්නේ? මේ මානසිකව ඇතුලින් ફોකස් කරන මෙන්න මේ ලෝකේ. මෙන්න මේ බලාපොරොත්තු වෙන රාගය. මෙන්න මේක තමයි මේ හිස්සුව බොල්ලුව අසාරුව. මේක තමයි පින්තුනේ මේ මැෂින් එකේ හැදිච්ච පලිබෝධය. මේ මැෂින් එකේ හැදිච්ච පුස්ස තමයි මේ තියෙන්නේ. මෙන්න මේ පුස්ස තමයි ඔබ හූර හූර අයින් කරන්නේ. මේ පුස්ස අයින් කරාට පස්සේ මේක ඉතුරු වෙනවා. මේකට රහතන් වහන්සේ කියලා. මෙන්න මේ පල් බොරු අයින් කරලා දානවා. ඒකයි කියන්නේ පින්තුනේ රහතන් වහන්සේ උනාට පස්සේ විජාණ්‍ය වෙන එක කිසි අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. උන්නාතර හොඳට හිතන්න පුළුවන්. රහතන් වහන්සේ කියන්නේ මොඩේ නෙමෙයි. පාරේ මහරකෙ දුවගෙන යන අන්දක පාත් කරගෙන උන්වහන්සේ මෙහෙම කියලා පපුව අල්ලගෙන ඉන්නේ ඇනහන් කියලා. රහතන් වහන්සේ කියලා කියන්නේ මෝඩයෙ නෙමෙයි. රහතන් වහන්සේ කියලා කියන්නේ නාම ධර්ම හොඳට වැඩ කරනවා. දැන් ඔබට වගේ හිතෙනවා. දැන් ඔතන මොකද වෙලා තියෙන්නේ? හිතෙනවා නෙමෙයි. කාටද හිතෙන්නේ? මට හිතෙන්නේ. ඉතින් මං ඉන්නවනේ දැන් මට බයයි. මං ඉන්න නිසා බය උපදිනව මිසක් හිතන නිසා බය උපදිනව නෙමෙයි. රහතන් වහන්සේට පිංගුලි ඕන තරම් ප්‍රශ්න විසඳන්න පුළුවන්. මොකද හිතේ ජොබ් එක මොකද්ද? ප්‍රශ්න විසඳන එක වෙන මොකද්ද? ඇයි මොකද්ද හිත කියලා කියන්නේ? ආරම්මණ විජාන ලක්කණ චිත්ත. එන දේවල් විස්තර විග්‍රහ කර 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 විස්තර විග්‍රහ කරන එක තමයි හිතේ ජොබ් එක. රහතන් වහන්සේ කියලා කියන්නේ මේක දිහා ඕන තරම් ප්‍රශ්න විසඳන්න පුළුවන්. අපිට තේරෙනවද මේ ප්‍රශ්න වැඩි වෙනෝ කියන එකයි නිවන් දකින්න බෑ කියන එකයි කිසිම සම්බන්ධයක් නැහැ. ඔය බොරු විකාරයක් ඔය කරන්නේ. මේක ගැන නොදන්න කම නිසා තමයි මේක දිහා ඔක්කොගේම අතහැල්ල මිදලා එක එක දිහවලට ගිහිලා තනියෙන් ඉන්නේ. තනියෙන් ජීවත් වෙන්නේ. මට කියන්නේ මේ නිවනේ තනියෙන් ජීවත් වෙන එක දින සම්බන්ධෙ මොකද්ද? කිසිම සම්බන්ධයක් නැහැ නේද? මොකද තනියෙන් ජීවත් වෙනවා කියලා කියන්නේ. තනියෙන් ජීවත් වෙනොත් මෙන්න මේකටනේ. කාට තනියෙන් ජීවත් වෙන්න ඕනේ? මෙන්න මෙයාට. මට කාත් එක්කවත් ඉඳලා හරියන්නේ නැහැ. මට ඉන්නවා තනියෙන්. ඇයි මොකටද නිවන් දකින්නේ? ඕක කාටද උනේ? මෙන්න මෙයාට ඕක උනේ. මේ හිතර එහෙම එකක් නැහැ. ප්‍රශ්න කියනවා පින්වතුනි මේ හිතේ බොහොම සාමාන්‍ය දේවල්. දැන් බුදුබණන් වහන්සේ පැය දෙකයිනේ සතපුනේ. නේද? අනිත් වෙලාවෙ මොකද කරන්නේ? නේ? උන්වහන්සේ පැය දෙකයි සතපුනේ අනිත් වෙලාවෙ මොකද කරන්නේ? උන්වහන්සේ අනිත් වෙලාවෙ ප්‍රශ්න හිතුවා. වෙන මොනව කරන්නේ? මෙහෙසයිද? මෙහෙසෙ ඉන්න කොහොමද මේක? මේක මේ හිතේ වැඩේනේ. ඉතින් හිතේ ජොබ් එක කරන විතර කොහොමද මෙහෙස වෙන්නේ? මේක කිසි වෙහසක් නැහැ. ඔය වෙහෙස එන්නේ මෙන්න මෙතෙන්ට. වෙහෙස එන්නේ මෙන්න මෙතෙන්ට. මෙන්න මේක හරියට තේරුම් ගත්තා අපි උදේ වෙහෙස කියන එකෙන් එතනින් හරි වෙලා මොකද වෙහෙස එන්නේ මේක ප්‍රත්‍ය කරගෙන. මිසක් වෙහෙස එන්නේ නැහැ ගොඩක් ප්‍රශ්න විසඳනවා කියලා. දැන් මේක අපි ඔබත් එක්ක ජීවත් වෙනකොට අපේ ප්‍රශ්න විතරක් නෙමෙයි. ඔබගේ ප්‍රශ්නත් තරම් මොනව කරනවද? ඈ? දැන් මේ ඔබ කියලා කියන ප්‍රශ්න ගොඩක් නේ තනි කරමු. ඉතින් ඒ ප්‍රශ්නත් අරගෙන විසඳනවා. කවුරු හරිගෙන මූණෙල්ලකට ඉන්නවනම් ඈ කතා කරලා අහලා ඔලුවට දාගෙන විසඳනවා. අහගෙන නයි නේද? කවුරු හරිගෙන මූණෙල්ලන් ඉන්නවනම් මොකද? දැන් මේ මනුස්සයාගේ ඉතින් තියෙන ප්‍රශ්නේ අරගෙන විසඳනවා. නේ? කවුරු හරි පිරිසකට ප්‍රශ්නයක් නම් ඒකත් අරගෙන විසඳනවා. ඔබට ප්‍රශ්නයක් තියෙනවනම් ඒවිල්ල කියන්නේ ඒකත් විසඳලා දෙන්න. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ප්‍රශ්න විසඳනවා කියන එක බින්දුතුනි දුකට සම්බන්ධ කාරණාවක් නෙමෙයි. දැන් ඔක්කොම පටලගෙන නැත්තේ. අම්මෝ මට දහසක් ප්‍රශ්න. මට තමයි දහසක් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. දහසක් නෙමෙයි. දසදහසක් වුණත් ප්‍රශ්න විසඳන්න පුළුවන් හිතට. මොකද හිතේ ජොබ් එක ඒක. හිතට වෙන කරන්න දෙයක් නැහැ. නමුත් ඔබට මො ඔක්කොම වෙන ගැටලු පින්නතනේ. මට අර ප්‍රශ්නේ මේ පන්නේ. ඔබට මොනවද තියෙන ප්‍රශ්න? ගෙදර තුන් හතර දෙනෙක් ඇතිනේ. ඒ අයගේ රණ ටිකනේ තියෙන්නේ. නේ? පුතාගේ ප්‍රශ්න, මහත්තයාගේ ප්‍රශ්න, දූගේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න. ඔය ටිකනේ තියෙන්නේ. බලන්න අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා. අපේ බල 300ක් ඉන්නවා. ඉතින් 300කගේ ප්‍රශ්න තියෙනවා හැමදාම. දැන් ඔබත් මේ පවුලේ නේ ඉන්නේ. ඉතින් ඔබ ප්‍රශ්න පත්‍රය එන්නේ තනි කරමු. දැන් ඒ ප්‍රශ්නත් ඉතින් ඒකත් ගන්නවා. මොකද ඒක ප්‍රශ්නයක් නෙමෙයි වෙනසනේ. වරද්ද ගන්න එපා. කිසිම වෙලාවක මේකදී හුදකලාව ඉන්නවා, නිකන් ඉන්නවා, පැත්තකටලා ඉන්නවා, එහෙම එකක් මේ නිවන් මාගේ නෑ. ඒ ඇහිල බමුණු වාදයක් ඒ. එහෙම එකක් නෑ. ඒ ඇහිල මේ සත්‍ය අරදෙන සැපක්. මේ නිවන් මඟ කියන එක සම්පූර්ණයෙන් වෙනස් කතාවක් වෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ තියෙන්නේ තනිකරම මෙන්න මේක ඇසුරු කරගෙන මේක නොදන්න කම නිසා මේක හැදෙනවා මේ පුස්සක්. පිළිතුරු මේක හොඳට දන්නවනම් පිළිතුරු ඔබ කිසි මිනිසෙකුගේ තරහ වෙන්නේ නැහැ. කෙනෙක් එක කතා කරනකොට ඔබට හිතෙනවා නම් ඒ ධම්මා හේතුප්පබවා කියලා. ඒ කියන්නේ මේ ඉස්සරහා ඉන්න ශරීරය ඇස්සේ අරමුණු වලට අනුව අදහස් පහළ වෙනවා කියලා ඔබට පේනවා නම් ඔබ කවදාකවත් මිනිසෙකුගේ ගැටෙන්නේ නැහැ. මේ මේ මෙයක විනාදහසකින් දරන් ඉන්නේ කියලා. මුඩ මං කියන එක මාත්‍රයක් තේරෙන්නේ නැහැ කියලා මිනිස්සු ගැටෙන්නේ නැහැ. මොකද ඔබට තේරෙන්නේ නැහැ පිංගුතුනි. ඒ මිනිස්සයා නෙමෙයි ඒ වැටහෙනවා කියන එක හැදුවේ කියලා. ඔබට තේරෙන්නේ මොකද්ද? මේ ඔබට තේරෙන්නේ ඒ මිනිස්සයා තමයි ඒක වැටහීම හදාගත්තේ කියලා. ඒ කියන්නේ ඒ මිනිස්සයාගේ තමයි ඒ අදහස. ඒ මිනිස්සයාට තමයි ඒ තේරුනේ. ඒ මිනිස්සයා තමයි මාව වැරදිට තේරුම් ගත්තේ. කියලා ඔබට හිතෙන්නේ. ඒ කියන්නේ වැටහීම, තේරුම් ගැනීම, අදහස් කියන ඒවා හේතුප්පබවා කියලා නෙමෙයි ගත්තේ. හරි? වැටහීම, අදහස් කියන ඒවා හේතුන්ගෙන් ප්‍රබහ වෙනවා කියලා ගත්තේ නැහැ. එහෙම ගත්තා නම් ඔබට බයින්නේ අරමුණට. අරමුණ කාගේද? නේ? දැන් ඉස්සරහම මිනිස්සෙක් කතා කරන ඔබ කියන එකට හාත්පසින් වෙනස් වෙයි මිනිහා කියවන්නේ. නමුත් උගින්දි කොච්චර කියෙව්වත් ඒ මනුස්සයත් එක්ක පැය පහක් කතා කරත් එක බින්දු මාත්‍රයක අසහනයකින් තොරව පීඩාවකින් තොරව දිගින් දිගටම කතා කරන්න පුළුවන්. මොකද කොච්චර කතා කරත් ඒ කියන කිසිම අදහසකට දෝෂයක් නගන්න බෑ. මොකද දෝෂේ නගන්නේ හැමතිස්සෙම ඒ අදහස මැද්දට අර මනුස්සයව දාලා ඒ මිනිහට තමයි ඔය බයින්නේ. නැත්තම් බනින්න බෑ පින්ගතනේ. මොකද ඒ ධම්මා හේතුප්පබවා. බලන්න කොච්චර ලේසිද කියලා. මිනිස්සු මේ මේ ශරීර කියලා කියන්නේ මේකට ඕ ආස්සේ හැම තිස්සෙම අදහස් පහල වෙනවා. එක අදහසක් අනිත් අදහසට ගොඩක් වෙලාවට වෙනස්. ඒක බොහොම සාමාන්‍ය තත්වයක්. ඒක සමානුනොත් එහෙම හරි පුදුමයක්. සමාන වෙන්න පුළුවන්. නම සමානුනොත් හරි පුදුමයක්. ඉතින් ඒ නිසා අසාදයෙන් බදින කවවත් තෝරගන්න. ඈ? සමාන අදහස් ඇත්ත උන්ව තෝරගන්නනේ පත්‍රේ හැමදාම බොදු ගොවි. එහෙම ගන්නනේ. මොකද බොදු ගොවි කියන්නේ මොකද්ද? මම දන්නේ නැහැ දැකලා තියෙනවා බොදු ගොවි කියලා. මොකක් හරි ඇති මොකක් හරි බොදු ගොවි වෙන්නේ නැති. අන්නේ ගොවි. ඒ වගේ මේ ලග්න පලාපල ඒවට ගැළපෙන
පොරොන්දන් ඒ දන් මේ දන් මොනවදෝ කියන හොඳයි මොනවදෝ කියන්නේ බලන්න කොච්චර කොච්චර ගොමු වැඩක්ද කරන්න කියලා. ඒ ධම්මා හේතුප්පබවා. දැන් මොකද්ද කරන්නේ යන්නේ? එයාගේ අදහස් මගේ අදහස් වලට ගැළපෙනව නම් අපි දෙන්න හොඳට ගැළපෙනවා. එයාගේ අදහස් කියන්නේ? එයාගේ අදහස් කොහෙද තියෙන්නේ? එයාගේ අදහස් කියලා නෙමෙයි බින්දුර වෙ තියෙන්නේ ඔබ කියන්නකෝ. අදහස් ගැළපෙන දෙන්නේ කියලා කියන්නේ මොකද්ද ඔය? ඔය ඒ ශරීර කූඩු අස්සට ගෝචර වෙන මතක දෘෂ්ටි කියන දේවල් මේවට ගොඩක් සමානයි. ඒ නිසා තමයි ඒවා ප්‍රත්‍යකරන් හටගන්න අදහස් කියන ඒවා ඔය කියන්නේ සමානයි කියලා. නමුත් ටික දවසක් යනකොට ඒ ශරීර කූඩුව එමේ සැරිසැරි ඉන්නකොට ඒකට වෙන වෙන જાතිය දෘෂ්ටි මොකද වෙන්නේ? ඒ දෘෂ්ටි ඇතුල් වෙනවා. ඒ වගේම වෙන සසර ගැන දුන්නොත් ප්‍රබලත්වය ඒවැයි ශක්තිය මේක අසර රින් ගන්න ගන්නවා. රින් ගන්න ගන්නකොට මොකද වෙන්නේ? ඒ ධම්මා හේතුප්පබෝ එතකොට. ඊට පස්සේ ටික දවසක් යනකොට ගෑණිගේ අදහස් මොන වෙනවද? ඈ වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ මොනවා නිසාද? මොකද මේ අදහස් කියන්නේ අපි හිතන්නේ හේතු දහස් ගානක විකතුක ප්‍රතිඵලයක්. දෘෂ්ටි වෙනස් වෙනකොටම මේ ගෑණි කියන්නේ මොනවා වෙන්න ගන්නවද? වෙනස් වෙනකොට අන්න එතකොට පටන් ගන්නව මොකද්ද? එතකොට වළිය පටන් ගන්නවා. මේ ගෑණිගේ කලින් තියච්ච අදහස් නෙමෙයි දැන් තියෙන මේ ගෑණි සම්පූර්ණ වෙනස් වෙලා මං හිතන් හිටියේ මෙහෙම කෙනෙක් නෙමෙයි මගේ මං බැඳ ගෑණි මෙහෙමයි දැන් මෙහෙමයි මෙහෙමන මං රැවටුණා මං විනාශ වුණා කියලා පව්. ඉතින් මං කියන්නේ මේක ඒ ටුවර් එක මිනිහත් ගියා නම් ඉවරනේ නේද? ඒ නෝනා යන ටුවර් එක මහත්යත් ගියා නම් ඒ දෘෂ්ටි ටික ඒ හිතරත් එනවා. මොකද ඔතන ගෑණියෙකුත් නැහැ මිනිහෙකුත් නැහැ. ඒ දෘෂ්ටි ටික ඒ හිතරත් එනවා. එහෙනම් ඒ ඒතරන පහළ අදහසුත් මොකද වෙන්නේ? ඒ දෙක සමාන වෙනවා. ඉතින් නෝනා ගිය පන්තියේ මහත්යත් ගියානේ ඉවරනේ. හරි සරලයි. ඉතින් මහත්යත් ගෙදර වෙලා ඉන්නවා සමහෙන්. මහත්යත් කම්පැනි ඉන්නවා නෝනා කොහරි ටුවර් එකක් ගිහිල්ලා. ඉතින් ඒ ටුවර් එක මහත්යත් ගියා නම් ඒ දෘෂ්ටි ටික ඔක්කොම මහත්යත් හම් වෙනවා. හම්බුණා නම් ඒ දෙන්න ආයි මොකද වෙන්නේ? ආයි සමාන වෙනවා. දැන් ඒකනේ මේ දැන් මේ ලංකාවේ මිනිස්සුන්ගේ අදහස් ටික සමානයි නේ. සමස්ත ගෙදර ගත්තොත් එම් පිටරට මිනිස්සුන්ට වඩා. ඇයි ඒ? මොකක් නිසාද වෙන්නේ? පිගුදුනේ මේ ලෝකෙට පහළ වෙන්නේ බ්‍රෑන්ඩ් නිව් වාහනයක්. ඒ වාහනේ මොකුත් නැහැ දෘෂ්ටි. අවිද්‍යා දෘෂ්ණා තියෙනවා. දෘෂ්ටි නැහැ ලෝකෙට. ආච්චිලා සීයලා නැන්දලා මාමලා මොකද කරන්නේ? එක එක දෘෂ්ටි දානවා ඉපදුණු දවසේ ඉඳලා. හරි? එතකොට ඒ ආච්චිලා දෘෂ්ටි දෙන්නේ කවුද? ඒ ආච්චිගේ අම්මා. ඒ අම්මට දෘෂ්ටි දෙන්නේ කවුද? එයා ගෙදර ඒ සීයා ආදිවාසී. එහෙම කනෙක්ෂන් එකක් හැදිලා තියෙන්නේ. ඒ නිසා එක හා සමාන දෘෂ්ටි ටිකක් තමයි හැමතිස්සෙම විගුදුරි වැටෙන්නේ මේ ළමයින්ට. ඒ වැන්නටි සමගද වෙන්නේ ඒ ඇයට කියන අපි ශ්‍රී ලාංකිකයි කියලා. සැබවින්ම ශ්‍රී ලාංකිකයි කියලා කියනවා. සැබවින්ම ශ්‍රී ලාංකික කියලා මලක් නෙමෙයි. එක දිගට දෙන දෘෂ්ටි සමානයි. දෘෂ්ටි සමාන නිසා මොකද වෙන්නේ? එන අදහස් ටිකක් සමානයි. ඒ නිසා කියනවා ශ්‍රී ලාංකික මිනිස්සු හරි වෙනස් කියලා. ඒ සුද්ධ මොකද්ද කියන්නේ? උන් කියනවා එවුන් හරි වෙනස් කියලා. ඉන්දියානෝ කියනවා ඒගොල්ලෝ හරි වෙනස් කියලා. ඒ මොකද මේ 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 ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අදහසක් පහළන මේ අපේ රට කියලා. අපි මේක රකින්න ඕනේ කියලා. ඉන්දියාවේ ඉන්න මිනිස්සු මොකද දෙන්නේ? ඒක අපේ රට. ඒක අපි රකින්න ඕනේ මේ අදහස්. මේවා අදහස් කියලා ඉන්දියානුවේ ලංකානුවේ දෙගොල්ලම දැනගත්තා නම් ඉන්දියාවේ ලංකාවේ අතර දේශ සීමාවක් නැහැ පිටු. ඔන්න ඔකට කියනවා සංඝ කියලා. සංඝය අතර නැහැ පිටු වෙන්වීම. වෙන් වෙන්නේ අවිද්‍යා තෘෂ්ණාවලින්. කෑල දෙහිකට වෙන් වෙනවා හැමදෙස්සම. අවිද්‍යා තෘෂ්ණාවලින් තමයි ඔය කරන්නේ. මොකද ඒ ධම්මා හේතුප්පවා නම් පිටු මේක වෙන් කළා ගන්න බෑ. මොකද ඒක ධර්මයන්ගේ සමුදේ වෙන්නේ. බලන්න කොච්චර පහසුද කියලා. ඔබ ගෙදර මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට පිටු ඔබට මුළු තියෙන තරම් පන්න තියෙන අදහස් යෝජනා ගැන. මොකද ඔබගේ අදහසට මේකේ කුඩවත් මම කියන එක තේරෙන්නේ නෑ. මේකදී ඔබ ඔබම හිතන්න එපා. ඔබම හිතුවත් මෙන්න මේක වැඩෙනවා. ඔබ ගෙදර මිනිසුත්ගේ අදහසක ෆයිට් කරන්න ගියොත් මෙන්න මේක වැඩෙනවා. මේකදී අදහසක ෆයිට් කරන්න නෙමෙයි තියෙන්නේ. අදහස් උපේක්ෂාවට ලක් කරන්නයි තියෙන්නේ. මොකද්ද අදහස් උපේක්ෂාවට ලක් කරනු කියලා කිව්වේ? මුකුත් කරන්න දෙයක් නෑ. ඒ ධම්මා හේතුප්පබවා කියලා හිතපු ගාම් පේකුතුනි මෙන්න මේ නාම ධර්ම උපේක්ෂාවට ලක් වෙනවා. ඒ කියන්නේ නාම ධර්ම මෙන්න මේ වර්ගයේ ඒවා කියලා වැටහෙන්න ගන්නවා. වැටහෙනකොට අපි මේකුතුනි මේකෙන් අතහැරලා මිදෙනවා. මේක උපාදාන කරගෙන මේක ගොඩනගන්නේ. මේ නාම ධර්ම මෙහෙමයි කියලා තේරෙනකොට අපි මේකුතුනි මේකට අදාළ නැති එකක් කියලා මේකත් තේරෙනවා. මේ දෙකටම බැඳි
තණ්හාවක් තිබ්බනම් අන්නේ තණ්හාව අයින් වෙනවා. ඒක කියන්නේ උපාදාන නිරෝධෝ, භව නිරෝධෝ, දුක්ඛ නිරෝධෝ, එකලොස් මහගින්න නිරෝධෝ කියලා. මෙන්න මේ නාම රූප ධර්මයේ උපාදානය කරන එක නවත්තනවා. ඒ කියන්නේ එපා කියලා කියන එක නෙමෙයි මේ. හොඳට තේරුම් ගන්න ඕනේ. මේ සාසනීය උපේක්ෂාව කියලා කියන්නේ මොහොම බරපතල වචනයක්. ඒ කියන්නේ දේවල් එපා කියන එකක් ගැන නෙමෙයි ඔය කියන්නේ. මං ওই මිනිහව ආයෙ නම් ඇසුරු කරන්නේ නැහැ කියන එක නෙමෙයි උපේක්ෂාව. මතක තියාගන්න. ඔබ මිනිහෙක් වෙනනම් අයින් කරන්න බින්දුනි උපේක්ෂාවකට ලක් කරනවා නෙමෙයි ඔය කරන්නේ. ඔය කරන්නේ රිජෙක්ට් කරනවා. ඒ කියන්නේ තව තරහෙන් හා වෙනවා. තරහා වෙනවා. තරයෙන් හා වෙනවා කියලා කියන්නේ නිවන නෙමෙයි. දුක් විඳින්න ඉන්නයි තියෙන්නේ. නිවන කියලා කියන්නේ සම්පූර්ණම එක. සම්පූර්ණේ වෙනම කතාවක්. බින්දුනි මිනිස්සෙක් එක තරහ වෙන එක නෙමෙයි කරන්න ඕනේ. මිනිස්සයා උපේක්ෂාව ලක් කරන්නේ කරන්නේ කොහොමද උපේක්ෂාව ලක් කරන්නේ? මිනිස්සයා කැලලියකට කඩා ගන්න අදහස් පහල වෙනවා. ශරීරයක් පහල වෙනවා. ඔච්චරයි. ඔන්න ඕක ලක් කරපු ගමන් මිනිස්සයා උපේක්ෂාව ලක් වෙනවා. ඕක කරපු ගමන් බින්දුනි වෙන්නේ මේ ලෝකේ නිරෝධ වෙනවා. මේ ලෝකේ නිරෝධ වෙච්ච ගමන් බින්දුනි මොකද වෙන්නේ? ඥාති ගම නැති වෙනවා. නේ? තමන්ගේ මහත්යගේ අදහස කියලා ගත්තොත් ඥාතිකම හට ගන්නවා. මහත්යගේ අදහස නෙමෙයි, ඒ ධම්මා හේතුපබව කියලා ගත්තොත් එහෙම මෙන්න මේක ගැන කලගිරෙනවා. සත්‍ය නිරෝධ වෙනවා. සත්‍ය නිරෝධ වීම ප්‍රත්‍ය කරගෙන ඥාතිකම නිරෝධ වෙනවා. මොකද සත්‍යර තමයි හැමතිස්සෙම කවුරු ඉන්නේද? ඥාතියෙක් ඉන්නේ. සත්‍ය නිරෝධ වීම ඥාතිය නිරෝධ වෙනවා. ඒ කියන්නේ මහත්ය නිරෝධ වෙනවා. මහත්ය නිරෝධ වීම දුක්ඛ නිරෝධ වෙනවා. මහත්ය ඉන්නවා, දුක නැහැ. තනිකර ගොන් අදහස්මයි කියන්නේ දුක නැහැ. නෝනලත් එහෙමයි. නෝනා ඉන්නවා ගෙදර. ඉදී කීකව කියෝ කියෝ ඉන්නවා. බින්දු මාත්‍රයකවත් දුකක් නැහැ, පීඩාවක් නැහැ වෙන්නේ. දැන් ඔබ මේ දහම කතා කරනවා. නෝන වෙන එක කතා කරනවා. ඉදී අහගෙන ඉන්නවා. ඇයි ඔබ ඒක රිජෙක්ට් කරන්නේ? ඇයි ඔබ ඒකට බනින්නේ? ඇයි දොස් කියන්නේ? ඔය දොස් කියන්නේ මිනිස්සෙකට. ඔබට දොස් කියන්න හිතන්නේ ඔබ බුදුබණ ෆලෝ කරනවා නම්. ඔබට බනින්න හිතන්නේ ඔබට පීඩාවට පත් වෙන හැටි තියන්නේ. හැබැයි ඔබ කලකිරෙන්න. මොකක් ගැනද කලකිරෙන්නේ? මොකක් ගැනද කලකිරෙන්නේ? මෙන්න මේක ගැන කලකිරෙන්න ඕනේ. මේක ගැන කලකිරෙන්නේ කොහොමද? එතන මොකද දුවන්නේ කියලා වැටහිමේ. බලන්න කොච්චර ලේසිද කියලා බින්දුනේ. ඔබට කාත් එක ජීවත් වෙන්න බැරි කියලා කියන්නකො. කෙනෙක් ඉන්නවා, එයා කියනවා මරපියව, කොටපියව, නසපියව, විනාශ කරපියව, ගිනි තියපියව. තව කෙනෙක් ඉන්නවා මෙහි එන්න, මේ පැන් බොන්න, ඉඳ ගන්න. මතකද? නේ නේ. දැන් දැක්කද ධර්මාභෝධයේ තියෙන මිනිස්සේ ඔය කියන කොයි පිරිස මැද්දට ගියොත්ද නිවන් දකින්නේ? ඈ මරපියව, කටපිය, ඒ පිරිස මැද්දට ගියොත් නිවන් දකින්නේ? මෙහි එන්න, මේ පැන් බොන්න, මෙහි වාසය කරන්න. කොතර ගියොත් නිවන් දකින්නේ? කොතන ගියත් නිවන් දකින්නවා. මොකද මරපියව් කියලා අදහසක් එනකොටම ගන්නව මොකද්ද හිතින්? ඒ ධම්මා හේතුපබවා. ඒ මිනිහගත් අදහසක් නෙමෙයි. දෘෂ්ටිවලට, මතකවලට, කර්ම ශක්තියට, සසර ගනුදුරු වලට, ඔය සියදුගම හේතුක ඵලයක් විදියට තමයි ඔය අදහස උතන පහළ වුණේ කියලා. ඒතකොට මේ අදහස බිඟුතුනි, මේ අදහස තග්ගාල හිතින් අතහැරලා දානවා. අදහස උපේක්ෂා ලක් කරනවා. උපේක්ෂා ලක් කරගොම් ඒ පරිසරේ නිවන් දකින්න බාධාක් වෙන්නේ එතනින් එහාට. මේක කියන්නේ මොකද? නිවන දන්නව නම් නිවනට යන්නේ කොහොමද කියලා පැහැදිලි නම් ඔබ මෙතෙන්දි විතරක් නෙමෙයි ශාන්ත ප්‍රණීත. මෙතෙන්දි විතරක් නෙමෙයි දැන් ඔය නිවිච්ච ශාන්ත දාන්ත තීන්ත කුඩු වගේ ඉන්නේ. ගෙදරත් එහෙම තමයි. ආයතනෙත් එහෙම තමයි. ඔබ පොලේදිත් එහෙම තමයි. සුපර් මාකට් එකෙත් එහෙම තමයි. වාහනේදිත් එහෙම තමයි. කෙනෙක් ඇහැලා ඔබගේ වාහනේ ඇක්සිඩන්ට් කළත් ඒත් එහෙම තමයි. ඒ කියන්නේ මේ විදිහට ඔබට කේන්තියක් නැහැ සර්ලෝකීව. කේන්තියනෝ කියලා කියන්නේ තනිකර අම්මු විකෘතියක් පිටු. කේන්තියන්න කිසිම හේතුවක් නැහැ. කෙනෙක් ඇහැලා ඔබගේ වාහනේ හප්පනවා. ඒ කියන්නේ කතා කරන්නේ නැද්ද? කතා කරනවා. ඇයි මහත්වේ ඔහොම කරේ කියලා අහනවා. ඔබතුමා මේ මෙහෙම ආපු වෙන වැරදිද මහත්වේ? ඔක කොහොම නෙමෙයිනේ කරන්න ඕනේ මහත්වේ කියලා කියනවා. ඇයි බුදුබැන්වාසි බැන්නේ? ඔබ වහන්සේ මොකද්ද ඒ කරේ කියලා කෙලිම දොස් කිව්වේ? දොස් කියනවා කාටද? ඈ කාටද දොස් කියන්නේ? ඇත්තට දොස් කියන එක මොකද්ද කරන්නේ? අලුත් දෘෂ්ටියක් දානවා. අලුතෙන්ම දෘෂ්ටියක් දානවා. ඒ දෘෂ්ටිය දානකොට බිඳු කිසි වෙලාවක මෙන්න මේ ලෝකෙම ඇවිල්ලා ඉන්නේ නැහැ. මොකද මේ ලෝකෙම ඇවිල්ලා આવොත් තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ ඔක්කොටම දාන්න බිඳු දැන් ඔබ කෑම කන්න ඕන මොකද කරන්නේ මෙන්න මේක දන්න රූපේ ඒ ධම්මා හේතුප්පවවා මොකද ඔබ දාන ගන්න මොකද කියන්නේ පටිසංකා යෝනිසෝ පින්දපාණ පරිසේවාමි නේව දවයි නමදායි නමන්දනායි නවිභූසනාය ඔය කියන්නේ මොකක් ගැනද ඔය කියන්නේ ක්‍රීඩාව පිණිස නොවේ මත්වීම පිණිස නොවේ මේ මාව වඩා ගැනීම පිණිස නොවේ මා වර්ධනය කර ගැනීම පිණිස නොවේ ඔය මොකද්ද ඔය කියන්නේ මෙන්න මේක රිජෙක්ට් කරන්න කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මේක රිජෙක්ට් කරන්න මේක රිජෙක්ට් කරන්න කෑම කොහෙටද දාන්නේ මේකට කියලා සීපත් කරන්න මෙන්න මේ හේතුඵල මෙන්න මේ හේතුඵල ධර්මතාවයේ තමයි මේ කෑම ටික දාන්නේ කියලා නිතර සීපත් කරා මොකද මේක සීපත් කරනකොට මෙන්න මේක රිජෙක්ට් කරනවා මොකද මදය කියන එක ඒ කියන්නේ මේ විකෘතියටපත් වෙලා ක්‍රීඩාව පිණිස කියන එක අර කියන මද කිපෙනවා කියලා ඒක ඕනේ මොකටද මේකටද නැත්නම් මේකටද මෙන්න මේකට ඕනේ එතන බුදුමහන්ව දේශනා කරනවා ඒකට නෙමෙයි බත් කන්න කියලා සිහිපත් කරන්න කියලා දාන ගන්න වෙලාවේදී මේ මේකේ අවශ්‍යතාවයකට නෙමෙයි දාන ගන්නේ ඒ කියන්නේ මගේ ලස්සන පිණිස නෙමෙයි දාන ගන්නේ ඔය දැන් ඒක කියද්දි සිහිපත් වෙලා එන්න ඕනේ මොකද්ද මේ විකෘති කතාවට නෙමෙයි මේ දාන ගන්නේ මෙන්න මේකටයි දාන ගන්නේ කියලා අන්න එතකොට තමයි කියන්නේ පත්‍වික්ෂාමී යුක්තව මොනව ගන්නව කියලාද ඒකට තමයි කියන්නේ පත්‍වික්ෂා යුක්තව දාන ගන්නවා කියලා දැන් ඔබ මේ හෝල් එකට එනකොට මොකද්ද හිතන්නව මේ හෝල් එකට කවුද එන්නේ දැන් මේ 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 හෙවනට ඇවිල්ලා ඉන්නේ ඇයි මොකක් රකින්නද මෙන්න මේක රකින්න මේක රකින්නේ ඔය ආරක්ෂිතව ඉන්නේ එහෙනම් මේකේ ආරක්ෂා උදෙසා තමයි හෝල් එක පාවිච්චි කරන්නේ මිසක් මාගේ මොකටවත් නෙමෙයි අන්නේ මේ හිතුවනම් බින්දුනි සේනාසනේ පත්‍යවික්ෂා වෙනව හරියටම ඒ කියන්නේ හරියාකාරව සේනාසනේ කියන එක භාවිතා වෙනවා නැත්තම් සේනාසනේ වැරදි දෙයකට භාවිතා වෙනවා ඒ කිව්වේ සේනාසනය මම සැපයෙන් ඉඳීම උදෙසා තමයි පාවිච්චි කරන්න කියලා අදහසකට එනවා ඔය අදහස බින්දින්න තමයි පත්‍යවික්ෂාව දාලා තියෙන්නේ දැන් ඔබ ඇඳුමක් අඳින්දි ඈ ඒත් එහෙමයි බින්දුනි ඔබට අඳිනව නෙමෙයි ඇඳුම මෙන්න මේකටයි අඳින්නේ සීතලෙන් උෂ්ණෙන් මැසිමදුරුවන්ගෙන් ආරක්ෂා කරගන්න මෙන්න මේ රූප කියන ධර්මතාවය ඒකට තමයි මේ ඇඳුම අඳින්නේ ඔන්න ඔය අදහසින් ඇඳුම ඇඳගම අපි එකතුනේ හරියට ඇඳුම අඳිනවා මෙන්න මේ ලෝක ගැන කලකිරෙනවා ඒක කියන්නේ විතරයි හැමදැනම බුදු පියන් වහන්සේ ක්‍රමවේද හදලා දීලා තියෙනවා හරි ලස්සන මේ පාරේ යන්න ඊගෙන කිසිම තැනකදී මිස් නොවෙන්න තමයි මේ ටික හදලා දීලා තියෙන්නේ ඒ ටික හරියට කරගත්තා නම් පින්වතුනි භාවනා කරනවා කියලා එහෙම විශේෂයක් නැහැ ඇත්තම කිව්වොත් එහෙම භාවනාව කියලා එහෙම විශේෂයක් නැහැ පින්වතුනි භාවනාව කියලා කියන්නේ භාවිතාය බහුලී කතාය භාවනාව කියලා කියන්නේ මේ ඇත්ත බොරුව බොරුව ඇත්ත ඇත්ත බොරුව බොරුව ඇත්ත ඔය කියන දෙක හොඳට ඔප්පු කර කර ඉන්න එකට කියනවා භාවනාව කියලා අදහස් පිළිබඳ භාවනා කරන්න පුළුවන් ඔබට විඥානං අනිච්ඡන්ති රූපං අනිච්ඡන්ති වේදනා අනිච්ඡන්ති මොකද අනිච්ඡන්ති කියලා කියන්නේ හේතු ප්‍රත්‍යෙනුයි වේදනා පහළ වෙන්නේ සංඥා අනිච්ඡන්ති සංඛාරා අනිච්ඡන්ති විඥානං අනිච්ඡන්ති අපි මෙච්චරලා කතා කරේ විඥානං අනිච්ඡන්ති කියන එක ඔක්කොම එකට කැටි කරලා නාම කියන නමින් ඉති ඉමේසු ජසු පංච උපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති විහෙරති කියලා කියන්නේ වාසය කරනවා මොන පස්සනාවෙන්ද අනිච්ඡානුපස්සනාවෙන් මොනව ගැනද මෙන්න මේ උපාදාන කරන් ඉන්න පංචස්කන්ධය සම්බන්ධයෙන් දැන් අපි මේ සම්පූර්ණයෙන් දේශනාවේ කතා කරේ උපාදාන කරගෙන නාමස්කන්ධය සම්බන්ධයෙන් වැටහීම තේරීම සිතුවිලි ඔය කියන ඔක්කොම නාම අන්නේ කියපු නාම ධර්ම පිළිබඳ ඒ කියන්නේ නාම ධර්ම කොහොමද උපදින්නේ කොහොමද වැය වෙන්නේ ඒ ධම්මා හේතුප්පවවා බල බව සිහිපත් කරමින් ඉන්නවනේ ඒකට කියනවා අනිච්ඡානුපස්සී විහෙරති කියලා මතක නේද ගිරිමන සූත්‍රයේ තියෙන්නේ අනිච්ච සංඥා මේ කතා කළේ අද අනිච්ච සංඥාව මේ අනිච්ච සංඥාව වඩන්න කියලා තියෙන මොහොකට දුන්නා වංශේ
ඉති ඉමසු ජසු පංච උපාදානස්කන්ධේසු අනිච්චානුපස්සී විහෙරති. ඇත්ත ගැන නොදන්න කම නිසා මේක උපාදාන කරන් තියෙන්නේ. දැන් මේක උපාදාන කරගන්නේ ඇයි? මේක හදන්න. මේක උපාදානේ මේක ගොඩ ලගනවා. ඇයි? මේකට හරි කැමති. මේක බොරුවක් කියලා දන්නේ නැති නිසා. මේක බොරුවක් කියලා වැටහෙනවා. මේක මේකේ ඇත්ත මොකද්ද කියලා හිතනවා. දැන් උපාදාන. මේ උපාදාන කරන් ඉන්නේ නාම රූප පිළිබඳව. ඒ නාම රූප වල ඇත්ත తත්වය මොකද්ද කියලා හිතන්න කියන එකට උපාදාන නිරෝධ වෙනවා. දැක්කද? අනිච්ච සංඥා වඩන්න කියලා කියනවා මේ. ඊට පස්සේ වඩන්න කියන දුක්ඛ සංඥා. මොකක් දුක්ඛ සංඥා කියලා මේ තියෙන්නේ? මේන දුක්ඛ සංඥාව. මේ ලෝකයේ බොරුව මොකද්ද කියලා තේරුම් බේරුම් කරගන්නවා. බොරුව අස්ස ගිහිල්ලා හොඳට විග්‍රහ කරලා බලන බොරුව අස්සට රින්ගල. කොහොමද බොරුව අස්සට රින්ගන්නේ? මේ කියනවා තේනවනේ, ඇරෙන්න ඕනේ ඈ. බොරුව අස්සට රින්ගන්න මොකද්ද බොරුව කියලා කියන්නේ? මේකට අදාළ නොවන එකට තමයි බොරුව කියලා කියන්නේ. කොහොමද ඒක අස්සට රින්ගන්නේ? ඒක අස්සට ඒක සිහිපත් කරලා බලන එක මොනවා ඒකද්ද කියලා. අන්න ඒක තියෙන මොනවද? ඒකේ අතීතයක් තියෙනවා. කල්පනා කරලා බලන්න මොකක් අතීතය කියලා. මොන අතීතයක්ද? ඔන්න දුක්ඛානුපස්සී විහෙරති. මොන අතීතයක්ද? ඒක අනාගතයක් තියෙනවා මට. මොකක් මට අනාගතයක් තියෙනවා? ඒ මොකද්ද කියන්නේ? මේ මොකක් කොහෙද තියෙන්නේ? මෙහෙමනේ තියෙන්නේ. මට අනාගතය කියලා කියන්නේ මගේ ඥාතියා. මගේ ඥාතියා කොහොමද මගේ ඥාතියා කියලා කියන්නේ? ඥාතියෙක් කොහෙද ඉන්නේ? ඥාතියෙක් කොහොමද හැදෙන්නේ? එතන ඥාතියෙක් කොහෙද එතන ඉන්නේ? එතනක් නැහැ, මෙතනක් නැහැ. ඥාති මොකක්ද ඥාති සම්බන්ධය කියලා බොරුවන්නේ. අන්න අට්ටියති හරායති jigujjati කරනවා. මොන ලෝකේද? බොරු ලෝකේ. අන දුක්ඛානුපස්සනාව කරගෙන යනවා හරි ලස්සනට. ඒ වගේම තමයි පිටුදුනේ මේක නිසා මෙන්න මේක හට ගන්න බව තේරුම් ගන්නවා. අතීතේ යම් මරණ දුකක් හටගත්තද? ඒක හටගත්තේ මේක නිසාමයි. අතීතේ යම් ඥාති වීසනය සිද්ධ වුණාද? ඒක සිද්ධ වුණේ මේක නිසාමයි. අතීතේ යම් භෝග වීසනය සිද්ධ වුණාද? ඒක උනේ මේක නිසාමයි. අනාගතේ වෙන්න නියමිතද? ඒක වෙන්නේ මේක නිසාමයි. මෙන්න මේ සම්පූර්ණ කාරණාව ගැන හිතන දුක්ඛානුපස්සනාව. දුක්ඛානුපස්සති විහෙරති. මෙන්න මේක පිළිබඳ හොඳ අවබෝධයෙන් මේකේ යථාර්ථය සිහිපත් කරමින් ජීවත් වෙනවා. මේක විතරේ මේකේ යථාර්ථය සිහිපත් කරන මේකෙන් අතැල්ල මිදෙනවා. අත්හැරෙන්නේ මිදේ, මිදිනේ මිදුනේ මේ දැනගනි. ආයි පිංගුතුනේ මේ හිතන්නේ අත්හැරලා මිදිලා යනවා. මේක ඇස්සේ රින්ගගෙන ජීවත් වුණොත් නම් අයින් වෙන්න වෙන්නේ නැහැ. එහෙනම් බොරු වැඩක් පිංගුතුනේ. මගවන්නවා කියලා අනිවාර්යෙන් වැඩේ කෙරෙන්න ඕන, කරනොත් අතහැරෙනවා. නේද? විරාගානුපස්සී විහෙරති. මේ රාගයෙන් අත මිදින එකේ සුවයත්, විරාගයට යන එකේ අත මිදින එකේ සුවයත්, රාගේ පස්සේ යන එකේ දුකත්, රාග විරාග පිළිබඳ හොඳ අවබෝධයට පත් වෙනවා. මොකද විරාගය කියලා කියන්නේ? මෙන්න මේක පස්සේ යන එක නවත්තන එකට විරාගය කියලා කියනවා. මොකක් පස්සේ යන එකටද? මෙන්න මේ රාගයේ පස්සේ යන එක. මොකද්ද රාගය කියලා කිව්වේ? ඔබගේ සැප. ඔයදී ඕක පස්සේ යන නිසා තමයි ඔබගේ දුක, ඔබ කියන ඔක්කොම හැදෙන්නේ. මේක තමයි මූලික එක. මෙන්න මේක පස්සේ අනේක නවත්තනවා. මේක පස්සේ අනේක නවත්තනවා. මේක පස්සේ අනේක නවත්තන එකේ ආනිසංස සිහිපත් කරනවා. විරාගයේ ආනිසංස සිහිපත් කරනවා. විරාගයේ පිළිමද විරාගයේ ශාන්තයි, විරාගයේ ප්‍රණීතයි කියලා සිහිපත් වෙනවා. මේක පස්සේ දුවන එක නවත්තන්න ගන්නවා හිතපින් ඇතුළේ. මේක ගැන කලකිරෙනකොට මේකෙන් අතහැරලා මිදින එක මොනතරම් ශාන්තද ප්‍රණීතද කියලා හිතෙනවා. මේ විරාගය කියන එක මොනතරම් ශාන්ත ප්‍රණීත දෙයක්ද කියලා මේ නිවන ගැන මහා ඡන්දයක් හට ගන්නවා හිතේ. ඊට පස්සේ බලහත්කාරයෙන් අමුතුවෙන් කරන්න ඕනේ නැහැ පිටු මේ විරාගය තමයි ක්‍රියාත්මක වෙන්නේ ඇතුලේ. විතරාගී වෙන්න ගන්නවා. මොකද විතරාගී වෙන්න ගන්නවා කියලා කියන්නේ? රාගයේ පස්සේ යන්නේක පහ වෙන්න ගන්නවා. විතරාගී වෙනවා. විත දෝෂී වෙනවා, විත මෝහී වෙනවා. විතර ඒක කියන්නේ පිටු රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ. විතරාගා රමෙස්සන්ති. නතේකාම ගවේසි. විතරාගයේ රමණේ වෙන්න ගන්නවා වින්තුනි. ඒ කියන්නේ විතරාගයේ ඇසුරු කරන්න ගන්නවා. විතරාගයේ ඇසුරු කරන උතුමන් වහන්සේලා ඉන්න පරිසර ඇසුරු කරන්න ගන්නවා. ඒ වගේ මෙන්න මේ ආරණ්‍ය වගේ දේවල්. ඒ එහෙමයි ආරණ්‍ය රමණීය වෙන්නේ. විතරාග රමෙසන්ති නතේ කාම ගවේසිනෝ. නේද? කාමයේ නෙමෙයි නම් ගවේෂණය කරන්නේ. හැමතිස්සෙම ගවේෂණය කරන්නේ විතරාගේ නම්. අන්න ඒක තමයි පිංගුදෙන මේ අපේ ක්‍රමවේදය. නතේ කාම ගවේසිනෝ. මේ කාමය ගැන කලකිරෙනවා පිංගුදෙන. මොකද මේ කාමය කියලා කියන්නේ මේ ලෝකෙට අදාළ එකක් නෙමෙයි. ලෝකෙන් පරිබාහිරව විකෘතියක් විදිහට බිහි වෙච්ච එකක් තමයි කාමය කියලා කියන්නේ. ඒ නිසායි අපි කියන්නේ ඒකට අම කනවා කියලා. මේ තින්නේ අම. මෙන්න මේක විනාශ වෙනවා මේකට ගිය ගමන්.
මොකද මේක මේක පස්සේ යන එක අදාළ එකක් නෙමෙයි ඔය හිතට. කිසිසේත්ම අවශ්‍ය කරන නෙමෙයි අරක පස්සේ යන එක. මොකද මගේ සැප කියලා කියන්නේ අමු විකෘතියක්. ඒකයි කියන්නේ කට්ටිය තර ජිගුජ්ජති කියලා. ඒකයි කියන්නේ ඒක කාම කියලා. ඒකයි කියන්නේ මේක විනාශ කරනවා කියලා. නතේ කාම ගවේෂිනෝ. ඔන්න ඔය කාමයේ පිටිපස්සේ යන එක, කාමයේ ගවේෂණය කරන එක නවත්තන එක ශාන්තයි ප්‍රණීතයි කියලා බුණා. නමුත් බලන්න මිනිස්සු මොකද්ද කරන්නේ කියලා. නතේ කාම ගවේෂිනුද කරන්නේ නැත්නම් කාම ගවේෂණයද කරන්නේ? කාම ගවේෂණේ පාරේ යනකොට මේ පැත්ත බලලා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? කාම ගවේෂණය කරනවා. ඒ කියන්නේ මොකද්ද? කෝ සැප සැප මගේ සැපකෝ මට සැප 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 දෙන්න දෙන්න දෙන්න. ඔන්න අඩුවේ කියන්නේ ආයි සැප දෙන්න මට කෝ සැප කෝ 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 ද රූපෙද කෝ තියෙන්නේ. ඒක නිසා තමයි අර සින්දුවක් කියන නව ස්ටොප් එකක් ගහගෙන යන්නේ. වන් මූ කියලා කියන්නේ ඒකයි. තව එකක් තව එකක් තව එකක් මතකද එහෙම කිව්ව? අර ට්‍රිප් එකක් එහෙම යනකොට නේ යාළුවොත් එක්ක ගිහලා මොකද කරන්නේ? අර ගිටාර එක කුයි බොංගෝ එක කුයි අරගෙන මොකද කරන්නේ? දඩඩ බඩ ගාලා ගහගෙන ගහගෙන යනවා නේ. ඊට පස්සේ දැන් අර දැන් සින්දුවක් කියාගෙන යන්නේ. ඉතින් එහා පැත්තේ ඇඟිල්ලෙන් ඇල්ල කියනවා. තව එකක් ඉහන් ටක් ගාලා මතක් කරගනින් දැන් ඉවර වෙන්නයි යන්නේ. එහෙම නේ කරන්නේ. මොකද්ද ඔය ගවේෂණය කරන්නේ? කාමයේ ගවේෂණය කරනවා. හිත පුදුම ආදරේ කාමයට. ඒකෝනි 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 ඔය තින ඕනකම. ඒක පස්සේ දුවනවා දැන් ඒක පිංගුතර හීන වෙන්න ගන්නවා. දැන් සින්දු ඉවරනොත් එහෙම මොකද කරන්නේ? එහා පැත්තේ ඉන්න එකට. ඉවර වෙන්නයි යන්නේ. එකක් හොයන්කො මම මේ කියන්න. කියාගෙන යනකම මොකද වෙන්නේ? අරෙන් තව එකක් පටන් ගන්න. යස් තව එකක් ගන්න. දැන් අර එහා පැත්තේ ඉන්න භූතයා මොකද කරන්නේ? අර බෙරයක් අල්ලගෙන ඒකට තඩි බහනවා. එයා අතපය රතු වෙලා ගිහිලා ගානක්වත් නැහැ පිංගසනේ. මොකද කාම ගවේෂණයට හිතපත් වෙලා අමු විකෘතියටපත් වෙලා තියෙන පිස්සු වගේ පිංගසනේ. මේ අතපය මේ අත් රත් වෙලා රතු වෙලා මේ අතපය තුවාල වෙන ගානටම ගානක්වත් නැහැ. කාම ගවේෂණේ නවත්තන්නේ නැහැ. එක දිගටම යනවා පිංගතුනි. මොකද කව ඒකයි කියන්නේ කවදාකවත් ඔය යන්නේ ඉවර වෙන්නේ නැහැ පිංගතුනි. කිසි දවසක ඉවරලා හැම තියනවද නැහැ. සින්දු කොච්චර කිව්වත් ඇති වෙන්නේ නැහැ. තෘප්තිමත් වෙන්නේ බෑ පිංගතුනි. නේද? නැ කහපන වස්සේන තිත්තිකාමේසු විජ්ජති. කිසි දවසක පිංගතුනි මාත්‍රයක්වත් ඕක විඳලා ඉවර කරන්න බෑ මේ කාම ගවේෂණය කියන එක. මේක ගැන හොඳ සිහියෙන් ඉන්න පිටුතුරි හැම තිස්සෙම ඔක කරනවා. බනහද්දිත් ඔක කරනවා. බනහද්දිත් කරනවා. ඔක කරන්නේ නැත්නම් ඔබ කොවිලක් හරි මේක හැදෙන්නේ නැහැ පිටුතුරි. මොකද මේක හොයන නිසායි ඔය හැදෙන්නේ. බන කොච්චර තාර්කිකද කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මේ ලෝකෙට අදාළ නැති එක හොයන නිසායි ඒක හැදෙන්නේත්. හොයන්නේ නැත්නම් හැදෙන්නේ නැහැ. මේ හොයන්නේ නැති වෙන්න මේ කලකිරෙන්න ඕනේ. කාම ගවේෂණේ නවත්තන්න ඕනේ පිංගතුනි. ඔය හැම කෙනාම කාම ගවේෂණය කරන ඔබ මේ කාම ගවේෂණය කරලා හිතාගෙන ඉන්නේ මේ පස්වෙනි කාමයක් ගැන. ඔක්කොම කාම ගවේෂණේ තමයි. රූපයක් දිහා බලාගෙන හිටියත් කරන්නේ මොකද්ද? කාම ගවේෂණේ පිංගතුනි. මොකද මේක එකපාරට පෙල්ලෙනවා මෙන්න මේකට. මම ඉඳද්දි මෙන්න මෙතන පෙල්ලෙනවා. මට දුකයි කියන තැනට පෙල්ලෙනවා. මම පීඩයි කියන තැනට පෙල්ලෙනවා. ටක් ගාලා මේක පස්සේ යනවායි. බලන්න අත්දැකීම ඔබට ඕන තරම් ඇති. ඔබ දේවල් වලට ඇඩික්ට් වෙලා තියෙන්නේ නැති. දැන් ඔබ YouTube වලට ඇඩික්ට් වෙලා තියෙන්නේ නැති. බලන්න එකක් බලනකොට මොකද වෙන්නේ? එකක් බල්ලි ඉවරනකොටම ඊළඟ ස්ලයිඩ් කරනවා ටක් ගන්න. ඒක ඉවරනකොටම ඊළඟට යනවා. ඒක ඉවරනකොටම ඊළඟට යනවා. මේ ඉවර නෑ පිටු යනවා 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 දන්නේ නැහැ වෙලාව මේ ගිහලා හොගාලා. ඒගොල්ලෝ බින්දුනේ කාම ගවේෂණයකින්ක ફોකස් වෙන නිසා බින්දුනේ මේ ලෝකේ යථාර්ථය කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. රෑ වෙනවා තේරෙන්නේ නැහැ, එළි වෙනවා තේරෙන්නේ නැහැ. මුකුත් තේරෙන්නේ නැහැ. කෙලිම බින්දුනේ ඒකයි බුදුබණ දේශනා කරන්නේ පිස්සු කියලා. ඒ කියන්නේ සොම්බිලා වගේ. මේ තමයි මිනිස්සු. මේ කාම ගවේෂණය කරන්න ගත්තට පස්සේ බින්දුනේ අමු සොම්බි. මොකද මේ ලෝකේ නැති එකක් මේ ගවේෂණය කරන්නේ. ඒක ගවේෂණය කරන එක පුදුම වෙහෙස ඉන්ද්‍රිය වලට ඇස් කැක්කුම ගන්නවා. හිතට හරි පීඩාකාරී මේ හොයන එක. මොකද මේක මේ ලෝකේ නැති එකක් මේ. මේක හොයන එක පිංගුදුර මේ හිතට මහා පුදුම ගින්දරක් මේ. මොකද හොයන එක හොයන සැරේ නැහැ. නැති වුණාට හොයන එක නවත්තනවද? නැහැ. මොකද නැති බව දන්නේ නැහැ. තියෙනවා කියලා හිතෙන්නේ. ඇත්තටම ලෝකෙ හිම එකක් තියෙනවා කියලාමයි මේ හිත දන්නේ. ඒ නිසා හොයනවා.
හොයන්න හොයන්න හිතට පීඩාකාරී, කයට පීඩාකාරී. පිඟුතුනි මිනිස්සු අමු අමුයි මැරිලා යනවා. ඒකයි ඔය එන්නේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙන්නේ. කාම ගවේෂණේ තීව්‍රතාවය වැඩි පිඟුතුනි. දැන් ඉස්සරහට එන්නේ උපදින පොඩි උන් කියලා කියන්නේ. උන්ව බේරන්න හම් වෙන්නේ නැහැ අපට. මේ කාලේ බිහි වෙන්නේ නැහැ ලේසි පුත්තු. යක් පුත්තු බිහි වෙන්නේ. කාම ගවේෂණේ කියන එක පිඟුතුනි ආයි නැහැ. ඒකේ අඩියටම ගිහිල්ලා ඉන්නේ උන් තමයි පහළ වෙන්නේ. ඒ උන්ට පොඩි ප්‍රත්‍යක් හවුවෙච්චම මොකද කරන්නේ? ඔබ පුංචි කාලේ කාම ගවේෂණයටපත් වුණා වගේ සිය දහස් ගුණයක වේගයෙන් ඒ හිත් නැමුරු වෙනවා. නැමුරු වෙලා නිකන් තිරිසන් වගේ ජීවත් වෙනවා. එන්න මිනිස්සුගේ මානසිකත්වය මොකද වෙන්නේ? තිරිසන් වෙවි පහත් පහත් ගතියට ඇදී යනවා. මොකද මේක එන්න වැඩි වෙනවා පිඟුතු. මේක නවත්තන්න බැහැ මේ රැල්ල. එන්න වැඩි වෙනවා. එන එක්කෙනා ඔකට හවු වෙනවා පිඟුතු, ඇඩික්ට් වෙනවා. ඔකට ඇබ්බැහි වෙනවා. ඒක කියන්නේ පිඟුතු මේකෙන් බේරෙන්න කිසිම පාරක් නැහැ පිඟුතු. කාම ගවේෂණේ කරන්න එපා කියලා දරුවන්ට කියලා වැඩක් නැහැ. ඔය කරන්න පුළුවන් ගන්න නෙමෙයි ඌ ගස් බඳලා තිබ්බට වැඩක් නැහැ. ඒකට ධර්මාභෝධය ලැබුවොත් විතරමයි කාමය කියන්නේ මොකද්ද කියලා තේරෙන්න ගන්නේ පුතාට. ඒ දුවට. එතකොට තමයි ඒ කෙනාගේ හිත මේක ફોකස් කරන එක නවත්තලා මෙන්න මේක ફોකස් කරන්න ගන්නෙ. වීතරාගය ફોකස් කරන්න ගන්නවා. එතකොට තමයි පිඟුතන විකෘති මානසිකත්ව ඔක්කොම අයින් වෙන්න ගන්නෙ. මොකද පිඟුතුනි මේක ගවේෂණය කරනකොට තමයි බාධක එන්නේ ජීවිතේට. නැත්තම් ජීවිතේට බාධක කියලා ගන්නෙ නැහැ. ඔබ මේ පාරේ පිඟුතුනි ඉංග්‍රීරියට යන්නේ නැත්තම් කවදාවත් ඒ පාරට යන්නේ නැත්තම් ආරාමය ඇතුළේම නම් ඉන්නේ. ඒ පාරට කොටයක් දැම්ම කියලා ඔබට අදාළද? නෑ පිඟුතුනි. ඒ පාට කොටයක් දානවා කියන එක අදාළ එකක් නෙමෙයි පිඟුතුනි. ඔබ කාම ගවේෂණය කරනවා නම් ලෝකෙ මොනවාම හරි දෙයකින් ඒ ගවේෂණය කරද්දී පුද්ගලයෝ විසින් මොකද කරන්නේ? ඒකට බාධා කරනවා. අන්න එතකොට තමයි වෛරක්කාරයෝ කියන්නේ ඔබගේ ජීවිතේට එන්නේ. නැත්තම් වෛරක්කාරයෝ කියලා නෑ. ඒකයි සමාන පාතිමෝක්ෂ දේශනා කරන සංඝයා හරි සමගී කියලා කියන්නේ. සංඝයා කවදාකවත් රණ්ඩු කරගන්න නෑ පිඟුතුනි. මොකද සංඝයාට රණ්ඩු කරගන්න දෙයක් නෑ. සංඝයා කියලා කියන්නේ පිඟුතුනි අවිද්‍යාව තුසනා තේරුම් අරගෙන මෙන්න මේක ගසා දාන පිරිස. ඒ කියන්නේ මේක එපා කියලා අයින් කරනවා. අයින් කරනවා කියලා කියන්නේ මේක ගැන කලකිරෙනවා. ඒ නිසා උන්වහන්සේලා මේක පස්සේ යන්නේ නෑ පිඟුතුනි. කාම ගවේෂණේ නවත්තලා තියෙන්නේ. කාම ගවේෂණේ කරත් ඒක ගැන හරි දුකක් උන්වහන්සේට එනවා. ඇයි මං ඒක කරේ කියලා. ඒ කියන්නේ කාම ගවේෂණේ කලකිරලයි තියෙන්නේ. මෙන්න මේක තමයි ફોකස් කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ගවේෂණේ කලකිරලා තියෙන නිසා බාධා කරනවා කියන එකක් නෑ පිඟුතුනි. ඒ නිසායි උන්වහන්සේට තරහකාරින් නැත්තේ. දැන් ලෝක මිනිස්සු ඇයි තරහකාරීකෝ ඉන්නේ? එයා ගෙයක් අරගෙන ඒ ගේ තුල එයාගේ සැපයෙන් ඉඳීම කියන එක බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මොකද කරන්නේ? අන්නේ සැපය කියන එක ફોකස් කරගෙන ගෙයක් කියන එකක් හදන්න ගන්නවා. දැන් ඉඩමක් එහෙම අරගෙන. දැන් මොකද වෙන්නේ? ඥාති ඇවිල්ලා ඉඩමට නඩුවක් කියන්න පටන් ගන්නවා. දැන් මොකද උනේ අර කාම ගවේෂණයට? දැන් අර ફોකස් කරන කාම ගවේෂණයට හරහට බාධාවක් ආවා. අන්න එදා තමයි පිඟුතුනි වෛරක්කාරයෝ කියන පිරිස බිහි වෙන්නේ. ඒ වගේම මේ කාම ගවේෂණය කරන්න ගේ ඉඩමයි හදන වෙලාවේදී කෙනෙක් ඇවිල්ලා උදව් කරනවා. දැන් මොකද වෙන්නේ? එයා කාම ගවේෂණයට උදව් කරන කෙනෙක්. අන්න එහෙමයි මිත්‍රයෝ කියන අය බිහි වෙන්නේ. නේද? කාම ගවේෂණයට කවුරු හරි කෙනෙක් සපෝට් කරනවා නම් එයා එක්ක බැදෙනවා. කාම ගවේෂණයට තවරගෙන බාධා කරනවා නම් එයා එක්ක ගැටෙනවා. කාම ගවේෂණයට උදව් කරන අයට ඔබ කියනවා යාළුවෝ කියලා. කාම ගවේෂණයට උදව් කරන අයට ඔබ කියනවා පෙම්වතා කියලා, පෙම්වතී කියලා. කාම ගවේෂණයට උදව් කරන අයට ඔබ කියනවා මිත්‍රයෝ කියලා. ඒ නිසායි සංඝයා වහන්සේන මිත්‍රයෝ නැත්තේ. උන්වහන්සේලා පෙම්වතුන් ඇත්තෙත් නැහැ, පෙම්වතියෝ ඇත්තෙත් නැහැ. මිත්‍රයෝ ඇත්තෙත් නෑ, යාළුවෝ ඇත්තෙත් නෑ, ඔය කෙක්කත් නෑ. උන්ලාට ඉන්නව කවුද? මිනිස්සු. ඒ නිසා කියන්නේ පිඟුතුනි කාම ගවේෂණය කරන කෙනා මිනිසුන්ට ආදරය කරනවා. කාම ගවේෂණය නෙමෙයි වීතරාගයේ ගවේෂණය කරන කෙනා මිනිසුන්ට ආදරය කරනවා. ඒ දෙන්නගේ ආදරේ දෙකක්. කාම ගවේෂණය කරන කෙනා පිඟුතුනි මිනිසුන්ට ආදරෙයි. මොකද? එයාගේ කාම ගවේෂණයට මේ කෙනා උදව් කරන නිසා. බලන්න නැද්ද කියලා? ඔබේ ජීවිතය අර කියන්නේ ආදරේ වෛරයට බෙල්ලෙනවා කියලා. මොකක්ද ඒ වෙන්නේ? ඈ මගේ සැපේ කියන එක පස්සේ යනකොට එක්තරා කාලෙකදී ඒකට උදව් කළා. ඒකට සපෝට් කළා. ඒ නිසා ඒකට අපි කිව්වා ආදරේ කියලා. ඒක වෛරයට පෙළුනේ කොහොමද? කාම ගවේෂණයට දැන් සපෝට් එක නැහැ. ඒකට කියනවා වෛරය කියලා. බලන්න පින්වතුනි, වෛරය කියන එකයි, ක්‍රෝධය කියන එකයි, තරහව කියන එකයි, ගැටීම කියන එකයි, තණ්හාව කියන එකයි, සෙනෙහස, ආදරේ, ඔය ඔක්කොම පට්ටවල් බොරු. ඕක නෙමෙයි මේ ලෝකේ සුන්දර පින්වතුනි. මේ ලෝකේ සුන්දර මිනිස්සුල තියෙන කරුණාව, ලෝක සත්වයා කෙරෙහි තියෙන කරුණාව පින්වතුනි, ඔය කරුණාව හොඳට තේරුම් ගන්න ඕනේ. ඔබ හිතන් ඉන්නේ කිහිම නෙමෙයි කරුණාව කියලා කියන්නේ. ඔය කරුණාව පහළ වෙන්නේ පින්වතුනි, ඔබ විතරාගේ ફોકસ කරොත් විතරමයි. වෙන කිසිම ක්‍රමයක් නැහැ ඔය කරුණාව හිතේ පහළ වෙන්න. කරුණාව නෙමෙයි එහෙම පාලන්නේ. මොකද්ද ඒ පාලන්නේ? ඒ පාලන්නේ තණ්හාව. ඒකයි කියන්නේ මේකදී ඔබගේ පුතා කෙරෙහි ඔබට වැඩිපුර සංඥාවක් පහළ වෙනවා නම් ඔය තියෙන කරුණාව නෙමෙයි, ඔය තියෙන තණ්හාව. ඔබගේ පුතා විශේෂයි, අනිත් පුතා එච්චර විශේෂ නැත්තම් ඔකට කියන්නේ කරුණාව නෙමෙයි, ඔකට කියන්නේ තණ්හාව කියලා. ඔබගේ මාත්‍යා විශේෂයි, අනිත් කෙනා විශේෂ නැත්තම් එක විශේෂයක් තියෙනවා, ඔකට කියන්නේ තණ්හාව කියලා. ඔකට කියන්නේ කරුණාව නෙමෙයි. කරුණාව කියලා කියන්නේ මේකදී බොහොම ශාන්තමනිත ස්වභාවයක්, බොහොම නිෂ්කලංක, බොහොම ප්‍රසාදවත් ස්වභාවයක් කරුණාව කියලා කියන්නේ. කරුණාව තියෙනවා නම් මේකදී ඕන තරම් මිනිසුන් උදව් කරන්න පුළුවන්. හැබැයි තණ්හාව තිබ්බොත් මිනිසුන් උදව් කරන්න බෑ. මොකද ඔබ මිනිසුන් උදව් කරනකොට මේකදී කාම ගවේෂණයක් කරනවා නම් ඒ මිනිස්සයා ඔබ කියන දේට අමතරව වෙන දෙයක් කළොත් එහෙම ඔබ ටක් ගාලා ගැටෙනවා. මොකද ඔබ මන කියන්නේ මේකදී කාම ගවේෂණේ උදසා නම් ඒ මිනිස්සයා බණ ඇහුවේ නැත්නම් ඔබ දෙපාරක් තුන්පාරක් හත්පාරක් දහපාරක් සියපාරක් බණ කියන්න ඔබට ශක්තියක් නැහැ. මොකද ඔබගේ හිත වැටෙනවා. දැන් බලන්න ගුරු හාමුදුරු ඔබට කොයි කාලෙදිස බණ කියනවද කියලා. උන්නාද හොඳම දන්න ඔබ කියනේ මෙන් බොහොම පොඩ්ඩයි, බොහොම පොඩ්ඩයි යන්නේ දා, බොහොම පොඩ්ඩයි කරන්න කියලා. එහෙනම් උන්නාද මොකද කියන්නේ? මොකද කියන්නේ උන්නාසේ? මොකක් කියන්නේ නැහැ නේද? උන්නාසේ ඔබ සියලු දෙනා කෙරෙහි මහා කරුණාවෙන් දිගෙන් දිගටම ධම්ම දේශනා කරනවා. සාබෑ උන්නාසේ සම්මා සම්බුදු වුණා නම් එහෙම. සාමාන්‍ය උන්නාසේ බලලට වන්නේ කුත් නැහැ. මුණ්ඩ බණ කියලා වැඩක් නැහැ කියලා. ඇයි ඒ? අකාරුණික නිසාද? නැහැ. මහා කරුණාව නිසාමයි ඒකත් කරන්නේ. මේ මහා කරුණාවේ ලෝක සත්‍යයට යහපත කරනවා කරන්න ඕන කෙනාට. සම්මා සම්බුද්ධ නොවන නිසා ඒ කොටස ගෝචර වෙන්නේ නැහැ. මෙතන ඉන්න එක්කෙනා නම් නිවන් දකින්නේ, දෙන්නා නම් නිවන් දකින්නේ, ඒ දෙන්නට විතරක් කාලේ වෙන් කළා. අනිත් කාලේ වෙන දෙයකට වෙන් කරනවා. නවත් උන්නතර ගෝචර නැහැනේ. කවුද මෙතන නිවන් දකින්නේ නැත්තේ කියලා? මේ නිසා මොකද කරන්නේ? හෝල්සේල් කාලේ දාලා දානවා ඉතින්. මොකද කරන්නේ? හෝල්සේල් කාලේ දාලා දැම්මට ටික දෙන තමයි දුක් ගන්නෙ. කරන් දැන් නෑ පිළිතුරු. නමුත් අන්න ඒකට කියන මහා කරුණාව කියලා. දැන් ඔබගේ ජීවිතේ තවදුරටත් මාත්‍රේ කරි තරහකාරයෙක් ඉන්නවනම් ඔබ කාට හරි තවදුරටත් ආදරේ නම් වහම ඔය දෙකේම අත මෙදෙන්න. ඔබත් නාමත් කාට හරි ආදරේ නම් පිළිතුරු වහමකින් අයින් වෙන්න. මොකද ඔබ කෙනෙකුට ආදරය කරනවා කියලා කියන්නේ පිළිතුරු තනි කරම අයෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක වෙන්නේ. තනි කරම මේ ලෝකේ ඇත්තමයි කියලා තේරෙනවා. මොකද ආදරය කියන එක කරන්න බෑ ලෝකේ ඇත්ත තේරුම් ගත්තකම. මොකට ආදරය කරන්නද? මොකද්ද වෙන් කළ ගන්න පුළුවන්? හිත වෙන් කළ ගන්නත් බෑ, ගත වෙන් කළ ගන්නත් බෑ. මේ දෙකම සිස්ටම් දෙකක්. මොකටවත් ආදරය කරන්න බෑ එතකොට. ඒක කියන්නේ ඔබ ආදරයක් තියාගෙන නිවන් දකින්න හිතන් ඉන්නවා නම් පිඟුතුනි වහම ඒකෙන් අත මෙදෙන්න. වැරදිරි තේරුම් ගන්න කවත් අයින් කරන්නත් නෙමෙයි මේ කියන්නේ. ඇලෙන්නත් නෙමෙයි, ගැටෙන්නත් නෙමෙයි, උපේක්ෂා ලක් කරන්නයි කියන්නේ. උපේක්ෂා ලක් කරනවා කියන එක බොහොම සංකීර්ණ කාරණාවක්. හොඳ සිහියෙන් යුක්තව කළොත් කරන්න පුළුවන්. දැන් ඔබට බැරිද උපේක්ෂා ලක් කරන්න? පුළුවන්ද? පුළුවන්. මිනිස්සුත් එක්ක කතා කරද්දි, මිනිස්සුත් එක්ක ජීවත් වෙද්දි, මිනිස්සුන්ව දකිද්දි, සත්තුන්ව දකිද්දි, ඕනම වෙලාවක එයා කොහොමද උපදින්නේ කියලා හොඳට තේරුම් ගන්න. එතකොට නැත්තම් මේකද ඔබගේ අදහසක ඔබත් ගැටෙනව නේද? දැන් කාම හිතක් පහළුනොත් එහෙම මොකද කරන්නේ? ඒක ගැන අඬන ඉන්න සතියක් මාසයක් ඉදරිය මොකද ඒ කරන්නේ?
එහෙම එකක් නෙමෙයි කරන්න කිව්වේ. කාම අදහසක් කියන එක මේකට වැටෙනව නේද? ඔබට ද්වේෂ අදහසක් පහළ වුණා. මොකට වැටෙනවද? මේකට වැටෙනවා. ඔබට මෝහ අදහසක් පහළ වුණා. මෝඩ වැඩක් කරා කෙනෙකුට බැන්න, දොස් කිව්වා, ගැහුවා, මොනවා හරි. ඔය මොකද්ද පහළ වුණේ? මෝහ අදහසක් පහළ වුණේ. නාම අදහසක් පහළ වුණේ. ඒ කියන්නේ අදහසකුයි පහළ වුණේ. රාග අදහසක් පහළ වුණේ. රාග අදහස කියලා කියන්නේ මොකද්ද? ඒ ධම්මා හේතුඵවව. රාග අදහස පහළ වුණා නම් රාග අදහස කියන්නේ මොකද්ද කියලා උපේක්ෂාව ලක් කරන්න. එතකොට ඊළඟට රාග අදහස පහළ වෙනක නවතිනවා. නැත්තම් රාග අදහස දෙක ගැටෙන්න එපා. නැත්තම් එහෙම ප්‍රශ්නයක් ඊට පස්සේ හදා ගන්න. මට මෙහෙම එකක් හිතුණා, අයියෝ මට නම් වැඩක් නැහැ, මං ওই කෙනෙක් එහෙම ඉඳලා හන්නවද, මම මේ කොයි කාලෙද ඉස්සේ බණ අහන කෙනෙක්ද, ඈ කොච්චර මං බණ අහනවද, මට මේ මොකද්ද උනේ, අයියෝ මගේ ජීවිතේ විනාශ වෙලා ගියා, මං මහා කාලකන්ණියේ පිංගුතුණි අපරාධ මෙච්චර කල් බණ ඇහුවේ. එහෙම හිතන්න එපා මාත්‍රයක්. එහෙම හිතුවොත් එහෙම මග වැඩෙනව නෙමෙයි, ඔබගේ මග විනාශ වෙනවා. රාගදාසක් පහළ වුණොත් මං කියන එක රමණය කරන්නේ නෙමෙයි, රාගදාසක් පහළ වුණොත් අතීතේ යම් දුකක් හටගත්තා. මොකක් ප්‍රත්‍ය කරගෙනද? හේතු ප්‍රත්‍ය කරගෙන අතීතේ යම් දුකක් හටගත්තා. නොහොත් රාගදාසක් හටගත්තා. අන්න එහෙම කරපු ගමන් පින්තුනි ඔබගේ හිත උපේක්ෂා තර උපේක්ෂාව පැත්තට හැරෙනවා. උපේක්ෂාවට පත් කළොත් ඔබ ඒකත් එක ඝට්ටනයක් හටගත්තොත් ඒ මොකද වෙන්නේ? උපේක්ෂා තර උපේක්ෂා පැත්ත නෙමෙයි හැරෙන්නේ, ලෝභයේ පැත්තටම හැරෙන්නේ. ඒ කියන්නේ තරහෙන් හා වෙනවා. මොකක් එක්කද? ඒ අතීතයත් එක්ක. ඒ අතීතයේ සිද්ධියත් එක්ක තරහින් හා වෙනවා. ඒකත් එක්ක ගැටෙනවා. ආයිසර මේ ලෝකෙට තමයි බැඳෙන්නේ. මොකද තරහ කියලා කියන්නේ කවි විලාකුවක්වත් ලෝකයෙන් වෙන්වීමක් නෙමෙයි. ආලය කියලා කියන්නේ ලෝකයෙන් වෙන්වීමක් නෙමෙයි. ලෝකේ අවබෝධ කරගන්න එකයි ලෝකයෙන් වෙන්වීම. උපේක්ෂාවයි ලෝකයෙන් වෙන්වීම. ඕම් ඔය කියන උපේක්ෂාව හැම කෙනාම හොඳට අවබෝධයට ගන්න. නිරන්තරයෙන් පුහුණු කරන්න. එදිනෙදා සිද්ධි වලට දාන්න. ඔතන හිත උපදිනකොට ඒ ගැන හොඳ සිහියෙන් ඉන්න. අදහස් පහළ වෙනකොට කෙනෙක් එක්ක කතා කරද්දී පහළ වෙන අදහස් ගැන සිහියෙන් ඉන්න. අපිව සමාජලාට සමාර පිරිස එක්ක කතා කරද්දී ওই මීටින් වල එහෙම එකපාරට වචන දානවා. දැන් මේ කතා කරගෙන යනකම එකපාරට දාන දැන් කොහොමද දැන් gedara kattiye කියලා අහනවා. ඒ අහන්නේ gedara kattiye ගැන දැනගන්න නෙමෙයි. මොකටද? ඈ නිවන් දකින්න. කාටද? අපිට. ඒ ප්‍රශ්නේ දාන්නේ අර වෙනස වෙන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් අපි හරි ආස්වාදිරපත් වෙලා කටත් අරගෙන අහගෙන ඉන්නවා. අර මනුස්සයා කියාගෙන යනවා දිගටම. අපි අහගෙන බලාගෙන ඉන්නවා මේ අරමුණු වලට අනු ටක් ටක් ගාලා මේ හැදෙන හැටි. ඒ ධම්මා හේතුප්පවවා කියලා අහගෙන ඉඳී. මනුස්සයා ඉතින් ඉන්නේ අපි අහගෙන ඉන්නවා කියලා කියන ඔක්කොම. අමාරේ මතකක් නැහැ මේ. එහෙම කියලා නොකිය ඉන්න ඕනේ නැහැ හරිද? කියන්නේ ඉතින් ඔබගේ අතීතින් ඇති වැඩක් නැහැ. මොනව කරන්නේ? කන්නේ ඉතින් කතා කරගෙන යනකොට ඉතින් මෙහෙම මේ හොඳයි හොඳයි ඉතින් කොහොමද ඉතින් මොකද කිසි වැඩක් නැති ඒවා කියවන්නේ ඉතින් මොනවද කියවන්නේ මට මෙහෙම වුණා ස්වාමීන් වහන්සේ මට මෙහෙමත් වුණා මං එහෙම කෙනෙක් නෙමෙයි ඒ වුණාට ඈ මං එහෙම කෙනෙක් නෙමෙයි නමුත් මට මහා අසාධාරණයක් සිද්ධ වුණා මගේ ජීවිතේ මෙහෙම වුණා ඉතින් ඔය මෙන්න මේක ගැන කියවන්නේ ඉතින් ඕක අහන් ඉඳලා මොනව කරන්නේ වැඩක් තියෙනකක් ඒක කියවන්නේ ඉතින් ඒක මූණට කියන්නත් බෑනේ ඉන්සදී අහගෙන ඉන්නවා එසි. ආ එහෙමත් උනාද? මේ මහගෙන ඉන්න ගමන් ඉතින් දැන් අම්මට කොහොමද? දැන් මේකට අදාළ එකක් නෙමෙයි. නිකන් දාන වචනයක්. දැන් මට පස්සේ අපි බලනවා අර ඒ වචනේ ආපු ගමන් මුළු සබහාදම වෙනස් වෙලා යන හැටි. ඊට පස්සේ ඒක ටිකක් ගැන කතා කරන්න ගියාට පස්සේ මේ ඉතින් දැන් මග වැඩිම කොහොමද? ඊට පස්සේ මම ඒක ගැන කියෝ ඉන්නවා. ටිකක් ගැලා කිව්වට පස්සේ ඉතින් දැන් කවද එන්නේ නිවන් දකින්න? මේ මේක ගැන කිය ඉන්නවා. නියම වැඩේ වෙනතුනේ මට මේ උදාහරණයක් කියන එන්නේ උදාහරණේ මොකද්ද කියලා. يعني අපි ඉස්සරහා නිකන් ඔටෝ දුවන මැෂින් එකක් තියෙනවා. ආ මේ වගේ. මේ වේගෙන් ඉස්සරහට යන කාර් එකක් තියෙනවා. ඒක දැන් ඔටෝ දුවනවා. දැන් මේ වේගෙන් ඉස්සරහට යනවා. අපි පොඩ්ඩක් ඉන්නවා මේ පැත්ත පොඩ හරෝල් දෙනවා. ඒ පාර දිගේ ඈත යනවා. ඉතින් ඉහළ වෙලා පොඩ්ඩක් යයිසර මේ පොඩ්ඩ මෙහෙම හරෝල්. ආ එතන මුලට මෙහෙල්ල.
ඉතින් මේ මනුස්සයා හිතනවා මං ඉතින් සෑහෙන්නලා කතා කරා කියලා.
පව්.
මොකද මේක තුනේ ඕක ඔටෝමැටිකලි දුවන වේගයෙන් දුවන වාහනයක් ඔය. ඉතින් අපි වාහනය කියලා තේරුම් ගත්තට පස්සේ අපි මොකද කරන්නේ? ඒක බාට පොඩි වචනයක් දාන. දාපුවම හරියට සුක් කරනවා මෙහෙම හැරෙන අනිත් පැත්තට. මේක දිග දිගටම යනවා. කියනවා 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 කියනවා. ඉතින් අපිට මේ පැත්ත පොඩ්ඩක් බෝරින් වුණාට පස්සේ කොහොමද පාසල් ජීවිතේ? ආයි මේ පැත්තට හරවන එක දිගේ. මොකද අනේ ඒ අර අර අරමුණු වෙන ගංගාව වෙනස් කරනවා. වෙනස් කරුවම ඊ අරමුණු එන්න ගන්නවා. ඒ අවිජ්ජාන වෙනවා. අදහස් පාන කියනවා. මොකද මේකදී මෙතනින් අදහසට අනුව තමයි වචී සංකාර පහළ වෙන්නේ. වචී සංකාර හැදෙනකොට මේකට අනුකූලව කාය සංකාර හැදෙලා මොකද කරන්නේ? කියනවා ඉතින් දැන් මේ කියනවා. හෝගාල කියනවා. අපි අර මූලයේ තියෙන එක පොඩ්ඩක් හිතේ වෙනස් කළා දාන්න. හරි හරි එන්ජොයි වැඩ. අපි ඇත්තටම ප්‍රශ්න අහන්න හරි ආසයි. මොනනම් ඇත්තටම මේ විදිහට ප්‍රශ්න අහන්න හරි කැමතියි. සා ප්‍රශ්න ඔළුවට දාගන්න ඇදලා මං ඉස්සර හිතන් හිටියේ මේ මිනිතුනේ මේක මේ අහක යන නයි රේද්දාසේ දාගෙන ඉවර දුක් විඳින වගේ වැඩක් කියලා. නමුත් දැන් තේරෙනවා ඒක එහෙම පන්නේ නැමේ මෙතන තියෙන ප්‍රශ්න කියන විතර පන්නේ නැමේ කියලා. එහෙනස අපි හරි කැමති ප්‍රශ්න වලට ඉන්න ඕනේ. කොහේ හරි පන්නේක් තියෙනවා නම් පොඩ්ඩක් ගිහින් පොඩ්ඩක් හොට දාලා බලන්න. ඉතින් මොකද ඉතින් මොකද්ද ප්‍රශ්නේ? ඇයි මේ මොකද්ද මේ? ඇයි මේ මොකද මේ? ඉතින් ඒ දින තුන් දින හතර දිනත් එකතු වෙලා මොකද කරන්නේ? මේකනේ මේකනේ ස්වාමීන් වහන්සේ මම මෙහෙම ගියා. ඉතින් මට මෙහෙම වුණානේ. මට මෙහෙම කතා කරන්න බලන්නකෝ. එහෙම කතා කරන වටින මිනිස්සුද මම? ඈ මම කොච්චර හොඳ කෙනෙක්ද? ඉතින් අපි හැම දෙයක්ම බොහොම සීරුවට මාරුවට හිමීට අධ්‍යයනය කරලා ඉතින් අතුලෙන් පොඩි හිනාවකුත් යනවා ඉතින්. මෙන්න මේක ගැන හිනා වෙන්නේ. අට්ටි යති හරායති jigujjati. මේ මිනිහා මේ මොනවද කියන්නේ කියලා. මොකද මේ විදිහට බොහෝ දෙනෙකුට තියෙන පන්නේක් තමයි බොහෝ දෙනෙකුට වැරද්ද විතරක් කියන්නේ වෑ. වැරද්ද එක්ක හැමතිස්සම කියන එයාගේ හොඳ ටික. ඇයි එහෙම කියන්නේ? මම නිකන් අධ්‍යයනය කරපු එකක් ඒක. මොන වැරද්ද කරන්න ගියත් ඒක යටට හරි උඩට හරි දාන හොඳ කියලා. දැන් ස්වාමීන් වහන්සේ මම දැන් මේ මග වැඩුවට ඒක මුලින් දානවා. දාලා කියනවා ගොන් වැඩ කරනවා ස්වාමීන් වහන්සේ. ඉතින් අර මුලින් දාපු කැලේ දන්නේ ඇයි? මොකද මට හරි ආදරේ. මං හරි වටින කෙනෙක්. මට හරි කැමතියි. ඉතින් මේකද මෙහෙම ඒක ස්වභාවිකව වෙනවා අපිනුත් වෙනවා. නමුත් හොඳ සිහියෙන් ඉන්න ඕනේ. දැන් සමහරවිට කියනවා දැන් මොන හරි ඔය ලියපු ડોකියුමන්ට් එකක් වැරදි නා. දැන් ඒකේ වැරද්ද කියනකොට කියනවා මේක මේ කලබලෙන් ලිව්වේ. ඉතින් ඒක කියන්නේ ඇයි? කලබලෙන් ලිව්වද කියලා හෙව්වේ නෑනේ. ඇයි මේ ලියලා තියෙන එක වැරදිනේ? කලබලෙන් ලිව්වේ. මම මේ ගමනක් යන ගමන ලිව්වේ. දැන් කියමු බණ ඇහුන්නේ නැත්තම් මොකක්ද නැද කියන්නේ? දැන් මේ කතා කරපු දැන් දහම් පදරික ඔබගෙන් අහනවනේ දැන්. දැන් ඇහුවොත් එහෙම කතා කරලා මේ දැන් මෙච්චර කීපටි කියන්නක බලන්න කියලා. ස්වාමීන් වහන්සේ දැන් මම පොඩි ඔලුව ගැකමු තිබ්බා. එහෙම තමයි පටන් ගන්න කියන්නේ. නැත්තම් කියලා ඉවරලා ආයි කියනවා. එහෙම නැත්නම් මැදින් කියනවා කැලේ දාලා. හරිම ෂොක් වැඩක් ඒක. මිනිසුත් එක්ක කතා කරන එක. මොකද කතා කරනකොට මිනිඳුනේ හොඳට තේරෙනවා නානත්ත කාය නානත්ත සංඥා මෙන්න මේවා හොඳට පැවිලා එනවා මේවා හොඳට මෙවිලා එනවා. ඒතර මේක කියන්නේද? ප්‍රශ්න කන්දරාවක් තියෙන මිනිස්සු මැද වුණත් හරිම ප්‍රසාදයෙන් නිවන කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. නැත්තම් මේකද මේ ඇහිලා කියන පරණවල හැටියට අපිට ඔළුවක් උසන් ඉන්න පුළුවන් ඈ නේද? හිතන්නකො 300කගේ ප්‍රශ්න කියලා කියන්නේ. ලේසි ප්‍රශ්න කන්දරාවක් දෙන්නේ. මේ පුටුවේ වාල්ලා ඉන්නවා කතා කර කර ඉන්නවා. උන්නාසෙ වන්නකොටම ඊළඟ හවුදුර එනවා. උන්නාසෙ වන්නකොට ඊළඟ හවුදුර එනවා. ඊළඟ හවුදුර එනවා. මේ පැත්තෙන් කෝල් එකක් එනවා. මේ පැත්තෙන් තව කෙනෙක් කතා කරනවා. මේ පැත්තෙන් තව කෙනෙක් කතා කරනවා. ඊට පස්සේ ආයි දේශනාවට වඩින්න කියනවා නේද? ඒක වෙනුවට ආයි සරය සාකච්ඡාවක්. එතන ආයි ප්‍රශ්න කතා කරනවා. හැබැයි කිසි ප්‍රශ්නයක් නැහැ. බොහොම නිදහසේ වැඩ වාසය කරනවා. ඒක කියන්නේ අන්නේ කියන නිදහස ඔබ අපි හිමින් සාක්ෂාත් කරගෙන එන්න ඕන ඉස්සරහට. ආවට පස්සේ බින්දුනි මේ ලෝකේ ඕනම තැනක බොහෝම ප්‍රසාදයෙන් ඉන්න පුළුවන්. ඔය ඔබගේ මූණේ ඔය තියෙන hinaව ඔබ ගෙදර ගියාට පස්සෙත් තියෙනවා. ඔබගේ මහත්යයන් ඕන හවසට බීලා ගෙදර ආවත් කුණු හරප කිව්වත් ඔබට ගහන්න බයින් ආවත් ඔබගේ ওই හිතේ තියෙන ওই ප්‍රසාදය ඔහොමම තියෙනවා. ඔය සමාල්ලාට ඔය දිමාපියම ආවට පස්සේ අනගාරික අනගාරික ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන්න දැන් අම්මලා බයිනවා මේ අම්මා කෙනෙක්ගේ දුකක් ඈ අම්මා කෙනෙක් මෙහෙම අඩන වෙලාවෙත් ඔහොම hina වෙලා ඉන්නවද කිසිම හිතක් පපුවක් නැහැ තොපිට මොකද එලා තියෙන්නේ මොකද මේ අම්මා දැන් මේ පළු පතුරු යන්න බනිනවා ඉතින් ඉන්නවා ඉතිගාර මනුස්සර තවත් තරහ යනවා තවත් තරහ කියලා කියන බැරිම දැන තොපිට කිසිම ගාණක් නැහැ මේ අම්මා කෙනෙක්ගේ දුකක් දැනෙන්නේ නැහැ මේ තාත්තා කෙනෙක්ගේ දුකක් දැනෙන්නේ නැහැ තොපි නිකන් මහා යක්කු වගේ වෙලා තොපිට පිස්සු හැදිරලා කියලා බනිනවා ඉතින් මොකද කරන්නේ ඉතින් ඒ ධම්මා හේතුප්පබව කියලා පේනවනේ බනිනකොට ඉතින් මොකද කරන්නේ ඉතින් කාත් එක තරහ ඉන්නද ඉතින් බොරුවට සමල්ලාට ඉන්නවා ඉතින් අර මූණෙල්ලගෙන වගේ ඉන්නවා ඉතින් නැත්තම් අර මනුස්සයා කියන්නේ නැතු වෙනෝනේ අර මොන හරි කියද්දි මම මේ මේ ලෝකේ ගැන කතා කරද්දි ආයෙමද ඇත්තටම එහෙම කරාද මාරයි නේ මිනිස්සු එහෙම කරන්න වටින්නේ නැහැ නේ ඔබතුමීට ඔබතුමාට එහෙම කරන්න වටින්නේ නැහැ නේ බලන්නකෝ ඉතින් නේද ඒක වැඩි දැන් ඔබ දැනගත්තනේ එන හරිනේ දැනගත්ත එක හොඳයි අපිට කියන්න විදිහක් නැහැ ඒ වෙලාවේදී ඒ වෙලා කියන්න බෑනේ හොඳ නැහැනේ ඒ නිසා එහෙම තමයි අපි සාමාන්‍ය කටයුතු කරගෙන යන්නේ. ඉතින් එහෙම අපි තේරුම් ගමු. හරි නේද? හරි. වෙලාවත් ගිහිල්ලා තියෙන්නේ. අපි එහෙනම් මෙතනින් අදට ධම්මන සසන හමාර කරමු. ලබන සතියේ වෙලාව ලැබුණොත් අපි නැවත මුල ගැහෙමු. හරි. එහෙනම් අපි එකතු වෙලා සිවුරු දෙනාම සිහිපත් කරගන්න. උදෑසනට මේ දක්වා කාලය පුරාවටම තථාගතයන් වහන්සේලා වැඳ නමස්කාර කරලා බුදු පූජා පවත්වලා මහා සංඝ රත්න දන්තන් පූජා කරලා වැඳ නමස්කාර කරලා ධම්ම ශ්‍රවණය කරලා ධම්ම දේශන සංවිධානය කරලා ධම්ම මනසිකාරය කරලා කරගෙන දෙනවා සීලොම් පුණ්‍ය ගංගා කුසල ගංගා පළමුවටම සීල දෙනවා වර්තින් ධර්මයෙන් අනුශාසනා කරනවා ආරාමයේ ගුරු හම්බුන් මහසේවරු සීලොම් මගවඩන්නා භික්ෂුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා ඒ වගේ ආරාමයේ මගවඩන්නා වූ අනගාරික අනගාරික පින්වත් හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා ඒ වගේම ලෝකයේ කොහේවත් තරක මගවඩන්නා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාගෙන සිවණ පෙරත මේ පින් අනුමෝදන් වෙත්වා පුණ්‍ය බාහිරේ කටයුතු කරනවා පින්වත් හැම කෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා ඔබගේ මවදිරුවම හිත පිසි ඥාති හැම කෙනාට මේ පින් අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් වේතුලින් යට හැදිවල සිමනා රෝගාබාධ ගහවල උපද්දන අනින කොඩිනී හිරබන්දන මාර බන්ද නැත්නම් ඉස්සරක සතුරු නිබුතේත්වා ශරීර සත් ධාතුව දූෂණ වෙන බිනියා රෝගාබාධයක් නැත්නම් ඉස්සරක සතුරු නිබුතේ අටංග රෝග නවුනක 23ක් අන්තර නැත්නම් ඉස්සරක සතුරු නිබුතේත්වා දසකුසලි මිදෙත්වා දසකුසලි වලත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිවිසනසී නිබහාන පරම සුඛිය සුඛිතර වේත්වාගල සාදු කරදර පින් අනුමෝදන් කරනවා ඒ වගේම මොහොතට සීපත් කරගන්න පිළිතුරු මිස සම්බුද්ධ සාසන දේශන ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරන්නව සක් දෙනුතුමයි සිළු පරිවාසයෙන් අපිරිස ඒ වගේ චාතුන් මහරජගේ දිවි ලෝකේ වැඩ වාසය කරන්නව තුත රාෂ්ට්‍ර විරුණු රූපක්ෂ වෛශ්‍ය වෙනව සතරම් දේ මාරු ජයගේ පරිවාසයෙන් අපිරිස ඒ වගේම ආරාමයේ ගහක් ගහක් ගන්න කොලයක් කොලයක් ගරි මන් තනගෙන වැඩ වාසය කරන්නව සීලු කුසි දා අපිරිස සතු සීලු භූ මාරු දිවි රතු සීලු දෙනා සීපත් කරගන්න ඒ වගේම මේ ස්ථාන භූමියට අධි ගුහිතු වැඩ වාසය කරන්නව සීලුම අධි ගුහිත දේව සමෙන් වාසය නම්කනව සීපත් කරන්න ඒ වගේ අපගේ ආරාධනා පරිදි මේ ස්ථාන පෙමිණියව සම්මදුරු දේව සම්මන ස්පීසකින් හැමගෙන අවසීපත් කරන යෝගන පිළිහිඩ කාර්සරයකවරණයක් කරන්නා වූ ශ්‍රී විෂ්ණු හතරකම සමන්පත්තිනි දැරිමුණා යනා කියන දේව සම්මන මහසාර පිළිසකින් හැමගෙන අවසීපත් කරන මේ හැමගෙනාටම මේ කරගෙන දෙනා සීල පුණ්‍ය ගංග සංග වීදි පැතිරිය යමුතුනේ ඒ සීල දනාම දසකුසලි මෙදත දසකුසලි වඩත්තා දස පුණ්‍ය ක්‍රියාම් කරත්තා නිවි සැනසී නිබ්බාන පරම සුඛියෙන් සුඛිතර වේත්තාගල සාදු කරදෙර පිංගනමු ඒ වගේ හැමගෙන අවසීපත් කරගන්න බිකුදි නාලේ මසසර පුරා පැමිණ ගමනිතු භාෂා සම්මුදෙර මල ගියා වූ සාදු කරදෙල පිංගන මොදන් කරන් නගරම ඔබ සිල් දනාටම මේ ජීවිතය තුළදීම මේ බුද්ධ චීවරය තුළදීම මේ ගිහිවත තුළදීම මේ අනගාරික අනගාරිකවද තුළදීම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසරසී පැමිණවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නටම මේ සිළු පිං සලී කාන්ති මෙහෙතු වාසනා වේවා කියලා සාදු කාර්ය දරා දිස්ත්‍රාණ කරන් සිල් දනාට මෙහපතක් වේවා නිබ්බහාන පරම සුඛය සුඛිතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත් පන්තරායෝ සුඛී දීඝායුකෝ භව. බෞද්ධ සබ්බ මංගලන් රක්කන් සබ්බ දේවතා සබ්බ බුද්ධාන භාවේන සබ්බ ධම්මාන භාවේන සබ්බ සංඝාන භාවේන සදා සත්‍ති භවන්තුතේ. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයවන්නෝ සුඛං බලಂತಿ. නිබ්බහාන පරම සුඛය සුඛිතර.